සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංකි සම්මුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පින්නතුනි අද මේ පින්නතුන් මේ ඉන්ද්‍රිය උදෑසනම සජී පෑදී සැරසී දෙන්නේ යම් කිසි පරමාර්ථ ධර්මයක් පිළිබඳව පරමාර්ථ සත්‍යයක් පිළිබඳව මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට උපකාර වන ධර්මයෙන් ඉදිරියට ශ්‍රවණය කරලා තමනුත් මේ නිවන් මඟ විමුක්ති මාර්ගය විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්නට උපකාර වන මාර්ග ප්‍රතිපදාව අහලා දැනගන්නට මේ බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ මාර්ගය. ඒ මාර්ගය උපකාර වෙන්නේ විමුක්ති ඥාන දර්ශනය ලබා ගන්න. එවනම් මේ සම්මතය තුළින් ප්‍රමාර්ථය විනිවිද දැක ගන්නට උපකාර වන ආකාරය. එනිසා පරමාර්ථය කියන එක සාමාන්‍ය පුද්ගලයන් පුද්ගලයෙකුට එකපාරටම දැක ගන්න බෑ. දැනීමක් ලැබෙනවා. නමුත් ඒක මායා දැනීමක් දර්ශනයක් දැක්මක්. ඉතින් ඒක නිසා සම්මතය විනිවිද බලා වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන්නේ සම්මතය විද බලා විනිවිද බලා පරමාර්ථ සත්‍ය දැක ගන්න අවශ්‍යයි. එතකොට විඥානයේ තියෙන මේ මායාකාරී බව නැති වෙලා ප්‍රඥාව මතුවේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි හැම අවස්ථාවකම මේ උතුම් බුද්ධ ධර්මය අහලා දැනගෙන ඒ දැනගත්ත දේ අපි නැවත නැවතත් අහලා දැනගෙන දරා ගන්න ඕනේ. මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළා සුත සුසුතං සුතං සුසුතං බහුසුතං. ඒ වගේම ඊට පස්සේ සුත දර ඊට පස්සේ විචිතා පරිචිතා මනසිකාරෝතා ඊට පස්සේ විප්පටි යුත්තා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපි මේ සුත සුසුත බහුසුත සුත දර විචිත පරිචිත මනසිකාරෝතා ආදී වශයෙන් තියෙන දේම ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළා. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්ති. ඒ වගේම ධම්මචක්කපවත්තන සූත්‍රයේ චක්කු මුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කියලා දේශනා කළා. මේක උපදවා පහදාගත යුතු දෙයක්. මෙතන මේ පෘථග්ජන පුද්ගලයෙකුගේ සම්මතයෙන් අඳුරක් සකස් වෙලා කියලා. මේ අඳුර සකස් වෙන්නේ රාගාඳුර, ද්වේෂාඳුර, මෝහ අඳුර නිසා. මේ රාගාඳුර, ද්වේෂාඳුර, මෝහ අඳුර කියන තුනම එකපිලා තමයි මේ සම්මත ලෝකය, ලෝක කියන தත්වය සකස් වෙන්නේ. ඒ ලෝක தත්වයෙන් මිදී නිදහස් වුණාම අලෝක කියන தත්වයටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා පුද්ගලයන් පුද්ගලයෙකුගේ මේ අනුර නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒකයි පොදු ජනකාගය. පොදු ජනකාගයේ පොදු ජනිත කරන. එහෙම නැත්නම් පිට පොදු තුනක් මේ මනසට මනස මුහා කරන්නට නිතරම සකස් කර ගන්නා තත්ත්වයේ තමයි පොදු ජනකාගය. මේ පිට පොදු තුන තමයි මේ මනස මුහා කරන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් අඳුර තුන. එනිසා ඒ කෙලෙස් අඳුරු තුනෙන් ඇත්ත ඇති හැටියට යථා භූත ඥාන දර්ශනය ලබන්නේ යථාවාදී තථාකාරී ලෙස දැක ගන්නට බැරි වූ පුද්ගලයේ පොදු ජනක පුද්ගලයේ. එනිසා හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕන තමන්ගේ මේ ප්‍රභාස්වර වූ සිත, එහෙම නැත්නම් මේ ප්‍රඥා වූ සිත, ප්‍රඥාව කියන සිත, පිරිසිදු වූ සිත තියෙනවා. හැබැයි වහගෙන තියෙනවා, වැහිලා තියෙනවා. වැහිලා තියෙන මොහකින්ද මේ රාගාන්දුරෙන්, ද්වේෂාන්දුරෙන්, මෝහ අඳුරෙන්. මේ රාගාන්දුර, ද්වේෂාන්දුර, මෝහ අඳුර කවුවත් බාහිර පුද්ගලයෙක් සකස් කළ තමන්ට පාවෙ පූජයක් හෝ බලිපැට පූජයක් හෝ එහෙම නෙමෙයි. මේක තමා විසින්ම කරන කියන හිතන වැරදි දේවල් නිසා තමන්ම නිර්මාණය කළ, සකස් කළ, තමන්ම මෝහ කරගෙන මෝහයෙන් කටයුතු කරන, මානයෙන් කටයුතු කරන තත්ත්වයක් නිසා ඇති වූ අඳුරු තුනක්. ඉතින් ඒක නිසා මේක වෙන කාටවත් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ මේ උතුම් බුද්ධ දේශනාව දේශනා කළේ මේ පුද්ගලයේ තුල තියෙන රාගාන්දුර, ද්වේෂාන්දුර, මෝහාන්දුර පෙන්නලා දීලා මේ රාගාන්දුර, ද්වේෂාන්දුර, මෝහාන්දුර සකස්න නිර්මාණය වන ප්‍රභවය වෙන, එහෙම නැත්නම් සමුදය වන ආකාරය පෙන්නලා දීලා මේ සමුදය නිරෝධ කරන ආකාරය පෙන්වා දීමටයි. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලාම මේ සමුදය වෙන ආකාරය තේරුම් නොගත්තොත් ඒ සමුදය නිරෝධ කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සමුදය තේරුම් ගත්ත තරමටයි නිරෝධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ සමුදයේ සම්බන්ධතාවය, සංසාර බන්ධනය, සමුදි වීමක් සකස් වෙන නිර්මාණය වන ආකාරය පෙන්වලා පැහැදිලි කරන්නටයි සමුදය විග්‍රහ කරන්නේ. එනිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විග්‍රහ කරේ. එනිසා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් දේශනා කරලා තියෙන්නේ මේ සමුදය, මේ සංසාර සම්බන්ධය, මේ සසරට බැඳෙන හැටි, බද්ධව නැහැටි, සංදී වෙන හැටි, සංකාර උපදවා ගන්නා හැටි, සංවට්ටය සකස් කර ගන්නා ආකාරය පෙන්වා දීමට අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය මූල වචනින්නම් අග වචනය දක්වාම දේශනා කළ තියෙන මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය පුද්ගලයෙකුගේ සංසාර ගමනට මේ සම්බන්ධතාවය, මේ සමුදය සකස් කර ගන්නා, නිර්මාණය කර ගන්නා ආකාරය විග්‍රහ කළ, විභජනය කළ, පැහැදිලි කළ පිරිසිදුව දේශනා කිරීම සඳහායි. මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කොතනකවත් නිවන ගැන, ඉවරට උපකාර වන දේවල් ගැන වචනයක්වත් විග්‍රහ කරලා පෙන්නලා දීලා නැහැ. එදා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ නිවනට මාර්ගය නෙමෙයි, නිවන බැහැන මාර්ගය, නිවනට බාධා වන මාර්ගය, නිවනට ප්‍රතිපක්ෂ වූ දේවල් විග්‍රහ කිරීම. මේක හොඳටම තේරුම් නොගත්ත පුද්ගලයෙකුට කිසිම දවසක මේ නිවන මාර්ගය තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය අවිද්‍යාපත්‍ය සංකාරා, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය ගලායතන, ගලායතනපත්‍ය පස්ස, පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය සම්භව, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝකපත්‍ය දුක්ඛ දෝමන උපායාස සම්භවಂತಿ දුක්ඛකන්දස කේවලස්ස සම්ජයෝ කියන මේ අවිද්‍යා මූල විග්‍රහයේ එහෙම තියෙන්නේ සම්පූර්ණයෙන්ම එක දිගටම එක ආයතම මේ සංසාර ගමන සකස් කරන්නට අවශ්‍ය වන්නා වූ, උපකාර වන්නා වූ, අනාර්ය පරිශ්‍රණයක් කරන්නා වූ විග්‍රහයක් විග්‍රහ කරනවා. ඒ නිසා මේ අවිද්‍යාව මූල පටිච්චසමුප්පාද කොතනකවත් කවුරුහරි හිතනවා නම් නිවනට උපකාර වෙන දේවල් කියනවා කියලා ඒක වැරදි. නමුත් මේ අවිද්‍යාව මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්නේ නැතුව නිවනට බාධා වෙන නිවන වහන නිවන ප්‍රමාද කරන නිවනට ප්‍රතිපක්ෂ වූ දේවල් හරියට දැනගන්න ඕනේ. එහෙමනම් අපි අපේ හිත මුවා වෙන මේ කෙලෙස් අඳුර රාගාන්දුල ද්වේෂාන්දුල මෝහාන්දුල ලබන් දෙන්නට උපකාර වන කරුණු කාරණා දැනගන්න නම් මේ අවිද්‍යා මූලපටිච්චසමුප්පාද ධර්මයක් හරියට අධ්‍යයනය කරලා තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි අවිද්‍යාවෙන් සංකාර කරන හැම අවස්ථාවකම විඥානයක් උපදියා ඒ විඥානය නිසා නාම රූප ධර්මයන් සලායතනේ ස්පර්ශ වෙලා සම්පර්ශ වෙලා වේදනාවක් ජනිත වෙනවා. එක සුව වේදනාවක් එක අසුව වේදනාවක් එක අදුකම අසුව වෙනවා. ඒ වේදනාව නිසා අපි තැනක හා වෙනවා තණ්හා වෙනවා. ඒ තැනක හා වූ දේ නිසා අපි උපාදානය කරගන්නවා. ඒ නිසා සම්භවං කියන කර්ම විචාර සකස් වෙනවා. ඒ කර්ම විචේ නිසා අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක දෝමන සුපායාස සම්බන්ති කියන දේ අපිට උරුම වෙනවා. මේක මේ අපි ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියලක අරමුණු ගන්නා හැයෙන්ම යම් කිසි අරමුණක් ගත්ත හැම මොහොතකම මේ කියන අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මේක මොහොතක් මොහොතක් නෑතම ක්‍රියාත්මක වෙනවා. මේකෙම මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ වෙන තවත් එක පැත්තක් තියෙනවා, පැතිකඩක් තියෙනවා ත්‍රිපිටකයේ දේශනා කළා. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහයේ විග්‍රහ වෙන දේ මේ ජීවිත කාලය තුළ විසින් වෙන දෙයක් හෝ ජීවිත තුනකට බැඳලා තියෙන සමහර පටිච්චසමුප්පාද විග්‍රහයන් විවරණයන් කරපු පොත්වල මේක වැරදි. ඒ භවයට කොටසක් මේ භවයට කොටසක් මතු භවයට කොටසක් කියලා භව චක්‍රයක් හදලා භව සකස් කරන ආකාරයක් විග්‍රහ කරලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම එකක් නෙමෙයි මේක. මේක මේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට මත් වෙලා ඒ රූපයෙන් පටිච්ච වූ ගමන්ම විග්‍රහවන දෙයක් සිදුවන ක්‍රියාකාරීත්වයක්. එහෙනම් එක මොහොතක් තප්පරයක් පාසාම ඇහැට අරමුණු රූපයක් නිසා, කනට අරමුණු ශබ්දයක් නිසා, නාසයට අරමුණු ගඳක් සුවඳක් නිසා, දිවට අරමුණු රසක්, කයට අරමුණු පහසක්, මනසට අරමුණු ධම්මයක් නිසා මේ අරමුණු හයින් කොයි අරමුණකට වූ පටිච්ච වීම නිසා සිදුවන ක්‍රියාකාරීත්වයක්. මේක බොහොම ක්ෂණයකින් මොහොතකින් විනාඩියකින් දෙකකින් සමහරට දිගින් දිගටම සිදුවන ක්‍රියාකාරීත්වයක්. එනිසා මේ අර අවිද්‍යාපත්‍ය සංකාර කියන එක විග්‍රහය පොඩ්ඩකට අපි පැත්තකින් කියලා තවත් මේ පටිච්චසමුප්පාද විග්‍රහයම විග්‍රහයක් තියෙනවා. ඒකත් අපි බලන්න ඕනේ. ඒක අනි තේරුම් ගත්තේ නැත්නම් මේ අවිද්‍යා මූලයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාත්මක වෙලා සමුදය උත්පාදනය වෙන හැටි, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස් වෙන හැටි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එනිසා මෙන්න මේ වචන ටිකත් හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන උපාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ආයවනං ආයවනං ගතින් ගති නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පයාසා සම්බවන්ති. මේ විග්‍රහයේ විග්‍රහ කළේ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් සිදුවන දේ මොහොතක් තුළ සිදුවන ආකාරයමයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේකත් ත්‍රිපිටකයේ තියෙන බොහෝ තැන්වල මහාවග්ගපාදයේ විභංග ප්‍රකරණයේ විශේෂයෙන්ම පටිච්චසමුප්පාද ප්‍රකරණයේ තියෙන පටිච්චසමුප්පාද විග්‍රහය. එහෙම නැත්නම් මේ සම්බන්ධයක් උපත ලබන හැටි, සමුදය බිහිවෙන හැටි විග්‍රහ කරපු විග්‍රහය. සංසාරයට බැඳෙන ආකාරය විග්‍රහ කරලා තියෙන ආකාරය. එනිසා මේ දැන් මේ චක්කුංච පටිච්ච රූපේච වගේම සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච කොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේච කියන මේ අරමුණු හයෙන් එකකට හෝ පටිච්ච වුණ එතෙන්දී උපාදෝ විඥාන චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං ජීවා විඥානං කාය විඥානං මනෝ විඥානං උපාදෝ පවත්තා පවැත්ම මේ දිගින් දිගටම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ පැවැත්ම නිතරම පටිසන්ධියකට හේතු වෙනවා. පවත්ත නිමිත්තකට හේතු වෙනවා. නිමිත්තම් නිමිත්ත පටිසන්ධියකට පටිසන්ධිය ගතියකට රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හෝ එහෙම නැත්නම් අලෝභ ගතිය, අධිදෝෂ ගතිය, අමෝහ ගතිය හෝ උපකාර වෙනවා. මේ අවිද්‍යාවෙන් නිසා මේක අර රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය, අලෝභ ගතිය, අධිදෝෂ ගතිය, අමෝහ ගතිය පමණයි කියන්නේ. නමුත් මේකේ තව පැත්තක් තියෙනවා. ඒකදී ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන එකත් එනවා. ඒක වෙනම විග්‍රහයක්. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ ඔය කියන අවිද්‍යාව මූල පටිච්චසමුප්පාදේ ඔය වචන ටිකක් හැටියට කියන එක පමණක් එහෙම නෙමෙයි. ඊට වඩා හුඟා ගැඹුරු, හුඟා වෙනස්, හුඟා විස්තීර්ණ සහිත වූ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තියෙන විශේෂයෙන් මහාවග පාළි පටිච්චසමුප්පාද ප්‍රකරණයේ විභංග ප්‍රකරණයේ අනුමය ආකාරයකට ලියලා අකුරෙන් බ්ලැක් ඇන්ඩ් වයිට් විදියට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට විග්‍රහ කරපු දෙයක් මේ පටිච්චසමුප්පාද විග්‍රහය. එනිසා මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ ඔය මම කිව්වේ මේ සංසාර ගමනට සම්බන්ධ වෙන හැටි, මේ සංසාර ගමන පවත්වාගෙන දිගින් දිගටම පවත්වාගෙන යන හැටි විග්‍රහ කරපු විග්‍රහය. යායන් තණ්හා කෝනෝ භවිකා తత్ర తత్రాభినందని కామతన్నా భవతన్నా విభవతన్నా ఉపాదనయ වෙන හැටි තමයි මේ විග්‍රහ කරේ. ඒ වගේම මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ නිවනට උපකාර වන පටිච්චසමුප්පාද විග්‍රහයකුත් තියෙනවා. ඒකේ ඔය හැම පැත්තක්ම ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙනවා. දැන් අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක කුසල මූල පත්‍ය සංඛාරා, ඒ වගේම කුසල මූල සංඛාර පත්‍ය කුසල මූල විඥාන, කුසල මූල විඥාන පත්‍ය කුසල මූල නාම රූප, කුසල මූල නාම රූප පත්‍ය චට්ඨායත. ඒතර සලආයතන නෑ, චට්ඨායත. කුසල මූල චට්ඨායතන පත්‍ය පස්ස, කුසල මූල පස්ස පත්‍ය වේදනා. එතන වේදනා කිව්වේ මේ මේ කියන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගත් වේදනාවක් නෙමෙයි. කුණුමු තුන ගලවා ගමන්නට උපකාර වන්නා වූ උපේක්ඛා චිතක් පැහැදිලි. ඒ වගේම වේදනා පත්‍ය අවිජ්ජා මූලයේ තියෙන තණ්හා, මෙතන තියෙන්නේ පසාද. කුසල මූල වේදනා පත්‍ය පසාද. පසාද පත්‍ය අදිමොක්කෝ, අදිමොක්ක පත්‍ය බුද්ධ භව. එතනකින් සම්භවන් නෙමේ රාග භව, ද්වේෂ භව, මෝහ භව ඉපදීම නෙමේ. එතන තියෙන්නේ බුද්ධ භව. රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට උපකාර වන මාර්ගය. බුද්ධ භව පත්‍ය බුද්ධ ජාති, බුද්ධ ජාති පත්‍ය ජරා මරණ ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති. එතන අර ජාති ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කේවලස දුක්ඛ කන්දස එහෙම කතාවක් එතන නැහැ. එතන සමුදය හෝති. එහෙම නැත්නම් ඒව මේ තේසං ධම්මානං සමුදය හෝති. සම්බන්ධයතාවය සහ මුලින්ම නිරෝධ වෙලා සමුදය අවසන් වෙනවා. ඉතින් ඒක නිසා මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කියලා බුදුහාමුදුරුව විග්‍රහ කරපු මේ දේශනාව නිවනට උපකාර වන සම්පූර්ණම ක්‍රියාවලියක්. තමන්ගේ සිතේ සිදුවෙන ආකාරය වචනවලින් පදවැල්වලට ගලපලා විග්‍රහ කරපු ආකාරය. නමුත් මේක අර මම ඉස්සෙල්ලා කිව්වනේ චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ උපාදම් උපාදෝ පවත්තම් පවත්ත නිමිත්ත නිමිත්ත ග ගතින් ගති ආයවනම් ආයවනම් පටිසන් කියලා. ඒකත් මේ කුසල මූල පටිසන් උපාද විග්‍රහයක් හැටියට තියෙනවා. චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ නිපාන. අනුපාදෝ අපවත්තං, අපවත්ත අනිමිත්තං, අනිමිත්ත අනායුහනං, අනායුහනං අපටිසන්ධි, අපටිසන්ධි අගති, අගති අනිබ්බිති, අනිබ්බිති අනිමිත්තං, අපනිතං ඒවගම අනුපපට්ටි, ඒවගම අජාති අමර අශෝක අශෝක මේ පරි අපරිදේව ඒ වගේ කේවලස දුක්ඛ කන්දස කතාවක් නෑ. එතන සමුදයෝ හෝති කියන තත්වයෙන් අවසන් වෙනවා. එනිසා පින්වතුනි මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ කුසල මූල පටිච්චසමුප්පාද විග්‍රහය, අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහය කියන දෙකම පිළිසිදුව පැහැදිලිව තේරුම් ගත්ත කෙනෙකුට පමණක් තමන්ගේ හිතේ ඇතිවන මේ කෙලෙස් සකස් වීම සහ නිර්මාණය වීම එක පැත්තකිනොත්, ඒ කෙලෙස් නික්ලේශී තත්ත්වයට ඒ කෙලෙස් නැති වෙලා ඒ කෙලෙස් කපා දමන ආකාරය, රාගක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කරන ආකාරයත් මේ දෙපැත්ත පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරගන්න ඕන මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේ ඔය කියන එක පැත්තක් පමණක් අරගෙන කරන විග්‍රහයකින් දැනගන්න දැක ගන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. හැබැයි අර කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන මේ ක්‍රියාවලිය තමන්ගේ හිත තුළ ඔය වචන දැනගත්තට හරියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් හැටියට අපි මේක සිද්ධ වන ආකාරය තේරුම් ගත යුතුයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු පටිච්ච සමුප්පාද විග්‍රහයට අදාළව තව වචනයක් සහ විග්‍රහයක් තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ පටිච්ච වීම නිසා හිතක ඉච්ච කියන්නේ කැමැත්ත, තමන්ගේ අර ඇහැට දැක්ක රූපේ නිසා ඉච්ඡක් ඇති වෙනවා, පටිච්ච වෙනවා. කනට දැක්ක කනට ඇහුණු ශබ්දේ නිසා, නාසයට දැනුණු ගඳ සුගඳ, දිවට දැනුණු රස, කායට දැනුණු පහස, මනසට දැනුණු ධම්ම ආදී වශයෙන් කැමැත්තක් ඇති වුණාම, ඒ කැමැත්තට මත් වුණාම, ඒ මත් වුණාම පටිච්ච වෙනවා. සම්බන්ධතාවයක් කැමැත්තෙන්ම ඇති කරගන්න. මේ පටිච්ච වීම අපි හොඳට තේරුම් ගත යුතු වචනයක්. පටිච්ච වීම නිසයි සංඋපාද වෙන්නේ. පටිච්ච නොවීම සංඋපාද වෙන්නේ නැහැ. ඒක හරි කිව්වා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. චක්කුංච න පටිච්ච රූපේ අනුපාදෝ, අනුපාද අපවත්තං, අපවත්ත අනිමිත්තං, අනිමිත්ත අපටිසන්ධි, අපටිසන්ධි අනායවනං, අගතිං අනිබ්බිති අනුපපට්ටි අර අජාති අමර අශෝක ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පටිච්ච තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ විග්‍රහයන් දෙකෙන් මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තේරුම ගන්න අමාරු වෙනවා. ඒ නිසා පටිච්ච කියන්නේ අපේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අපි කැමැත්තෙන්ම ප්‍රිය දේවල් වලට ඇදෙනවා, අප්‍රිය දේවල් වලට ගැටෙනවා. මේ දෙකෙන්ම පටිච්ච වෙනවා. ප්‍රිය දේවල් වලට ඇලීමෙනුත් පටිච්ච වෙනවා, අප්‍රිය දේවල් වලට ගැටීමෙනුත් පටිච්ච වෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මැනීමෙනුත් සංසන්දනය කිරීමෙනුත් පටිච්ච වෙනවා. එනිසා අර ප්‍රිය දේට ඇලීමෙන් පටිච්ච වීම තමයි අපි පිනවා පිනවා ඉන්නේ. අපි ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවා පිනවා ඉන්නවා. නැවත නැවත පිනවීමේ කැමැත්තක්, ආදාවක්, තණ්හාවක්, අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මෙන්න මේ පටිච්ච වීම නිසා. ඒ වගේම අර අපි අකමැති අපිට අමනිරි දුකට හේතු වන දේ විඳවා විඳවා ඉන්නවා. ඒක පිනවීම නෙමෙයි, ඒක විඳවීම. ඒ වගේම තුන්වෙනි එක මානෙන් මැන මැන ඉන්නවා, සංසන්දනය කර කර ඉන්නවා. ඒ තුනෙන්ම පටිච්ච වෙනවා. ඒ තුنين මාන සමුදේ වී වෙනවා. ඒ තුنين මදාන්තා සම්බන්ධයක් ඇති වෙනවා. එනිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ පරිණිම නමක් ගන්න පුළුවන් නම් සමුදේ නිරෝධ කරන්න පුළුවන්. මේ පටිච්ච වීම පුදුජන පුද්ගලෙ ඇහැපිනවන්නට පුරුද්දක් කැමැත්තක් අවශ්‍යතාවක් ආශාවක් ඇති වුණ ගමන්ම මේ පටිච්ච නිච්ච වෙනවා. මේ නිච්ච සුඛ සුව සුභ කියන ධර්මයට පත් වෙලා අත්ත කියන ධර්මයට අභිනන්දනේ සමුදේ පිහි කර ගැනීමේ කැමැත්තක් නිසා පංචස්කන්ධය උපාදානය කරගන්නවා. එනිසා හොඳට තේරුම් ගන්න ඕන මේ පටිච්ච උපාද විග්‍රහය තේරුම් ගන්න නම් මේ පටිච්ච වීම ඒ පටිච්ච වීම නිසා මේ හිතේ ඇති වූ නිච්ච දේ අපි ඒක ප්‍රියයි මනාවයි මිහිරි සුභයි හොඳයි කියලා අපි නිච්ච කරගන්නවා. මේ නිච්ච කර ගැනීම පොඩි උදාහරණයකින් විග්‍රහ කරන්න ඕන නම් මෙතන පොඩි ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු අපි ඇහෙන රූපයක් දැක්කා කියලා. ඒ රූපේ ලක්ෂණයි හොඳයි ප්‍රියයි මනාවයි කියලා හිතුවා නම් අපිට තේරුම් ගත්තේ නැතුවට හරියට අර කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා වාගේ ඒ ප්‍රිය රූපය අපි අරගෙන ෆොටෝ එකක් අරගෙන අපේ චිත්ත සංතානේ මේ ෆොටෝ එක තැන්පත් කරගන්නවා ගතියක් හැටියට. දැන් මේ තැන්පත් කරගත්ත ෆොටෝ එක වෙනස් වෙන බව විපරිණාමයට පත් වෙන බව අන්‍යතාවයට පත් වෙන බව අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා ගත්ත අර අපේ අර ඇහෙන්ඩක රූපය ෆොටෝ එකක් අරගෙන අපි මේ චිත්‍ර සංතානේ තැන්පත් කරගත්තා නම් ඒ ෆොටෝ එකේ රූපය තමයි අපි ගාව තියෙන්නේ. නමුත් අර ඇත්ත පරමාර්ථ රූපය ඒ රූපය වෙනස් වෙනවා මොහොතේ මොහොත දවසෙන් දවස මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද ඒ ෆොටෝ එක වෙනස් වෙනවා අර ඇත්ත රූපය. නමුත් අපේ හිතේ රූපය මේක නිත්‍ය වෙලා ඒ නිසා ඒ රූපේ සුවයි ඒ රූපය අපිට වෙනසක් නෑ ඒ රූපය අත්ත වෙලා. ඉතින් ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ බාහිර රූපයත් මේ අධ්‍යාත්මික රූපයත් දෙකම අපි කැමති දේ නිසි දේ නිසි දේ සුගතේ ඉච්ච දේ නිච්ච දේ දුකදේ අත්ත දේ පාත්තන්න නවත්තන්න බෑ කියලා අන්න එතන අපිට පුළුවන්කම තියෙනවා මේ අනිත්‍ය අනුපස්සනා කරලා අර රූපේ තියෙන නිච්ච බව අත්තරියාම අන්නර පටිච්ච බව පටිනිස්සග්ග කරන්න. පටිච්ච බව පටිනිස්සග්ග කරන්න. දැන් හැම කෙනෙක්ම පටිච්ච වුණාට පස්සේ පටිනිස්සග්ග කරන්න බෑ. වොසග්ග පරිණාමී තත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි හැම කෙනෙක්ම ඒ අපි ඒ ප්‍රියයි මනාපයි මිහිරි කියලා දැක්ක රූපේ නිච්ච කරගෙන තියෙන්නේ ඒක සුවයි සුභයි සුඛයි සුචි ඒ නිසා ඒක අත්ත වෙනවා. නමුත් මේ කිසිම රූපයක් කිසිම ශබ්දයක් කිසිම ගන්ධයක් කිසිම පංචස්කන්ධයේ කිසිම කොටසක් නිත්‍යදේ දුකදේ අත්තදේ පාකන්න නවත්තන්න බෑ. ඒ සියල්ලම අනිත්‍යයි. යද නිත්‍යං තන් දුක්ඛං යම් දෙයක් නිත්‍ය කරගත්තා නම් ඒම දුකට හේතු වෙනවා. යම් දුක්ඛං තද නත්තං යමක් දුකටපත් වෙනවා නම් දෙයක් නම් දුකටපත් කරන දෙයක් නම් අනාගතවටපත් වෙනවා. ඒක නිසා පින්වතුනි මේ අනිත්‍ය අනුපස්සනා කරලා අපිට පුළුවන්කම තියෙනවා අර නිත්‍ය බව අයින් කරලා පටිච්ච නොමිහින්. ඒ වගේම දුක්ඛ අනුපස්සනා කරලා අර සුඛ බව සුඛ බව සුඛ බව අයින් කරලා අපිට පුළුවන්කම තියෙනවා ඉතින් ඒ සුඛ 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 බව අත්හරින්න. ඒ වගේම අනත්ත අනුපස්සනා කරලා මේ අත්ත ඉතින් අයින් කරන්න පුළුවන්. ඒ නිසා මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති ඊළඟට නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිං පජහති විරාගානුපස්සී විහෙරති රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිසග්ගානුපස්සී විහෙරති ලබ්බූපදී පජහති. උපාදානය කරගත්ත සියලුම අපි හිතෙන් අයින් කරගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි මේක සියලුම සංකාර ගැන අපිට පුළුවන්කම තියෙන්න ඕන හිතන්න. මේ සියලුම සංකාර අපි නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගන්න. නමුත් සබ්බේ සංකාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ එනවංගෝ විසුද්ධිය. සබ්බේ සංකාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ එනවංගෝ විසුද්ධිය. මේක කියනවා අතනි බින්දති දුකේ. නිබ්බින්දති කියන්නේ අර කියන අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා නිබ්බිදානුපස්සනාමයි. මෙතන මේ තියෙන්නේ නිබ්බිදා. අතනි බින්ද එතනදී එතනදීම නොබැඳීම. නිබ්බිදා කියන්නේ එකයි. නිබ්බිදා කියන්නේ නොබැඳීම නිසා මේ පිළිකුල හෝ කලකිරීම වහෙම නෙමේ. අපි අර ඇහෙන්දෙක්ක රූපය ප්‍රියයි කිව්වොත් ඒකට සදාකාලිකව බැඳීමේ කැමැත්තක්, සම්බන්ධ වීමේ කැමැත්තක්, බද්ධ වීමේ කැමැත්තක්, උපාදාන වීමේ කැමැත්තක්, අල්ලාගෙන එකතු කර ගැනීමේ, ගොඩනැග ගැනීමේ කැමැත්තක් තියෙනවා. ඒකෙන් නොබැඳීමේ කැමැත්තෙන් කරන්න බෑ. ඒකට බැඳීම තමයි ප්‍රිය වටිනේ ආංශය. ඉතින් ඒක නිසා අපි මතුනේ හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕනේ අපි මේ සංසාර දුකටපත් වෙන්නේ මෙන්න මේ නිත්‍ය සුඛ අත්ත කියන දේ නිසා. අපි මේ පංචස්කන්ධයම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ ගොඩල් පහ පිළිබඳව අපේ දැනුම වැරදි නිසා ඒ මායාකාරී දැනුමට අපි රැවටිලා. මේ කිසිම රූපස්කන්ධය හෝ වේදනාස්කන්ධය හෝ සංඥා සංකාර විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහ කිසිම දෙයක් අපිට කැමතිසේ නවත්තන්න පුළුවන් කම නැහැ, පවත්වන්න පුළුවන් කම නැහැ. ඒවා හැම මොහොතකම විපරිණාමයට පත් වෙලා අනිත්‍යභාවයට පත් වෙලා අපේ කැමැත්තට විරුද්ධවම අර නිත්‍ය සේ පවත්වන්න බැරි තත්ත්වයට අනිත්‍ය බවට පත් වෙනවා. නමුත් උදත්යන් පිළිසුන්ගේ මේ වැරදි මැනීම නිසා ඒ පුද්ගලයාට තේරුම් ගන්න බෑ මේක. මේක ඒ පුද්ගලයාම, ඒ රූපයම, ඒ ගඳ සුගඳම, ඒ සංඥාවම, සංකාරයම, විඥාණයම පවතිනවා කියලා නිත්‍ය දේ, සුඛ දේ, අත්‍ය දේ පවත් ගන්නට කල්පනා කරනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න බැරි නිසායි මේ සියලුම දුකට අනාථ වීමට හේතුව. ඉතින් ඒක නිසා පින්වතුනි මේ අර චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ආදී වශයෙන් මේ පටිච්ච වෙන සියලුම දේවල් තම තමන්ගේ මැනීමක් අනුව, මීමක් අනුව, තීරණයක් අනුවයි පටිච්ච වෙන්නේ. තම බුද්ධලයකටම මේ පටිච්ච වීම සර්ව සාධාරණ නෑ. දැන් එක බුද්ධලයකට ප්‍රිය දෙයක් අනිත් බුද්ධලයාට අප්‍රිය, එක බුද්ධලයාට ලාභ දෙයක් අනිත් බුද්ධලයාට අලාභයි, එක බුද්ධලයාට හොඳ පුද්ගලයා අනිත් පුද්ගලයාට නරකයි, එක පුද්ගලයෙකුට සැප දෙයක් අනිත් පුද්ගලයාට දුකයි. මේක ඒ පුද්ගලයාටත් එක එක අවස්ථාවට සැප, දුක, ලාභ, අලාභ, ජස, ආයස, නින්දා, ප්‍රශංසා, ප්‍රීති, ප්‍රිය, අප්‍රිය මෙයා වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේක කිසි දෙයක්ම අපිට කැමති වුණාට, කොච්චර වුණත් අපිට නිසිතේ නිත්‍යදේ දුකදේ අත්දේ පාත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුළ, මේ ලෝකය තුළ, මේ පංචස්කන්ධය තුළ ඇත්තේ නැහැ. හැබැයි අපේ අර හිත රාගාන්දුරෙන්, ද්වේෂාන්දුරෙන්, මෝහාන්දුරෙන් මුවා වෙලා කියන නිසා, පොදුජන්ජ ලක්ෂයට පත් වෙලා කියන නිසා, අපේ මැනීම විනිවිද බැලීම පරම ලක්ෂය අපිට ලක්ෂණ බැරි නිසා අපේ මැනීම ඒ වැරදි මැනීම නිසා අපි වැරදි දෙයක් අල්ලගන්නවා, මායාවකට, මුලාවකටපත් වෙනවා. ඒ නිසා අපි දුකටපත් වෙනවා. අපි නැවත නැවතත් එක දුකකින් මිදෙන්න තව දුක් මහ රාශියක් ඇති කරගන්නවා. ඒකයි පුදුඥාන බුද්ධයාගේ ස්වરૂපය. එක ණයකින් මිදෙන්න තව ණය තුන හතරක් ගන්නවා. ඒ නිසා මේක මේ ණය ගන්න දෙවිවා. අපි යම් පංචස්කන්ධ කොටසක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධේ යම් කිසි කොටසක් අපි උපාදානය කරගත්තොත් අපිට ඒක උපාදානය කරගෙන පාත් ගන්න, ආද ගන්න, අයිති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ණය වෙනවා. මොකද පංචස්කන්ධය උපාදානය කරගන්න. ඒක නිසා සම්පූර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතෙන්දී ණය වෙනවා. මොකද අපිට විශේෂයෙන්ම අල්ලලා විගටම අපේ සංස්කෘතියේ පවත් ගන්න බැරි එක තමයි මේ පංචස්කන්ධය උපාදානීය කරගන්න හදන පංචස්කන්ධය. එහෙම උපාදානීය කරගත්තොත් ඒක අපිට එහෙම පවත් ගන්න නවත්තන්න බැරි නිසා අපි ණය වෙනවා. ඒ ණය අපිට කවදාහරි ගෙවන්න වෙනවා. මේක නිසා අපි හොඳට කල්පනා කරන්න ඕන මේ සංසාර ගමන ණය ගන්නවා. අපි ණය ගන්නවා, ණය වෙනවා, ණය දෙනවා, ණය ගෙවනවා, ණය බේරනවා, ණය මිදී දාන්න බැරිව තව තව ණය ගන්නවා. ඒ නිසා අම්ල රාත්‍රකින් ණය ගන්නවා. තව නොයෙකුත් ආකාරයකින් නොයෙකුත් පුද්ගලයන්ගෙන් සත්වයන්ගෙන් දේවලින් ධර්මතාවලින් අවස්ථාවලින් පංචස්කන්ධේ අපි ණය ගන්නවා. මේ ණය ගන්න එක අපි මේ සංසාරයට සම්බන්ධ වෙන බැඳෙන දෙයක්, පටිච්ච වෙන දෙයක්. ඒකයි පටිච්ච වීම. ඉතින් ඒක නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕනේ අපි කවදා හරි මේ සාරයි කියලා සංසාරයි කියලා මේ හිතලා මේ උපාදානය කරගන්න පංචස්කන්ධය අපි කවදා හරි අපිට සම්පූර්ණයෙන්ම මිදී නිදහස්වෙන්න පුළුවන් නම් අපිට එතෙන්දී මේ සංඛය කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝභ, ද්වේෂ, මෝහ, ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන්න පුළුවන්. එහෙම වුණත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ණය ගන්න දුන්නේ සදාටම මිදී නිදහස්වෙලා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං කියන අර මහා සතර අටුවාන සූත්‍රයේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරපු දන් කියනවා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. ඉතින් හැම කෙනෙකුටම මේ ණයෙන් වෙන් වෙන්නට ක්‍රමයක් බුදුහාමුදුරු කියනවා. මේ ණයෙන් වෙන් වෙන්න නම් පටිච්ච වීම කල්පනා කරගන්න ඕන අපි මේ ජීවත් වෙන හැම අවස්ථාවකම ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය දිවකය මන පිනවන්නට සීමාව පන්නලා අර පංචස්කන්ධයේ පරිහරණය කිරීම ඉක්මවා අපි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නට ක්‍රියා කරන කටයුතු කරන හැම අවස්ථාවකම අපි දන්නේ නැතුව මේ ණය ගන්න දෙනකොට පැටලෙනවා. මේ ණය ගෙවන්න බැරුව අපි නැවත නැවතත් ණය ගෙව ගෙවා ඉන්න ක්‍රමයක් තමයි මේ පැවැත්ම. පැවැත්ම කියන්නේ අපි ණය ගන්නවා, ණය වෙනවා, ණය ගෙවනවා, ණය ගෙව ගෙවා ඉන්නවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම වැය කරනවා. මේ ජීවත් වෙනවා කියන්නේ උපත ලැබූ මොහොතේ ඉඳන් මරණ මොහොත දක්වාම වැය කිරීමක් කරනවා. අර අතීතයේ ඒ මොහොතට පෙර ගත ණය ගෙවන වැය කරනවා. ඒක හැබැයි මේ ණය ගෙවන්න අලුතෙන් තවත් ණය ගන්න ආගෙන්ද අම්මලාගෙන් තාත්තලාගෙන් ඊට පස්සේ සාම්පුතයන්ගෙන් භාර්යාවගෙන් සහෝදරයන්ගෙන් ඥාතියන්ගෙන් ස්වාමීන්ගෙන් සේවකයන්ගෙන් මේ ආදී වශයෙන් ණය ගන්නවා. ඒ වගේම ණය වෙනවා. ඒ ණය ගෙවන්නේ නැවතත් වැය කරනවා. ඒ වැය කරනකොට නැවත නැවතත් මේ සම්බන්ධතාවය බිහි වෙනවා, සංදි වෙනවා, සංකාර කරනවා. ඉතින් මේක තමයි මේ සංසාරේ මේ කරන කියන විතර හැම දෙයක්ම වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර හැටියට මේ කරන්නේ මේ ණය ගන්න දෙනකොට පැටලෙනවා. ණය ගන්න බැරුව අලුතෙන් ණය ගන්නවා. ඒ ණය ගෙවෙවා යන්න වෙනවා. නමුත් ඒ ගෙවන හැම වෙලාවකම අලුතෙන් ණය වෙනවා. ඒ නිසා මේ ගන්න දෙනකොට කෙරවලක් නැතුව දිගින් දිගටම යනවා. මේකට පිළියමක් තියෙනවා. අපි යුතුයම් වගේ ඉතු කළා ණය ගෙවන්න ඕන. ඉන්ද්‍රිය පින්පවරණ පින් අනුමෝදන් කළා ණය ගෙවන්න ඕන. ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනලෝ කියන ආකාරයට මේ රාගය, ද්වේෂය, මෝහයෙන් ගැටුදු කරපු මෙතෙක් කරපු වැරදි දේ අයින් කළා. ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ අනුව අපි අලුතෙන් ණය ගැනීම හැකි ආකාරයට අවබෝධයක් ඇතුව යථාභූත ඥාන දර්ශනේ මේ අලුතෙන් ණය ගැනීම අපිට පුළුවන්කම් තියෙනවා නවත්තන්න. ඒ වගේම පරණ ණය හැම වෙලාවෙම යුතුයම් වගේ ඉටු කරලා පරණ ණය සියල්ලම ගෙවලා ගන්න. පරණ ණය ඔක්කොම ගෙවලා ඉවර වෙනකොට අලුතින් ණය ගන්නෙත් නැත්නම් මේ පංචස්කන්ධය අපි උපාදානය කරගන්නේ නැහැ. හැබැයි පංචස්කන්ධය පරිහරණය කිරීමේ අයිතිය හැම කෙනෙකුටම තියෙනවා. දැන් බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ, අරහත්ත්වයට පත් වූ ආර්යයන් වහන්සේලා සියලු දෙනා පංචස්කන්ධය පරිහරණය කරනවා, භාවිතා කරනවා, කිසිසේත්ම උපාදානය කර නොගෙන. ඒක නිසා දැන් මේ පංචස්කන්ධය කියන එක නෙමෙයි දුක, පංචස්කන්ධ උපාදානය කරනවා කියන එකයි තේරුම් ගන්න ඕනේ. එනිසා පංචස්කන්ධය කියන්නේ මේ රූප, වේදනා, සංඥා ආදී වශයෙන් සහ සංකාර විඥාන කියන දෙකෙන් පුතක් යන පුද්ගලයන්ට ආර්යයන් වහන්සේලාට ක්‍රියාසිත සහ ප්‍රඥාසිත කියන ආකාරයට පංචස්කන්ධය රූප, වේදනා, සංඥා කියන තුන තියෙනවා. ඒවා සර්වචිත්ත සාධාරණ, සබ්බචිත්ත සාධාරණ දේවල්. ඒවා බුදුහාමුදුරට කාර්යවන් වහන්සේට රූපයක් දකින්න පුළුවන්, වේදනාවක් තියෙනවා, සංඥාවක් ලැබෙනවා. හැබැයි සංකාර කරන්නේ අරහත්ත්වයට, ආර්යත්වයට පත්ු. ඒ අර අනිත්‍ය දුක්ඛානත් මෙනෙහි කළා, නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග වූ නිසා සංකාර කිරීම නවත්වනවා. හැබැයි ක්‍රියාදී ක්‍රියාපාත්‍රල සංකාර නොකිරීම නිසා මේ සබ්බේ සංකාරා අනිච්චාදී, සබ්බේ සංකාරා දුක්ඛාදී තේරුම් ගත්ත නිසා, සබ්බේ ධම්මා අනාත්තාදී තේරුම් ගත්තාම අර සංකාර කිරීම නවත්වනවා. හැබැයි ක්‍රියාසිත පාත්‍රනවා. ක්‍රියාසිත පාත්‍රන ආරාධන වහන්සේ, බුද්ධයන් වහන්සේට විඥාන ශක්තියක් උපත ලබන්නේ ප්‍රඥාවක් විතරයි කියන්නේ. ප්‍රඥාව කියන්නේ ප්‍රකෘති ඥානය, පරම පවිත්‍ර පිරිසිදු ඥානය, රාගයෙන් ද්වේෂයෙන් තොර වූ ක්‍රියාකාරීත්ව ඥානය ප්‍රඥා. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳටම තේරුම් ගන්න ඕන, මේ සංකාර කියන වචනේ තමයි මේ හරියටම තේරුම් ගත යුතු වචන. වචන දෙක සංඥානි රාගය, ද්වේෂය, මෝහය, කාර්කයන්ි ක්‍රියාවක්. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරන හැම කෙනෙක්ම සංකාර කරනවා. විතරාගී, විතුදේශී, විතුමෝහී කිසිම කෙනෙක් සංකාර කරන්නේ නැහැ. ක්‍රියාසිත පමණක් පවත්වන. එතකොට සංකාර නොකරන, ක්‍රියාසිත පමණක් පවත්වන ආර්යයන් වහන්සේ විඥාන ශක්තියක් උපදවන්නේ නැහැ, ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. එතෙන් මොනවත් උපාදානය කරගන්නේ නැහැ, එතන දුක්ක් නැහැ, එතන ඇලිමක් නැහැ, ගැටීමක් නැහැ, මුලාවක් නැහැ. එතන තියෙන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර උපේක්ඛා සිතක්, සංකාර උපේක්ඛා ඥානයෙන් යුතු, මුංචිතු කම්මිතා ඥානයෙන් යුතු පිළිසිදු සිතක්. ඒ නිසා කුණු කිලුතු කෙලෙත් එකතු වෙන්නේ නැහැ. කුණු කිලුතු කෙලෙත් සාමුලින්ම හිතෙන් ඉවත් වෙනවා. අලුතෙන් කුණු කිලුතු කෙලෙත් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා හැම අවස්ථාවකම මේ අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කළා, නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසග්ග කියන ධර්මයේ පත්තු ආර්යයන් වහන්සේ නිතරම අනිමිත්‍ය සංඥාවක්, අප්‍යානිමිත්‍ය සංඥාවක්, ශුන්‍යත සංඥාවක් ඇතුව අනිමිත්‍ය සමාපත්තියේ, අප්‍යානිමිත්‍ය සමාපත්තියේ, ශුන්‍යත සමාපත්තියේ, සංඥා වේදිත නිරෝධ සමාපත්තියේ පත් වෙන ආකාරයට කටයුතු කරනවා, ජීවත් වෙනවා. එනිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ පැවැත්ම තුළ සෑම පුද්ගලයෙක්ම, පුතඥාන පුද්ගලයෙක්ම, පුතඥාන පුද්ගලයෙක් මේ සංකාර කරන්න බොහොම කිව්වා. මේ ඇහැ පිනවන්න, කල් පිනවන්න, ආශ්‍රය පිනව පිනවන්න, දිවකාය මන පිනව පිනවන්න කැමති. ඒ පිනව පිනවන්න කැමති හැම අවස්ථාවකම සංකාරයක් කරනවා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරනවා. ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම සංසාරයේ බන්ධනයක්, සම්බන්ධයක්, සංවිවීමක් සංකාර කිරීම නිසා ඇති වෙනවා. ඒ නිසා සමුදය දිගින් දිගටම උපදිනවා, සංසාරයේ බද්ධ වෙනවා. මේ බද්ධ වූ කල්පේ තමා, කාල පරාසය තමා අපි මේ මහා බද්ධ කල්පයෙන් කියලා දුන්නා. ඒ කියන්නේ සංකාර කර කර මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන ආපු අතීත කාල පරාසය මහා බද්ධ කල්පය. සංකාර කරලා එක දිගටම එක ආයතම යායන් තණ්හා කෝණ බාධා තාක්ෂ තාක්ෂාභිනන්දන මේ තත්ත්වේ මේ සමුදය බිහි කරගෙන මේ සංසාරයට බද්ධ වූ කල්පය තමයි මහා බද්ධ කල්පය. මේකට හේතුව සංකාර කිදී. මේ සංකාර බොහෝ කෙටියෙන් මම කියනවා නම් සංකාර වර්ග කියනවා නමයක් ප්‍රධාන කොට ලවුඟක් කියනවා. නමුත් කාය සංකාර, වචින් සංකාර, මනෝ සංකාර කියලා පුද්ගලයෙක් තුළ, සත්වයෙක් තුළ, දෙවියෙක් භූතයෙක් ප්‍රේතයෙක් ඕනම කෙනෙක් තුළ කාය සංකාර, වචින් සංකාර, මනෝ සංකාර කියලා තුනක් තියෙනවා. කයින් වචනයෙන් සිතින් කරන සංකාර. සංකාර කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකිරීම. වෙන මොකක්වත් නෙමෙයි. සිතින් වචනයෙන් කයින් ක්‍රියාවෙන් සිතින්නේ රාගය, ද්වේෂය, මෝහයෙන් ක්‍රියාත්මක කරන කෙලෙට ඇලීම, අප්‍රියයට ගැටීම, ප්‍රියාප්‍රියා කර මැනීම එතන සංකාරය. ඒ වගේම අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර කියලා සංකාර කොටස් තුනකට කාලත්‍රය අනුව බෙදලා තියෙනවා. ඊට වඩා බලවත් ආකාරයට මේ සංකාර කොටස් තුනකට බෙදලා තියෙනවා. මේක තමයි තේරුම් ගත යුතු වඩාත්ම බලවත් සංකාර තුන. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර. මේ තුනම අභි සංකාර. සාමාන්‍ය සංකාර වලට වඩා මේවා බලවත්, මේවා ශක්තිමත්, මේවා නියත වශයෙන්ම ඵල විපාක දෙනවා. ඒ නිසා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර තුන පුද්ගලික සංසාරයේට දැඩිව තදින්ම බැඳලා සතර ගමනේ දිගින් දිගටම පවත්වාගෙන යන සංකාර. දැන් මේක හොඳටම තේරුම් ගත යුතුයි. අපි පින්කමක් කරලා ඒ පින්කමින් යමක් ඉල්ලනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම්, යදිනවා නම්, ඒ යදීම, ඒ ප්‍රාර්ථනා කිරීම, ඒ ඉල්ලීම මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නට නම් එහෙම නැත්නම් මේ මොහොතේ මතු Tamante යම් ආකාරයක ඔය කියන නිත්‍ය වූ සුඛ වූ සුඛ වූ සුඛ වූ දෙයක් ඉල්ලනවා නම්, දෙව් මිනිසාගේ ඉල්ලනවා නම්, අර නන්දා මිදහාකා මාලිකා සුනන්දා සුමනාමින් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත් ලබන්නට ඉල්ලනවා නම්, යදිනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම් ඒක පුණ්‍යාභි සංකාරයක් වෙනවා. සංසාරේ දික් වෙන සියක් වෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතුයි. දෙව් මිනිසාක කෙළවරට නිවන දානවා නම් ඒකත් අභි සංකාරයක්. මතු උපදින බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා නම්, ඉල්ලනවා නම්, යදිනවා නම් ඒකත් පුණ්‍යාභි සංකාරයක්. ඒ නිසා මේ අප්පමාදේන සම්පාදයේ තබ්බන් කියපු වචනයට විරුද්ධ වූ යම් දෙයක්, යම් කාම ලෝකයක සුවයක් ලබන්නට කල්පනා කරනවා නම්, බෝධිසත්ව පෙරුම් පුරන්නට හෝ කල්පනා කරනවා නම් ඒක බුදු ධර්මයට විරුද්ධයි. ඒක පුඤ්ඤාභි සංකාරය. ඒක සංසාර දුකට සම්බන්ධ වෙන, බන්ධනය වෙන, බද්ධ වෙන දෙයක්, නිවන ප්‍රමාද වෙන දෙයක්. ඒ නිසා පුඤ්ඤාභි සංකාර බලවත්සේ නිවනට, මේ වර්තමාන මොහොතේ ලබා ගන්න තියෙන නිවනට බලවත්ම බාධකයක්. ඒ වගේම අපුඤ්ඤාභි සංකාර, මේකත් ටිකක් තේරුම් ගත යුතු වචනයක්. දැන් අපි පාපයක් කරලා, වරදක් කරලා තරව ගත්තාම එවනම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුලින්ම මේවා කරන්න පුළුවන්. අපි ගිහිල්ලා අර කෝවිලකට, දේවාලයකට, බෝධීන් වහන්සේගේ උඩෝ වෙන්තැනකට හෝ ගිහිල්ලා යදිනවා නම්, ඒ වගේම ශාප කරනවා නම්, පරිධානම් වස්කල් කියනවා නම්, ඒ වගේම දෙත්‍යෝ කියනවා නම්, යම් කෙනෙකුට මෙහෙම මෙහෙම වෙන්න කියලා අර මේ විනාශකාරී දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක අපුඤ්ඤාභි සංකාරයක් වෙනවා. වස්කල් කියන එක, පරිධාන එක, පොල් ගහන එක, දෙත්‍යෝ කියන එක, ශාප කරන එක, දැන් ඔබ මරන්න ඕනේ අරවා මේවා කියලා නොඑක අය කියන්නේ ඒක අර වර්ධක කළා වගේ නෙමෙයි. ඒක ඊට පස්සේ යම් ආකාරයක අපුඤ්ඤ අභිසංකාරයක් වෙනවා. ඒක දැනිසේ Taman පසුපසින අපායගාමී වෙන්නට හේතු වෙනවා. ඒ දැන් පුඤ්ඤ අභිසංකාරයක් කළාම අතරමං වෙන්නේ කාම ලෝක 6. දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝකවල. අපුඤ්ඤ අභිසංකාරයක් කළාම අතර වෙන්නේ සතර අපාය. අතරමං වෙන්නේ සතර අපාය. ඒ වගේම අනිඤ්ඤාභි සංකාර කිව්වේ අනාරිය ධානයක් ලබලා අසඤ්ඤතල හතරට, අර බ්‍රහ්මතල හතර තියෙන අසඤ්ඤතල මේ අසංජිතල හතරේ සුවපත් වෙන්නට සුවයමින් ඉන්නට අතරමං වෙන්නට කරන සියලුම අර අනාර්ය ධ්‍යාන ලැබීම් අනාර්ය අරූපී ධ්‍යාන ලැබීම් සියලුම දේ අනිඤ්ඤ අභිසංකාර කියන කොටසට වැටෙනවා. ඒ නිසා ඒ බ්‍රහ්මත්වයටපත් වෙලා ඔය කියන රූප සංඥායතනේ ආඤ්ඤායතනේ අනිඤ්ඤායතනේ ඒ වගේම නේව සංඥා නාසංඥා කියන අරූපී සංකල හතරේ අර බ්‍රහ්මත්වයටපත් වෙන දූපත් වෙන කරන ඔය අනාර්ය ඥාන ලැබීම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙන ඉස්සෙල්ලා අර රාමචාර සූත්‍රයේ තියෙන සියලු මාර්ගම් වල සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අනාර්ය ඥාන ලැබලා ඔය බ්‍රහ්ම ශාවකත්වයටපත් වෙන සියලුම බ්‍රහ්ම ආගම් වල බ්‍රාහ්මණ ආගම් වල ඉතින් ඒක නිසා ඒ හැම කෙනෙක්ම අනිජා සංකාර කළ බ්‍රහ්මත්වයටපත් වුණා ඉතින් නිවන දිරෙන්න නම් ඒ පුද්ගලයෝ මේ සංසාරය අතරමං වෙලා අද තාමත් ඒ තැන් වල ඉන්න අය. ඉතින් ඒක නිසා මේ නිවන වැහෙනවා. මේ සංසාරේ ඔය මොන බ්‍රහ්මතලයේ කියත් මොන නේව සංඥා නා සංඥා කරේ කියත් අර අසුත් අවුත උත්තර ග්‍රහම් පුත්‍ර ආලාර ගාලම් වගේ සියලුම දෙනා අනිජ අභිසංකාර කරන ඔය තත්ත්වයට තන් වල නමුත් ඔය තන් වලින් ඉවත් වුණ අවස්ථාවේ බොහෝ දුරට අපායට වැඩි නැතිනවා වෙනත් කොහේ හරි තලයකට එනවා. ඒ ශක්තිය දුන්නා. නමුත් ඒ தත්ත්වයේ සංසාර පුරුද්දක් නිසා නැවතත් අර අනාර්ය අරූපී ඥාන ලැබලා ඔය බ්‍රහ්මත්වයට ගිහිල්ලා උතර නැවත නැවතත් යන්නේ 10000 කරක් ඔය විදිහට අතරම. ඉතින් ඒක නිසා නිවනයි ප්‍රමාද වෙන්නේ. නිවනයි නැති වෙන්නේ. නිවනයි වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මුතුනේ හොඳට තේරුම් ගන්න ඕන මේ සබ්බේ සංඛාරා අනිත්‍යාචි සබ්බේ සංඛාරා දුක්ඛාචි සබ්බේ ධම්මා අනත්තාචි යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ අතනි බින්දති කියේක උදාත්ම වැටගත් එතනදීම නොබැලින්නට කටයුතු කරන්න ඕන සියලුම සංඛාරය. එහෙම වුණොත් දුකෙන් අත මිදෙනවා. දුකෙන් අත මිදෙනොත් ඒ සමග්ගෝ සුඛිය එනම් නිවනට මාර්ගය මඟඵල ලබන්නට හේතු වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පටිච්චසමුප්පාද විග්‍රහය මේ ත්‍රිලක්ෂණය නම් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම විනිහි කිරීමත් එකටම සම්බන්ධ වූ කාරණා තුනක්. ඒක දෙකක් හැටියට අරගෙන තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ජීවන්ට උපකාර වන දේ පරමාර්ථ සත්‍ය දකින්නට උපකාර වන දේ දකින්න නම් මේ පටිච්ච ඉච්ඡ කියන වචනේ මයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම නැත්නම් නිත්‍ය සුඛාර්ථ තියෙන්නේ පටිච්චසමුප්පාද විග්‍රහයමයි ඔය අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ පුදන මූල පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් බුද්ධත්වයා ලෝකයට දේශනා කරන මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහය හරියට තේරුම් නොකළ තේරුම් නොගත්තොත් හරියට විග්‍රහ කළොත් වැරදියට විග්‍රහ කළොත් වැහෙන්නේ නිවන අතරමං වෙන්නේ මේ ලෞකිකත්වයේ තුල. ඉතින් ඒක නිසා මේක හොඳින්ම තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට මේ සංකාර කිරීමෙන් ඉදී නිදහසි ක්‍රියාසිත් පැවැත්වීමෙන් මේ පැවැත්ම තුළ ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් ක්‍රියාසිත් පමණක් පාත්. ඒ වුණොත් ඒ පුද්ගලයා උත්තම ආර්ය ධර්මයක් තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් වතු ආර්ය පරිශ්‍රණයක් කරන ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය හරියට අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. ධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ ඔය අවිද්‍යාවත්‍ය සංකාර කියන වචන ටිකෙන් වචන ටිකේ නෙමෙයි. ඒක නිවන වැහුව නිවනට බාධක මාර්ගයේ පෙන්වන දෙයක් පමණයි. නිවන විමුක්ත කරන දේ එතරම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒකත් හරියට තේරුම් ගන්න ඕන. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න බෑ. පටිච්ච තේරුම් ගන්නේ නැතුව මේ පටිච්ච ධර්මා නිච්ච වෙන්නේ ඒ නිච්ච ධර්මා උද්දච්ච කුකුච්ච විචිකිච්ච ඔකමිච්ච 10ක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ පටිච්ච වීම නිසා. ඒ නිසා පටිච්ච වීම සිද්ධ වුණා අවිච්ච උද්දච්ච කුකුච්ච විචිකිච්ච පාවිච්ච අත්‍යච්ච ලාභිච්ච පණිච්ච මේ ආදී කොට ඇත්තා වූ විචිකිච්ච ඉච්ච 10ක් උපදවන. නමුත් අපිට මේ පටිච්ච වීම නවත්තන්න ඒ බුදුහාමුදුරුවෝ එක ඉච්ඡා විග්‍රහ කළා කියලා. ඒක තමයි අල්පේච්ඡතාව. අල්පිච්ච එමුනනවා කර්ණීය මිත්‍ර සූත්‍රයේ කියන අපකිච්ඡෝච කියලා. අපකීර්ති සාධකෝත් කියන්නේ මේක මෙන්න මේ අල්පේච්ඡතාවය. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අපි මේ අල්පේච්ඡතාවය හරියට දැනගත්තොත් මේ අල්පේච්ඡතාවය දැනගත්තු පුද්ගලයාට පමණයි අනිත්‍ය දුක්ඛාරත විනය කළ අනිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ග කියන තත්වයෙන් නිවන අවබෝධයට මාර්ගයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අනුපින්නතෙක්ම බොහොම ගැඹුරින් කල්පනා කර ගන්න ඕන මේ අපි දෛනිකව ඔය ජීවත් වෙන අවස්ථාවේ කරන තියෙන ඉතර දේවල් නිසා මේ ධර්මයේ මේ විස්සයි වෙන විශේෂයක් එහෙම නැහැ. තමන්ගේ හිතේ උපදීන සිටිවිලි පිළිබඳවයි ඔය සියලුම දේවල් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා තියෙන්නේ. ඒ නිසා මේක කාටවත් තේරුම් ගන්න බැරි දෙයක්, අභාවිතයක්, අද්භූත දෙයක්, ආශ්චර්ය දෙයක් නෙවෙයි. ඔය කියපු අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයන්, කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයන්, ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාගා නිරෝධා මේ සියලුම දේවල් මේ දෛනික ජීවත් වෙන අපිට හැම කෙනෙකුටම ජීවිතයේ එදිනෙදා මොහොතින් මොහොතම හමු වෙන මේ අරමුණු වලට අදාළව විග්‍රහ කරපු අමිතක මේවා පිට බාහිර වෙන කොහෙවත් තියෙන දේවල් නෙමේ, වචන නෙමේ. මේ තමන් තුළින් තමන් මේක අත්‍යවශ්‍ය කියලා දැන ගැනීමයි නිවන කියන්නේ. පරමාර්ථයේ දැකීමයි නිවන වෙන මොකක්වත් නෙමේ. ඉතින් ඒක නිසා මේ අනුපින්නතෙකුටම මේ පටිච්චසමුප්පාද විග්‍රහයේ තේරුම් ගන්නට යම් හරියකින් පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට මේ නිවන මාර්ගයේ සාක්ෂාත් කරගන්නට කිසිම බාධාවක් නැත්තේ. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ තියෙන සලායතන කුසල මූල පටිච්ච සමුප්පාදයේ තියෙන චත්තාය. චත්ත කියන්නේ මේකෙන් මිටි නිදහස් වෙන. එතන මේ ආයතන නැහැ ඉන්ද්‍රිය. දැන් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ වචනයි කුසල මූල පටිච්ච සමුප්පාදයේ වචනයි එක වගේ පෙවුනට අර්ථය හැම තැනකදීම වෙනස්. අර්ථය හැම තැනකදීම වෙනස්. ඒක නිසා දැන් පස්ස කියන එක දැන් අතන අවිද්‍යා මූලදීන සලායතන පත්‍ය සම්පස්ස. අතන කුසල මූලයේ තියෙන චත්ත චත්තායතන චත්තායතන කියන්නේ අට්ටි යති අරායති දිමුච්චතිම නම. ඒක ඊටපස්සේ සම්පස්ස නෙමෙයි පස්ස. එතන සම්පස්ස නෑ. සම්පස්ස නම් තමයි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ප්‍රිය වේදනාව දුක් වේදනාව අදුක්කම අසුක වේදනාව ඒ තුනම නෑ. මෙතන තියෙන්නේ පස්ස විතරයි. පස්සත් ඕන වෙන නිවන්. ඒ වගේම වේදනා කියන එක වෙනස්. ඒ වගේම අර සම්භවම් කියන එක අවිද්‍යා මුලේ අතන බුද්ධ බව. අතන බුද්ධ ජාත. ඒක නිසා හැම තැනකම හැම වචනයක්ම මේ කුණු මුල් ගලවා දැමු පුද්ගලයෙකුගේ ස්වභාවය ස්වરૂපේ තමයි කුසල මුල වටකම. කෙලෙස් මුල් රහිත වූ එනවන කෙලෙස් මුල් ගලවන කෙලෙස් මුලින් හිත වෙන් වූ කුත්තත්ය. මේ හැම දෙයක්ම තමන්ගේ හිතේ ඇති වෙන දේවල්. නැතුව බාහිර දේවල් තමන්ට අදාළව තමන් බලන්න. නැතුව අනුන් ගැන මෙහෙම බලන මේකෙන් හරි වැරද්ද වෙන්න. අනුන්ගෙන බලලා කිසිම වැඩක් හරියක් අර්ථයක් ඇත්තේ නැහැ. ගල්පා බලන්න ඕන, බහා ගල්පා බලන්න ඕන කාටද? තමන්. තමන්ගේ හිතේ ඇති වන ඇහෙන රූපයක් දැක්කාම අපි මේකට අර සම්පස්ස වෙනවා. එවනම් ඒකෙ මිදී ඉඳා. දැන් ඔතන වචන දෙකක් තියෙනවා. මේ මහත්යාගේ ප්‍රශ්නේ වචන දෙකක් තියෙනවා, අන්තර්භාවික සහ ගන්ධප්. දැන් ගන්ධප් කියන්නේ මොකද? ඉතින් මේක මහා වේලා ගන්ධය අබ්බ කරගෙන, අර වර්ණ ගන්ධ රසෝජා අබ්බ කරගෙන ආහාර කරගෙන ඉන්න පුද්ගලයෙකුට කියනවා ගන්ධප්. අන්තර්භාවික කියන්නේ දැන් මේ පැවැත්ම දෙකක් අතර තුර කෙලෙස් බීජ පමණක්, බව පමණක්, රාග කර්ම බීජ පමණක් පොදියක් කරගාගෙන ඉන්න පුද්ගලයෙකුට කියනවා අන්තර්භාවික කියලා. එතෙන්දී කාලම් කරෝති කියන අර්ථයෙන් විග්‍රහ කරලා තියෙනවා. කෙලෙස් පොදියක් කරගාගෙන ඉන්න. දැන් හැම පුද්ගලයෙකුටම අන්තර්භාවික තත්ත්වයක් එන්නේ නැහැ. මැරෙන හැම කෙනෙකුටම මේ පුද්ගලයෝ මෙතන ඉන්න අය විතරක් නෙමෙයි, කුරා කුරුම්බියාගේ දෙවියෝ, බ්‍රාහ්මණයෝ, භූතයෝ, පෙරේතයෝ සියලුම අය කොයි වෙලාවෙ හරි මැරෙයි. මැරුණාම ඊගාව උපත ලබන කොටස අන්තර්භවික වෙන කොටසකුත් ඉන්නවා, නොවන කොටසකුත් ඉන්නවා. වෙන කොටස වැඩිද, නොවන කොටස වැඩිද? නොවන කොටස අන්තර්භවික ධර්මයටපත් නොවන කොටස වැඩි. ඒ අය කවුද? දැන් අපි ගත්තොත් භූතේ, පෙරේතේ, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 21. 21 හැ 27 28 29 29 ආත්ම තලවල ගතිවල අනුත්තරභාවික තත්වයක් නැහැ. ඇයි? ඕපපාතිකයි. ඕපපාතික කෙනෙකුට ඊගාව උපතක් ලබන්නට තැනක්, බිමක්, මව් පුජා හෝ විතරයක් හෝ වෙන අවස්ථාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඒක ඕපපාතිකයි කියන්නේ. ඒතකොට ඕපපාතික කෙනෙකුට අන්තර්භවික වෙන්න බෑ. මෙතනින් සිටුණා නම් එක ක්ෂණයකින්ම භූතයෙක් වෙලා උපදිනවා, ප්‍රේතයෙක් වෙලා උපදිනවා, දෙවියෙක් වෙලා උපදිනවා, බ්‍රාහ්මණයෙක් වෙලා උපදිනවා. අර අන්තර්භවිකයක් නැහැ. ගන්ධබ්බ තත්ත්වෙකුත් නැහැ. දැන් මේක හොඳට තේරුම් ගත යුතුයි. එතකොට අර අන්තර්භවික කියන තත්ත්වයට පත් වෙන්නේ මව් කුසකින් හෝ බිත්තරයකින් ඊගාව උපත ලබන කෙනෙක් පමණයි. අම කෙනෙක් ලැහැත්ති නම් මැරෙනකොටම ගන්න. බිත්තරයක් ලැහැත්ති වෙලා නැහැ, මැරෙනකොටම ගන්න. එතකොට ඒ පුද්ගලයේ මව් කුසකට උක්කාන්ති වෙනකන් හෝ බිත්තරයකට උක්කාන්ති වෙනකන් හෝ අර කෙලෙස් පොදිය අරගෙන අරගාගෙන අන්තර්භවික හැටියට කාලයක්, යම් කාලයක් ජීවත් වෙන්න ඕන. ඒක මේ අපි දකින තිරිසන් ලෝකේ, මේ අපි දකින මිනිස් ලෝකේ සියලුම මව් කුසකට හෝ බිත්තරයකින් හෝ උපත ලබන මාළු, කුරුල්ලෝ, තිරිසන් සත්තු, මිනිසු සියලුමගේ දෙනා අන්තර්භවික හැටියට උපත ලබන. ඒ කියන්නේ අන්තර්භවික හැටියට කාලයක් ගත කරනවා. ඒ කොයිතරම් මොන කාලයකද? අර කෙලෙස් පොදියක් කාලම් කරෝටි කියන කෙලෙස් පොදියක් අරගෙන මව් කුසකට උක්කාන්ති වෙන අවස්ථාව දක්වා. එතකොට ඒ අවස්ථාව කොයි වෙලාවෙ ලැබෙයිද කියලා කියන්න බැහැ. ඒකත් අර ණය කරලා. දැන් මැරුණු කෙනෙක් ආයි යා ඔක්කොම යාගේ ගතිය තියෙන්නේ, ඔක්කොම යා අර සකස් කරගෙන තියෙන අර කියන දේවල් ඔක්කොම සකස් වෙලා තියෙන්නේ ආයි මනුෂ්‍යත්ව පරිලාභයක් ලබන්නේ නම්. එතකොට අම්ම කෙනෙක් පිටු. හැබැයි අම්ම කෙනෙක් එකපාරට නැති වෙන්න පුළුවන්. ඒ අම්ම කෙනෙක් හොය හොයා යන කාලේ, ඒ අම්ම කෙනෙක් හමු වෙනකන් ඉන්න කාලේ ගන්ධබ්බ අවස්ථාවකුත් තියෙනවා, අන්තර්භවික අවස්ථාවකුත් තියෙනවා. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කාලේ ගන්ධය අබ්බ කරගෙන ඉන්නේ. දැන් මෑටියක් පැල කරනකම් අපි ඒ මෑටේ වාතයේ ඉන්ද්‍රිය මේවා ලැබෙන්න ඕනේ. දැන් නම් මේ මෑට ඇවිල්ලා තියෙනවා. ඒක අපි ඇහැගලොත් අම්බල ගෑවොත් අරවම අර ගන්ධබ්බ නැහැ. ඒකade ඔය මෑට ඔය කර්ම බීජ ගන්ධය අබ්බ කරගෙන ජීවත් වෙනවා. ආ ඒ වගේම ඒ බීජය ඔයාට පළවෙනික අන්තර්භවතු පෞති. ඒක නිසා ඒක දෙක. මේ ගන්ධබ්බ කියන වචනේ ගත්තේ තවත් අන්තර් අනාගාමී ගන්ධබ්බ කියන தத்துவයකට තියෙන නිසා. ඒක මේ චුලවිලල් මහවැදන් සූත්‍රවල පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ සසංකාරික අසංකාරික අනාගාමී ගන්ධබ්බ தத்துவය බෞද්ධ අන්නයි ප්‍රශ්න කරන මාතෘ කාණ්ඩ දැන් පංචස්කන්ධය පවතිනවා දැන් මෑට ගමුකෝ මෑට තියෙන්නේ මොකද්ද පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙන නන්න කල වෙන්නේ බෑ හැබැයි උතන නැත්ති මොකද්ද උතන නැත්ති මොකද්ද දැන් මෑට පරි පොල් ගෙඩියක් හරි ගමුකෝ ඒ වගේම අපි කර්ම විද්‍ය අපි කර්ම විද්‍ය කොටියක් කරගාගෙන ඉන්නවා දැන් උතන උතන නෑ මෑටිත් නෑ පොල් ගෙඩියෙත් නෑ අපේ කර්ම විද්‍ය වල යමක් නෑ මොකද්ද විඥාන ශක්තිය නෑ විඥාන ශක්තිය තියෙනවා නම් මේ බාහිර ලෝකේ තියෙන රූප වේදනා සංඥා සංකාර අර මුල් දෙක පොළවට ගිහිල්ලා පොළ දෙකක් උඩට ඇහිලා ගන්න මොනවද ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඒ ගන්න බෑ. නමුත් අර ගන්ධ අබ්බ කරගෙන ඉන්න. ඉතින් ඒක නිසා දැන් යම් තැනක පැලයක් පැලවෙනකන් ඒක කර්ම බීජය. පැලුණාට පස්සේ විඥාන ශක්තියක් ඒකට ඇතුල් වෙලා විඥාන බලයක්. ඊට පස්සේ විඥාන ශක්තිය නැන්නම් මේ පොළවේ තියෙන පස් ජලය වාතය සාරය මේවා ග්‍රහණය පුළුවන් කමක් නැහැ. ඒක විඥාන ශක්තියක් නැහැ. විඥාන බීජයක් විතරක් තියෙනවා විඥාන බීජය තියෙනවා අර මෑටේ පළවෙනි හැබැයි ඒ වගේ අපි මේ දකස් කරපු කර්ම බීජවල අපේ විඥාන බීජයක් තියෙනවා හැබැයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඔක්කාන්ති වෙලා මව් කුසට ගිය ගමන්ම ඔක්කාන්ති වූ ගමන්ම කාගෙන මේ ආපෝ තේජෝ ආයෝ පටි විවරණ ගන්න රෝපෝජා ගන්න මාස 10ක් යනකම් මවගේ ඊට පස්සේ එළියට ආවයන් පස්සේ පහින් ඔකේ අපෝදේජෝ ආයෝ පටි වර්ණ ගන්ධරෝ සෝජ රූප වේදනා සංඥා සංකාර විඥාන සියලුම ඔක ගන්න ගන්න ඒතකොට විඥාන ශක්තියෙන් මොනවද කරන්නේ පංචස්කන්ධය උපාදානය කරගෙන අල්ලගෙන එකතු කරගෙන පාත්වන ක්‍රියාත්මක වෙන පරිහරණය කරන උඩ ගහ ගන්න යනවා ඒක තියෙන විඥාන බීජ ඒක ඒකම බීජ අවස්ථාව. ඒ බීජ අවස්ථාව නේ දැන් අපි වැයඩියක් තැම්බුවොත් පොල් ගෙඩියක් පැළුවොත් ගෑවොත්. එතකොට අපි මොකද කරන්නේ? අර විඥාන ශක්තිය ආවොත් ඉතින්. එතෙන් ඊට පස්සේ නෑ. ඊට පස්සේ එතන තියෙන මොනවාද? එතන තියෙන පංචස්කන්ධය. එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩ පහ. හැබැයි දැන් විඥාන ශක්තිය කිඹින ශක්තිය අපි නෑ. ඒ වගේ අපිට පුළුවන්කම් තියෙනවා මේ අපේ තියෙන කෙලෙස් පොඩියේ තියෙන ඔය විඥාන ශක්තිය ඇහැ කරා. ඒකනි කීනම් පුරාණ නවන්නත් ලම්බා විරත් චිත්තේ ආයතකේ භාත්මේ තේ කීන බීජා අවිරුල් නිත්‍යං කියලා කිව්ව මේක. නෑ කීයටවත් නෑ කීයටවත් නෑ අනාගාමී ගන්ධබ්බ අවස්ථාවකට පත් වෙන්නේ දැන් අනාගාමී ගන්ධබ්බ න ආගාමී මේක අනාගාමී කියන එකේ தත්ත්වය මොකද්ද න ආගාමී එතකොට මනුෂ්‍ය ලෝකෙක හෝ කාම ලෝකෙක හෝ දිව්‍ය ලෝකෙක හෝ සුගති ලෝකෙක හෝ උපදින්න බෑ දැන් අනාගාමී தත්ත්වයට පත් වෙච්ච මිනිහෙක් නම් අපි ගමු දෙවියෙකුට වෙන්න පුළුවන් මිනිහෙකුට වෙන්න පුළුවන් අනාගාමී ත්‍ත්වයටපත් වෙච්ච මිනිහෙක් සමහර විටක අරහත්ත්වයෙන් නිවන් දකින්න පුළුවන්. ඒක එකක්. ඊට පස්සේ අභිඥා ලැබලා ඥාන ලැබුවා නම් සුද්ධාවා සාත්‍රයෙන් එකකට යන්න පුළුවන්. ආකාසඥාන ආකිඥාතර විඥානතර ඤේයඥාන ඒවා ලැබුවා නම් ඒ සුද්ධාවා සාත්‍රයෙන් අනාගාමී තත්ත්වයටපත් වූ කෙනෙක්. දැන් ඒ බුද්ධයා අනාගාමී තත්ත්වයටපත් වූ පුද්ගලයා අරහත් තත්ත්වයටපත් වෙන බෑම රූප රාග රූප රාග මාන උද්දච්ච විද්‍යා කාම ඉවර කළා නැහැ. ඥාන ලැබලා අභිඥා ලැබලත් නැහැ සුද්ධාවා සාත්‍රයට යන්න. හැබැයි ඒ බුද්ධයාත් මැරෙනවා. මැරුණාම ඒ බුද්ධයාට ඉන්න ප්‍රයත්නගෙන යන්න අර ගන්ධබ්බ ධර්මයෙන් අන්තර්භවික ධර්මයෙන් ඉන්න අය බුද්ධයා. හැබැයි ඒ බුද්ධයා කොහෙටවත් ඔක්කාන්ති වෙන්න ශක්තියක් ඇත්තේ නැහැ. නමුත් මේ ප්‍රයත්න තුළ ගන්ධබ්බ හැටියට අන්තර්භවික හැටියට ඉන්නවා. ඒ ඉන්න අවස්ථාවේ ගන්ධය අබ්බ කරගන්නවා. ඒ ගන්ධය අබ්බ කරගෙන ප්‍රයත්නක් පවත්වාගෙන යනවා. හැබැයි මෞපුතකට එන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා දවසින් දවසම ධර්මතාවයෙන් නිවන කරා අරහත් මාර්ගයේ ඵලයට පත් වෙන්න යනවා. යම් කිසි දවසක ඒ පුද්ගලයා මේ ත්‍රිවිධ ශක්තිය අවසන් කළාම ඒ ශක්තිය තියෙනවා තාම. ඒ ශක්තිය අවසන් වෙනවා. හරියට මේක උදාහරණයක් තියෙනවා නම් අලුයට තියෙන ගිනි කුපුරා අපි ඒකට ඉන්ධන තෙල් මොනවාක්වත් නොදැම්මොත් ඒ ගිනි කුපුරා කවදා හරි නැතිලා අවසන් වෙලා යනවා. ඉබේම ධර්මතාවය. ඒ වගේ අනාගාමී ගන්ධබ්බ බුද්ධයා අරහත් ත්වයට කරා ගිහිල්ලා ඉබේම අවසන් වෙනවා අන්තර්ධානය. ඒ ශක්තිය අවසන් වෙනවා. ඒක නිසා ආයි නැවත කොහෙවත් කීයටවත් කවදක්වත් කොහෙවත් නැහි ජාතු ගබ්බ දෙයියා පුනරේ. ඒක දුකකුත් නෑ සැපකුත් නෑ. දුකකුත් නෑ සැපකුත් නෑ. එතන නෑ. එතන දුකකුත් නෑ සැපකුත් නෑ. හැබැයි එතන ප්‍රයත්න
තියෙනවා.
රුක්ෂ දේවතාවෝ ඉන්නවා, භූමාණ්ඩ දේවතාවෝ ඉන්නවා, ඒ වගේම ජාතු මහරජාගේ ආදී වශයෙන් කාම ලෝකවල සුගති ලෝකවල දෙවියන් ඉන්නවා. ඒගොල්ලෝ උත්පත්ති දේව කොටස. එහෙම දෙවියෝ ඉන්නවා. ඒ කියන්නේ මේ දෙවියෝ දැන් මිනිස්සුත් ගත්තාම හොඳට සැපවින්දින හොඳ දෙමහල් තුන් මහල් වල ගෙවලා ඉන්නවා. රේල් පාරා ඉන්න පොඩි බැලක් ගහගෙන ඉන්න යත් ඉන්නවා. අයිකුන්ට ගෙවල් වල ඉන්නවා. ගෙවල් නැති මිනිස්සුත් ඉන්නවා. ගස් වල වෙනවල ඉන්නේ හිටියා. ගල් ගෙවල් වල ඉන්නේ හිටියා. ඒ වගේ මේ හැම කොටසකම දේවතාවුත් ඉන්නවා. අපොයි ඔය දෙවියෝ වෘක්ෂ දේවතාව, භූමාටු දේවතාව ආදී කොට ඇත්තා වූ ජාතුන් මහරජික දේවතාව සියලු දෙනා ආයි ඒ දේවත්වය අවසන් කළ අපාය යන්න පුළුවන්, මෞතකට එන්නත් පුළුවන්, මිනිහෙක් වෙන්නත් පුළුවන්, තිරිසනෙක් වෙන්නත් පුළුවන්, නැවත ඔය හෝ පුදින්නත් පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්, නිවන් දකින්නත් පුළුවන්, ඕන තැනකට යන්න පුළුවන්. පැවැත්ම තාම පාත්තගෙන. හැබැයි මගපල ලැබුවට පස්සේ ඕක වෙන්නේ නැහැ. මගපල ලබන්න පුළුවන් තැන් තියෙන්නේ දෙකයි. කොහෙද දෙක? එක්කෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය, එක්කෝ ඔය කියන සම්මා දෘෂ්ටික දේවතාවෙක් දෙවියෙක් වෙන්න. වෙන කොහෙවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අතන උපාදානය අත්තරීමටත් තියෙනවනේ. වේදනාව අත්තරින්නට කුසල මූලේ වේදනාව අත්තරින්නට ඒක ඕන. වේදනාව එක්ක පිනවා පිනවා, එක්ක විඳවා විඳවා, එක්ක මන මන වේදනාව අලුතෙන් සකස් කරන්න. ඒකයි මේ යායන් තණ්හා පොනෝබල්ක තත්‍ර තත්‍රාපි නම් ඒක අවිද්‍යාව. නමුත් කුසල මූලේ ඒ වේදනාව උපේක්ෂාවක් බවට පත් කරගන්නොත් අන්නෙට එතන තියෙන නාම රූප කුසල මූල නාම රූප.
සංඥා
කියන්නේ මේ ස්නායු ක්‍රියාකාරීත්වය නෙමෙයි, දත්ත සංඥා කියන්නේ. නෑ නෑ නෑ, සංඥා කියන එකේ තේරුම හැඳින ගැනීම වගේ දෙයක්. අපි හැඳින ගැනීම කියලා කියමුකෝ දරුවාට සංඥා. අපි දැන් අපි සමහර විටක පුද්ගලෙක් හැටියට හෝ නමක් නැති කෙනෙක් දෙයක් වෙනක් හැටියට හෝ දැනගන්න. දැන් අපි කවදක්වත් ජීවිතේටම දැනගත් දැකලා නැති කවදක්වත් පළතුරක් දැක්කා. ඒකත් සංඥාවක්. හැබැයි නමක් නැහැ. හැබැයි වර්ණ ගන්ධ ඔක්කොම තියෙනවා. ඒකත් දැනුමක්. ඒකත් සංඥාවක්. දැන් සංඥාව ඇහෙන් දකින්න රූපය හඳුනා ගැනීම. කනෙන් අහන ශබ්ද රූපය හඳුනා ගැනීම. නාසයට එන ගඳ සුවඳ හඳුනා ගැනීම. දිවට එන රස හඳුනා ගැනීම. කයට එන පහස හඳුනා ගැනීම. මනසට එන ධම්ම හඳුනා ගැනීම. සංඥා. හැබැයි සංකාර කියන්නේ ඒක හඳුනා ගැනීම නෙමෙයි. එහෙනම් මොකද්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒ දැනුම හඳුනාගත්ත දැනුම ලැබූ රූපය, වේදනාව, සංඥා නැවත නැවත විඳවා 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 පිනවා මැන මැන එකතු කර ගැනීම, අල්ල ගැනීම, අයිති කර ගැනීම, ගොඩවා ගැනීම, උපාදානය කර ගන්නට ක්‍රියා කරන ක්‍රියන හිතළුම දේ සියලුම දේ සංකාර. සංකේතේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ තුනම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇලීම, ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රියාප්‍රිය දෙතුන මුලා වීම තුනම සංකාර. හැබැයි සංඥාවක් නැතුව සංකාරයක් කරන්න බැහැ. දස සංඥා දැන් මේකේ තියෙන දස සංඥා වල ඇත්ත වශයෙන් සංඥා වල අංක ගති 10ක්. දස සංඥා වල දැන් අනිත්‍ය සංඥා නෙමේ සංඥාවේ අනිත්‍යකම්. අනත් සංඥා නෙමේ සංඥාවේ අනත්කම්. සංඥාවේ ප්‍රහාණකම්. සංඥාව විරෝධ නිරෝධ කර යුතුයි. සංඥාව විරාග කර යුතුයි. දැන් මේ මාගදී භාගාවේ තියෙන අනිත් පැත්තට ගහ. අපි දැන් මේ සිංහලෙන් කියනවා මාගදී භාගාව අනිත්‍ය සංඥා නෙමේ ඔක සංඥාවේ අනිත්‍යකම්. අනත් සංඥා. අනිබිරත් සංඥා නෙමේ සංඥාවේ අනිබිරතම. ප්‍රහාණය කළ යුතු බව, විරාග කළ යුතු බව, නිරෝධ කළ යුතු බව ඔය ආකාරයෙන් ආනපාන සංඥා. එතකොට දස සංඥා කියන්නේ අර සංඥාව අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයටපත් කරලා නිබ්බිදා කරන්න කර යුතු ක්‍රියාකාරකම් 10ක් තමයි ගිරිවානන්ද සූත්‍රයේ දස සංඥා හැටියට විග්‍රහ කරලා තියෙන්නේ. සංඥාව නැති වෙන්නේ හැබැයි සංඥාවේ ඇලීම් ගැටීම මුලාව නැති වෙනවා. විරාග වෙනවා, නිරෝධ වෙනවා, අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, නිබ්බිදා, විරාග, නිරෝධ පටිනිසක්. ඔය 10ම තියෙනවා. මේ මාගදී භාෂාවයි සිංහල භාෂාවයි අපි හැමතිස්සෙම පටලවා. දැන් මාගදී භාෂාව අනිත් පැත්තට කියපු භාෂාවක්, මූල භාෂාවක්. අපි අනේක දැන් බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං. ගච්ඡාමි සරණං ධම්මං. ගච්ඡාමි සරණං සංඝං. ගච්ඡාමි සරණං සංඝං කියන්නේ. නමුත් අද අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ ධර්මයේ අර්ථ ධර්ම නියුක්ති පටිසම්භිදා හැටියට තවත් අයට නම් මාර්ගය කියා දෙන්න ආයත විතරයි. දැන් මේක බුදුහාමුදුරු උදාහරණයකින් කියලා කියනවා. දැන් අපි හිතමුකෝ දැන් ඔය පැනඩෝල් පෙට්ට කියලා. දැන් මේ පැනඩෝල් පෙට්ට කියන එක හදපු පුද්ගලයාටයි මේ 96 ආකාරයෙන් සංයෝජනය කරලා මෙච්චර මෙච්චර දාන්න ඕන මෙච්චර. දැන් තව වෙද මහත්තයෙක්, දොතර මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා දොතර කෙනෙක්. නමුත් එයා කියන්නේ පැනඩෝල් පෙට්ට ගන්න. එයා විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ. හැබැයි එයා දන්නවා පැනඩෝල් පෙට්ට ගත්තොත් මේක වෙනවා කියලා. ඒ වගේ මේ අවිද්‍යා මූල පටිච්චා උපාද ධර්මයයි, කුසල මූල පටිච්චා උපාද ධර්මයයි දැනගත්තාම විතරක් ඇති මේ සංසාර රෝගයෙන් සදාටම මිදෙන්න අර පැනඩෝල් පෙට්ටිය තියෙන්නේ මේ මොනවද මේ හයිඩ්‍රජන් මේ මෙහෙම මේ කිමිකල්ස් ඔය සංයෝජන කවුරුවක් අත් දැනගන්න ඕනේ නැහැ හැබැයි එකෙනෙක් ගන්න එයා දැන් බැරි වෙලාවත් ඔය පෙට්ට හැදුව මිනිහා යම් ප්‍රමතියකට මේ රෝගයට අදලා තියෙනවා හැබැයි ඔය පෙට්ටේ තියෙන සියලුම රසායනික සංයෝජන අලුතෙන් හදනකොට හදනකොට මොකද වෙන්නේ ඔය ප්‍රමිතිය නැති එතකොට වෙන්නේ මොකද ඔය පැනඩෝල් පෙට්ට අර කියපු ලෙඩේට හරි නෑ ඒ වගේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුව ඔය කියපු ප්‍රමිතිය වෙනස් කළා කවුද වෙනස් කළේ අටුවාකාර අටුවාකාර අලුතෙන් ලියනකොට ඔය කියන ඔක්කොම ප්‍රමිතිය වෙනස් කළා දැන් අර වචන ටික විතරක් සත්‍යයනා කර කර ගායනා කර කර ඉන්නවා වැඩක් අර්ථ ධර්ම නිරුක්ති ඔක්කොම වෙනස් කළා දැන් ප්‍රායෝගික මේ මේක තමයි කිව්වේ අර දන්ත නූරේ කියනවා ඒක කඩපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට අදත් කියනවා හැබැයි ඔයගේ අර භාවිතා කිරීම විදර්ශනා නූරේ විපස්සනා නූරේ නේ ඉතින් ඒ නිසා ඔය මේ ධාර්මියට අඟ බේත කඩපාඩම් බේත චීට්ටුව දන්න හැබැයි බේත හදල මොන්න දන්න හැබැයි ඔය වචන ටිකෙන් කියන ක්‍රියාවලිය අපේ හිතේ ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. අවිද්‍යා මූලෙ සිද්ධ වෙනවා නම් ඒක වැරදි. කුසල මූලෙ සිද්ධ වෙනවා නම් ඒක හරි. ඒක තේරුම් ගන්න පුළුවන් නේද කියන්නේ. නැතු ඔය වචන වල එහෙම නිවනක් නැහැ. ඔය වචන කියෙව්වට නිවනකුත් නැහැ. ඔය වචන පාඩම් කරගත්තට නිවනකුත් නැහැ. ඔය ඒක දැනුමක් පමණයි. ඒක දැනුමක්. හැබැයි දැක්ම කියන්නේ ඕක නෙමෙයි. දැන් මේ දැනුමයි දැක්මයි කියන එක හරියටම පැහැදිලිව වෙන් කර ගන්න ඕනේ. පුතඥන පුද්ගලයෙකුට ටියුෂන් කඩේකින් හෝ පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් හෝ රේඩියෝ එකකින් රූපවාහිනියකින් වෙනත් පත්තරයකින් හෝ ඕන එකකින් දැනුමක් ලබා ගන්න ඕනේ. හැබැයි දැක්මක් ලබා ගන්න පුළුවන්ද? බැ. දැක්ම ලබා ගන්නවා නම් කොහෙන්ද ලබා ගන්න පුළුවන්? තමන්ගෙම මනස පාවිච්චි කරලා දැක්ම ලබා ගන්නවා. දැන් අපි කියමු මේක බොහොම සරල දෙයක්. ඉතාම පැහැදිලි සරල දෙයක්. මේකට මම හිතන්නේ පැය භාගයක් විතර ගත්තත් කමක් නැහැ. මේ දැනුමයි දැක්මයි කියන එක හරියටම තේරුම් ගත යුතුමයි මම දකින්නේ. නිවන කියන්නේ දැක්මක්. නිබ්බාන මේක නිවන කියන වචනත් වැරදි නිබ්බාන. මේ බැමි තුනේ බාන් තුනේ නිදි නිදාස් වෙන්න දකින්න ඕන. මේ බාන් තුනේ දකින්න ඕන. දැන් අපි එකක් ගන්නු. මෙත්තානුසතිය වඩන. දැන් මේ හැම කෙනෙක්ම දන්නවා මෙත්තානුසතිය කියන්නේ මෛත්‍රිය වඩන්න ඕන කියලා. හැබැයි දන්නවා විතරයි දැකලා හැම නැහැ. දැන් දැක්කනම් මේක අපි ආවර්ජනය කරන්න දැක ගන්න. දැන් මේ මෙත්තානුස්සතිය කියන එක දැනුමක් නම් තියෙනවා හැම කෙනෙකුටම මෛත්‍රී වඩන්න ඕනේ මෙත්තානුස්සති කරන්න ඕනේ මෙත් වඩන්න ඕනේ මෛත්‍රී කරන්න ඕනේ කියන එක. හැබැයි දැකලා නැහැ. දැක්කනම් ඒ පුද්ගලයා දකින්නවා මේකේ තියෙන ද්වතාවේ පරිපූර්ණ. මේ මෛත්‍රී වඩන්න ඕනේ කොයි වෙලාවෙද? තරහ යන වෙලාව. වෙන වෙලාවක වැඩලා වැඩ නැ මේ තරහ යන වෙලාවේ තමන්ගේ හිතේ ඇතිවන විස්සෝපය උද්දච්ච බව විපරිණාමය කිලුටවන බව කෙලෙස් බව උපදින බව දකින්න මේ කෙලෙස් බව නිසා මේ තරහ යන නිසා තමන්ගේ හිතේ ඇතිවන තුන්දොස් කිපෙන බව ලේ කෝපෝන බව එහෙම නැත්නම් මේ ආකාරයට තමන්ගේ හිතේ රාග දේශ මොහ කියන එකෙන් ද්වේෂය නිසා මේ කෙලෙස් පිට කිපෙනවා, පිට කිපුණාම අර තුන්දොස්ම කිපෙනවා. ඒක නිසා රාග දේ දෝ කියන තුනම උපදිනවා. මේක නිසා තමන්ගේ තුල මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල වෙන සිදුවන විපරිණාමය තමන් දකින්න ඕන. ඒක එක දැක්මක්. ඒක එක කොට. ඊට පස්සේ දකින්න ඕන මේ තමන්ගේ හිත තුල ඇති වූ මේ කෙලෙස් නිසා, මේ තරහ වෛරය ක්‍රෝධය නිසා තමන්ගේ හිතේ මේ විශ්වයට විෂ කිරණ ශක්තිය, වැරදි කිරණ ශක්තියක් නිකුත් වෙන බව දකින්න. ඒ කිරණ ශක්තිය නිසා, ඒක විෂ කිරණ ශක්තිය, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතර ගහකොළ බාහිර පුද්ගලයන් සත්වය සියලුම සත්තුන්ට මේ විෂ කිරණ අයහපත් ආකාරයට පල විපාක දෙනවා. ඒක දකින්න. ඒක දැකලා ඒ තමන් නිකුත් කරපු වැරදි විෂ කිරණ ශක්තිය, ඒ විෂ කිරණ ශක්තිය නිපද වූ මොහොතේ පටන් ඒ ශක්තියේ බලය අවසන් වන තුරු තමන් නිකුත් කළ, තමන් නිර්මාණය කළ ශක්තියක් නිසා තමන්ට ආපහු උගමවන බව දකින්න. ඒ වගේම මේ එක පැත්තක දැක්ම, දෙවෙනි පැත්තකුත් දකින්න. තමන්ට මේ ද්වේෂය ආපු වෙලාවෙම අර විතක්ක සංධාන සූත්‍රයේ තියෙන මොන ක්‍රමයකට හෝ මේ ද්වේෂය යටපත් කරලා මේ ද්වේෂය වෙනුවට මෛත්‍රී ගන්න පුළුවන් නම්, ඒ මෛත්‍රිය ගත්ත මොහොතේ පඩන්න තමන්ගේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ ඔය රාග ද්වේෂ මොහ කියන තුන්දොස් කිපීම සමතේටපත් වෙලා මේ ලේලාතු පිරිසිදු වෙලා මේ මනින්ද්‍රිය උද්දීපණය වෙලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා පිරිසිදු චිත්ත කිරණ ශක්තිය නිකුත් කරන්න පුළුවන් බව දකින්න. ඒ වගේම මේ මෙත්තානුසතිය වඩද්දි, මේ මෛත්‍රිය වඩද්දි තමන් තුළින් අර ද්වේෂයෙන් වගේ සුදු කිරණ ශක්තිය විශ්වයට නිකුත් කරන බව දකින්න. ඒ සුදු කිරණ ශක්තිය නිසා ගහකොළ ආපෝ තේජෝ වායෝ පඨවි බාහිර පුද්ගලියෝ සත්වයෝ සියලුම දෙනාට මේ මෛත්‍රී කිරණ ශක්තිය නිසා යහපතක් සුවයක් සතුටක් ශාන්තියක් සාහනයක් වෙන බව දකින්න. දේවෝ වස්තු කාලේන සත්සු සම්පත්‍ති හේතුක වෙන බව දකින්න. ඒ අනුව ඒ තමන් නිකුත් කළ යහපත් ශක්තිය කවදා හෝ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්නා තුරු තමන්ට උපකාරයට පිටිපස්සෙන් තමන්ට ඉෂ්ට දේවතාවෙක් හැටියට ඉන්න බව දකින්න. මේ දැක්ම තියෙනවා නම් අන්න මෙත්තානුසතිය ආදීනවානිසත් දැකලා කවදක්වත් ඔය මෙත්තානුසතිය වචනයට සීමා කරන්නේ නැහැ. කටේ වචනයකට සීමා කරලා වැඩක් නෑ. මේක දැනීම නෙමේ අවශ්‍ය, දැකීම. දැන් මේ මම කියපු වචන ටික මේ පිළිබඳව දැනීමක් ලැබෙනවා. හැබැයි දැකීමක් ලැබෙන්නේ කාටුලින් කොහොමද? තමනුත් මේක ප්‍රායෝගිකව කරලා බැලුවොත්. ඒ වගේ හැම එකක්ම දැන් ගච්ඡාමි සරණං බුද්ධං කියන එක දැනීමක් සහ දැකීමක් තියෙනවා. රාගය, ద్వේෂය, මෝහය සියලුම දේ ඔයකින් පටිච්චන උපාද විග්‍රහයෙන් හැම වචනිකම දැනීමකුත් තියෙනවා, දැකීමකුත් තියෙනවා. ඒ දැකීම මේ දැනීම නැතුව ලබන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ දැනීම ප්‍රමාණවත් වෙන්නේ උගත්කමට, බුද්ධිමත්කමට, දැනුවත්කමට, අධ්‍යාපනයට, ග්‍රන්ථ ධූරයේ පිරීමට පමණයි. දැනීම උපකාර වෙන්නේ ග්‍රන්ථ ධූරයේ පුරන්න උගත්කමට. දැන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මම දන්නේ ආචාර්යවරු මෙතන ඉන්නවද කියලා. ඔය උගන්නන ඔය සියලුම වචන හැබැයි නිවන් දකින්න නෑ. මොකටද? පංචස්කන්ධයේ උපාදානය, උපාදිය ලබගන්න, රාස්තාව ගන්න, අර ප්‍රතිලාභය ලබන්න, මහාන් තත්ත්වය උද්දච්චකම පෙන්වන්න මහාචාර්ය කියන. ඒ නිසා නිවන් දැකීමක් එහෙම ඔය දැනුමක් විතරයි තියෙන්නේ. දැක්ම බිඳුවයි, දැනුම සියක් වෙන්න පුළුවන්, ඊටත් වැඩි වෙන්න පුළුවන්. දැනුම තියෙනවා, හැබැයි දැක්ම බිඳුවයි. ඉතින් ඒක නිසා දැනුමෙන් මත් වෙන, දැක්මෙන් නිවන. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැනුමෙන් මත් වෙනවා, දැක්මෙන් නිවෙනවා. දැන් නිවා ගන්නවා නෙමෙයි, මේ අවුල ගන්නවා, එකතු කර ගන්නවා, ගොඩ ගහ ගන්නවා. පංචස්කන්ධයමයි ඔය ගොඩ ගහගන්නේ ණය වෙන්නේ. එනිසා මේ ග්‍රන්ථ ධූරයේ තියෙන එක හරි හැටියට තේරුම් ගන්න ඕන. හැබැයි ග්‍රන්ථ ධූරයේ පවත්වාගෙන යෑම යම් ආකාරයක දැන් ඒක පවත්වාගෙන ආවේ නැත්නම් එහෙම මේ අපේ යම් යම් යටිවරු අපිට අද ওই වචන ටික නැහැ. එනිසා ඒක අපිට අද දැන් අතු බුදු වෙන බුදුරෙයට මේ බුදු ධර්මයේ විග්‍රහ කරලා නිවන උපකාර වෙන කෙනෙකුට මේ ග්‍රන්ථ ධූරය අවශ්‍යයි. ඒ නිසා ඒක වටිනවා. හැබැයි ඒක නිවන තමන්ගේ නිවන තමන්ම වහගන්න බව තේරුම් ගන්න නැහැ. ඒකෙන් පමණයි. ඉතින් ඒක නිසා දැන් මේ අද ලංකාවේ උගන්නන අධ්‍යාපනය කියන එකේ ධ්‍යාන අත්තරීම. අධ්‍යා කියන්නේ මොකක්ද? ධ්‍යාන නැහැ. අධ්‍යා. ව්‍යා කියන එකේ විරුද්ධ වචන තමයි අධ්‍යා. ඔක්කොම අධ්‍යාපනය. ග්‍රන්ථ ධූරය. කිසිම කෙනෙක් ඔය අභිධර්මයේ හෝ බුද්ධ ධර්මයේ හෝ බුද්ධ ධර්මයේ හෝ වෙනත් පාසල්වල පිළිවෙන් වල බෞද්ධ විශ්වවිද්‍යාලේ අර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ඇතුළු සියලුම තැන්වල නිවන් දකින්න ධර්මයක් එහෙම ශේෂයක්වත් තියෙන්නේ මොකද්ද? මේ ග්‍රන්ථ ධූරයේ පුරණ ඒ වචන වලට වහන් වෙච්ච ධර්ම ලබා ගන්න. එචර දැන් තුනයි එන්න පුළුවන්. රාගය આવුත් මෛත්‍රී කළා හරියන්නේ. එතෙන්දි කරන්න ඕනේ මොකද්ද? අසුභ අනුපස්සනා. ද්වේෂයක් આવුත් මෙත්ත අනුපස්සනා. මානියක් මොහයක් આવුත් මෛත්‍රී වල වඩන්න. එතෙන්දි බුද්ධ අනුසතිය මේ මරණ අනුසතිය වඩන්න. දැන් පුරුදු කරගන්න නෙමෙයි පුරුදු කිරීම පුහුණු කිරීම හිත බලන් කිරීම හිත ගලකස් කිරීම ඔක්කොම කරන්න ඕන. ඉතලම දැනගන්න ඕන මේකෙන් සිදුවෙන හොඳ නරක ඔක්කොම දැනගන්න. ඒ දැනගත්තට පස්සේ ප්‍රායෝගික කරලා බලන දැක ගන්න ඕන. අත් දැක ගන්න ඕන. අත් විඳ ගන්න ඕන. ඒක හරි. නිවන අත් දැක ගැනීම අත් විඳ ගැනීම නැතුව නිවන වචනේට පමණ සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඔය වචනේ නිවන නිවන දැනුමක් නෙමෙයි. හැබැයි අද නිවන දැනුමෙන් උන් නිවන ගැන කියනවා. ඔය බොහෝ අය නිවන දන්නවා. හැබැයි දැකලා නැහැ. ඒක මේ අනුමාන ඥාණයෙන් කරන දෙයක්. ඒකට කියනවා අනුමාන ඥාණය. අර දැක පුද්ගලයාගේ ඥාණය අනුමාන ඥාණයක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේද ඥානය. ඒක ඊට වඩා හොඳ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. විශ්වයට කලු කිරණ නිකුත් කරමු පුද්ගලයෙක් සුදු කිරණ නිකුත් කරන්න පටන් ගත්තොත් අර කලින් නිකුත් කරන්න ලද කලු කිරණ වල ශක්තිය මොකද්ද?
ඒ ශක්තිය විනාශ වෙනවා. ඒකට ප්‍රතිකාරු. ඒවා ප්‍රතිකාරු. දැන් ওই මහත්තයා තරයෙන් අපි දුමුකෝ කිරණ ශක්තිය නිකුත් කළා කියන්නේ ඊට පස්සේ මේක වැරදි බව දැනගෙන මෛත්‍රියෙන් සුදු කිරණ නිකුත් කරනවා. මොකද වෙන්නේ? අර කලු කිරණ ඔක්කොම යටපත් වෙලා සුදු කිරණ තමන්ට එනවා. එතකොට ඒක නැන්නම් එහෙම අර අඟුලිමාලා අඳුරට නිවන් දකින්න බෑ. අර ආලෝකයක්ෂයට මාර්ගඵල ලබන්න බෑ. අර මහානාම සාක්ෂියට නිවන් දකින්න බෑ. ඔය විවාහඳුරුව බුද්ධත්වයටපත් වූ කාලේ නිවන් අවබෝධ කරගත්ත මඟපල්ලව කාටවත් අවබෝධ කරගන්න බෑ. මේක එහෙම නෙවෙන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක් මේ අනන්ත අප්‍රමාණ සංසාරේ කරපු දේශය වෛරය ක්‍රෝධය වීර්ෂාව රාගය සියලුම දේ අපිට එක විනාඩි ගණනකින් දවස් ගණනකින් නැති කරලා ඒ වෙනුවට ඊට වඩා බලවත් සුදු කිරණ ශක්තියක් තමන් තුළින් තමන්ටම හදාගන්න නිර්මාණය කරගන්න සකස් කරගන්න පුළුවන් ක්‍රමයක් මේ. ඒ නිසා වරදක් පාපයක් නොකලෙක් මෙලව නැත. හැබැයි හැම දෙයකටම ප්‍රතිකර්මයක් උපකර්මයක් උපක්‍රමයක් සම්‍යක් ප්‍රයෝගයක් තියෙන. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ උපකර්ම ප්‍රතිකර්ම සම්‍යක් ප්‍රයෝග කියලා දෙන මඟ පාදා දෙන කෙනෙක් මිසක නිවනට දක්කගෙන තල්ලු කරගෙන එක්කගෙන යන කෙනෙක් එහෙම නෙමෙයි. දැන් මිනිස්සු හිතනවා තව කවුරුහරි අද අරහතුන් වහන්සේ කෙනෙක් පස්සෙන් ගියොත් එහෙම නිවන් දකින්න පුළුවන් කියලා. ඒකනේ ඔය යන්නේ හුඟක් අය පස්සේ. ඔය යන්නේ ඒ අරහතුන් වහන්සේගේ වලිගෙල්ල ඒක කරන්න පුළුවන් කම නැහැ. Tamange තියෙන මේ රාගය ද්වේෂය මොහය අරහතුන් වහන්සේලා නෙමෙයි බුදුවරු ලක්ෂයක් බුද්ධත්වයටපත් උනත් බණ ඇහුවත් අන අනුගමනය කළා තමන් අයින් කරගත්තේ නැත්නම් තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මොහය උදුරලා තමන්ගේ හිත පිරිසුදු කරගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මොනවා නැතත් තමන්ගේ හිතේ උපදින රාගය රාගය බව ද්වේෂය ද්වේෂය බව මෝහය මෝහය බව මේ රාගය ද්වේෂය මෝහය උදුරා ගමන ක්‍රමවේදයක් පිරිසිදු මාර්ගයක් තියෙන බවත් තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ දැන් අපි ඊයේ ඉපදුන රාගය අද අපිට අයින් කරන්න බෑ ද්වේෂය අයින් කරන්න බෑ දැන් වෙලා ඉවරයි. අපිට පුළුවන්කම තියෙන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොත තුළ අලුතෙන් උපදින රාගය ද්වේෂය මෝහය අයින් කරන්න පුළුවන්. ඒක අයින් කළොත් දවස් 7ක් තුල එතකොට අර රාගාංශයන් න අනුසේති පටිඝාංශයන් න අනුසේති අවිජ්ජා අනුසයන් න අනුසේති කීනා ජාති කුසිතම් බ්‍රහ්මචර්යං කතං කර්යණියන් නාපරං හිතත්තායාති පජානාති කියලා සියලුම කෙලෙස් අයින් වෙලා නිවන් අවබෝධ. ඔය කාරණා හතරම ඔය විනාඩි 5ක් 10ක් 15ක් තුල සිද්ධ වෙන්න පුළුවන්. ඔය කියන ඒ දෙක සංවර සංසිඳීම සම්මා තුනම අනිච්ච දුක්ඛානාත්ම මෙනෙහි කිරීමත් සමගම ඔය කාරණා තුනම හතරම ඔය මාර්ගාංග හතරම සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා මේක හිතන්න එපා මේකටත් මේ පැය ගණන් දවස් ගණන් යනවා කියලා. දැන් ආලෝක යක්ෂයාට ඇවිල්ලා දැන් ආලෝක යක්ෂයා මේ රතු වෙලා පළනවා හතරට පළනවා කියලා ආවි. ඈ මගේ සිංහාසනේ ඉඳගත්තා කියලා. හැබැයි පැය භාගයකදී මොකද උනේ? පැහැදිලිව කියලා කියනවනේ සෝතාපන්න ඵලයට පත් වූ ආලෝක. ඉතින් ඒ පැය භාගය තුල ওই සම්වර සංසිඳීම සම්මා තුනම ওই අනිත්‍ය දුක්ඛ අනාත්ත ඔක්කොම අවබෝධ කරගන්න. ඒක මේ බුද්ධ ශ්‍රාවකෙක් බුදු කෙනෙක් උන්ගේ හැකියාව. දැන් අඹුලිමාල් ආයුධවාමුදුරන් මරණ. හැබැයි මොකද වෙන්නේ? සම්වර සංසිඳ සම්මා දැන් ඉස්තර සංසාරේ පුරුද්දන්න නම් මෙතෙන්ට එන්න බෑනේ. උබ්බේතගත පුඤ්ඤදා ශක්තියක් නැත්නම් බුදුහාමුදුරුව හම්බ වෙන්න සම්මුඛ වෙන්න බෑ. අද මෙතෙන්ට බණ අහන්න එන්න බෑ. තා කොච්චර ඉන්නවද මේ මාර්ගම මේ කොළඹ මිනිස් ආවද එනවා? ඒ ඇයිද මොකද නැත්තේ? උබ්බේතගත පුඤ්ඤදා ශක්තියක් හෝ පටිරූපදී සමාසයක් හෝ අත්ත සම්මා පණිතීච හෝ අරිය සත්‍යාන දර්ශන කියන අතර නැහැ. ඒ අතර තියෙන්න ඕන කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය පරමපවිත සීසත් ධර්මයේ උන්දෝ මනසිකාරය සහ ධම්මානුගම පටිපදාව කියන අංග අතර සම්පූර්ණ වෙන්න අවශ්‍ය මූලික ක්‍රියා හතරකුත් තියෙනවා. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ අතර තමයි පටිනුපදේශ වාසෝච කුබ්බේතකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිතීච අරිය සත්‍යාන දර්ශන. ඒ අතර තියෙන පුද්ගලයේ නාන අන්න කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය පරමපවිත සිල්සත් ධර්ම ශ්‍රෝණිය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුගම ප්‍රතිපදාව සම්පූර්ණ. ඒක එයාට උබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් නැහැ. එයාට අත්ත සම්මා පණිතීච වෙන ශක්තියකුත් නැහැ. එයා ගිනාපු කර්ම කොටිය ගොඩ බුදුහාමුදුරන්ටවත් අයින් කරන්න බෑ. දැන් දේවදත්ත බුදුහාමුදුරන්ගේ නෑදෑයෙකු ළඟ නමුත් දැන් කොසල් රජු පොතරණ කිව්ව බුදුහාම කිව්ව අවුරුදු 20ක් විතර වැඩ වාසය කරපු ජේතවනාරාමයේ පිහිටි පොතර රටේ රජු. කවදක්වත් හැබැයි පොතර රජුගෙන් විතර රණේ දේශනා කළේ නැහැ. හැබැයි බුදුහාම කිව්ව ඔය අවුරුදු 20 තුළ පොතර රජුන්ට මේ සාමුක්කාංශික දේශනාවක් මග බල ලැබෙන දේශනාවක් කොහෙවත් කරලා කරලා කියන්නේ ලෞකිකත් වේද ගැලපෙන ඉස්සෙල්ලා අර යම් ආකාරයක සද්ධානුසාරී වෙන්න පුළුවන් ධර්මයක් දේශනා කරා මිසක නිවන මඟ බල ලබන්න උපකාර වන දේශනාවක් කොහෙවත් කොතන සම්පූර්ණ නැහැ. ඇයි? ධර්මයෙන් දන්නවා. හැබැයි මෙතනින් කොට ගන්න ඒ පුද්ගලයාට ඒ අවශ්‍ය ධර්මයක් දේශනා කරනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. එක එක පුද්ගලයාට මේ කියන ධර්මයේම තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ආකාරය එකක් වෙන දැන් එක එක කෙනාට මේ කියන වචනම මේ කියන ප්‍රතිපදාවම එක එක ආකාරයකට තියෙනවා. එකම ආකාරයකට තේරෙනවා නම් මේක වෙන්න බැරි වැඩක්. එහෙම නම් අර නාන තප් වෙන්න. මොකද්ද මොකද්ද? ආ කොහොම ඒ කියන්නේ ඒ ගාඩි
ඒ කොහොමද ආයේ ශරීරයට අතුනක්
දැන් එයාගේ එතෙන්දි වෙන්නේ ඔය කොහොම ආගෙන අවස්ථාව මේ ඇයි මනසයි අතර සම්බන්ධතාවය කැඩෙනවා. කනයි මනසයි අතර සම්බන්ධතාවය කැඩෙනවා. බාහිර ලෝකයට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය පහ තියෙනවා නේ චක්කු දෝත ගාන ජීවා කාය කියන පහ අර මනින්ද්‍රියත් එක්ක සම්බන්ධතාවයේ කැඩෙනවා. එතකොට මනින්ද්‍රිය වෙන් වෙනවා. මනෝමය කය වෙන් වෙනවා. එතකොට මනෝමය කය මේ කර්ජිකය තියලා මනෝමය කය මොහොතේ ටික ඇවිදින්න. හැබැයි යාට සංඥාව අර කියනේව නැහැ. එනිසා හැබැයි යාට සමහර අයට ටිකක් මනස සිහිය කරගන්න අයට මේ කොහොම අවස්ථාවේ ගිහිලා ඇවිල්ලා ආයතනයක් සීයාවට පස්සේ කියන්න පුළුවන්. හැබැයි ඔක්කොටම කියන්න බෑ. මනින් දුර්වලයිට මේක කියන්න බෑ. දැන් අපි හිතමුකෝ දැන් ඔය ඔපරේෂන් එකක් කරන්න ස්පිටාලයකට ඇතුල් කරාම සී නැති කරනවා කියලා. ඒ සී නැති කරාට ඒ බුද්ධයාගේ අර මනෝමයකයි එතනම උපරිම බලමු. හැබැයි මනෝමය පිළිසිද්වා නැන්න බලන්න. ඉතින් ඒක නිසා මේක ඒ බුද්ධයාගේ මනෝමය කය කියන පිළිසිදු බව සහ කිරුදු බව අනිවාර්යයි. මෝහණය වෙන්නේ එහෙමයි. දැන් මෝහණය කරන්න පුළුවන් මනස දුර්වල පුද්ගලයේ පමණයි. අර මෝහණය කරන ડોක්ටර් හන් කවුරු හරි ඉන්නවනේ. එයාට වඩා මනස පිළිසිදු බලවත් පුද්ගලයෙක්ව අර ડોක්ටර්ට මෝහණය කරන ආචාර්යවරයාට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට බාල පුද්ගලයෙක් මෝහණය කරන්න පුළුවන්. එයා අරයාගේ මනස මෙහෙවන්න පාලනය කරන්න අරයාට බෑ. හේතුව මොකද? එයාට වඩා මනස පිරිසිදුනා. ඉතින් ඒක නිසා ඔය මෝහණය කරන හැමතැනම හැම කෙනෙක්ම මෝහණය කරන්න බෑ. එයාට වඩා බාල නම් එයාට පාලනය කරන්න පුළුවන් නම් එයාට මෙහෙවන්න පුළුවන් නම් එයා කරනවා. බැන්න එයා අත්හැරලා. එයා තේරෙනවා. මේ අභිධර්මය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන ටිකම අරගෙන ඉන්දියාවේ අසංගාචාර්ය කියන මහායාන ආචාර්යවරේ ඒ කාලේ හිටිය විශ්වකීර්ති පඬිවරේ තමයි අසංගාචාර්ය. පොතන් කිව්වා අභිධර්ම සම්මුච්ඡය. එයා බුද්ධානම ලියලා තියෙන ඔක්කොම සම්මුච්ඡය. ඒකේ විශේෂ ප්‍රධාන වූ අභිධර්ම නම් කියන හැබැයි අර බුදුහාමුදුරුවෝ වචන ටිකම අරගෙන අර්ථ දැක්වේ උපනිෂද් දර්ශනයට. වේද උපනිෂද් දර්ශනයට. ඒක නිසා මේ දෙක කලවම් වෙච්ච තැනක්. හැබැයි මේ වචනමයි ගත්තේ. මේකේ ප්‍රායෝගික බව නැති වෙලා අර ඉගෙන ගන්න අධ්‍යාපනය කරන්න ඊට පස්සේ ඔය අභිධර්ම සංස්කෘතියේ තියෙන ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියපු පොත ලංකාවේදී අභිධර්මාර්ථ සංග්‍රහය හැටියට එහෙම නැත්නම් අභිධර්ම අටකතා හැටියට පරිවර්තන ඒකෙන් තමයි මේ අභිධර්මයක් ආවේ. අභිධර්මයේ හොඳයි ඉගෙන ගන්න. අන්තිමේ ග්‍රන්ථ ධූරේ වුණා. හැබැයි නිවන වැහින්නේ ඒකෙන්. ඒකම නිවන වැහෙන හේතුවක් වෙනවා. එනිසා අභිධර්මයේ පැත්තට ගියොත් එහෙම එයා මේ කරන්න ඕන දේ කරන්න. එයාට තමන් ගැන හිතන්න පුළුවන් කම නැහැ. එයා හිතන්නේ මේ අභිධර්මයේ කටපාඩම් කරගෙන විභාගෙ පාස් කරගෙන උද්ගතෙක් වෙලා ඒක කියලා එනිසා මේක මේ වචන ටික අල්ලගෙන දැනුමින් විග්‍රහ කරන්න යනවා නිසා මේ දැක්මක් නැති වෙන්නේ දැක්මක් වැහින්නේ මෙන්න මේ අභිධර්මයේ. එනිසා බුදුහාමුදුරුව දේශනා කරපු වචන ටිකම අල්ලගෙන තමයි ඔය අසංගාචාර්ය කියන පුද්ගලයා ඉන්දියාවේ හිටපු මහායාන සංස්කෘත භාෂාවෙන් ලිව්වා අභිධර්ම සමුච්චය කියන කොටක් බුදුහාමුදුරුව පිටුනන් පාලා අවුරුදු 500කට 800කට විතර පාස්. මහායාන දර්ශනය ඉන්දියාවේදී බොහෝම දියුණු කාලය. අපේ ලංකාවේ බිමේ හොම්කෝන් ඉගෙන පස්සේ ඒක පරිවර්තනය කළා සංස්කෘතයක පාර්විත සිංහලට. ඒත් පස්සේ අටුවාවල තියෙන එක මිස පොරක් ත්‍රිපිටකේ නැහැ. දැන් මේ දැන් මාත්‍යු දිව්‍ය රාජයාට බොහොම කෙටියෙන් බොහොම උසස් ආකාරයේ නිවන්නට උපකාර වන මාර්ගඵල ලබන්නේ කෙලින්ම ධර්මය දේශනා. ඒකයි මේ පස්සේ අපි ධර්මය. එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පංචානන්තරිය කර්ම වැඩිම බල අර මේ දේවදත්ත හාමුදුරුවෝ මෙන්න මෙහෙම කල්ප කාලයකට පස්සේ පසේ බුදු වෙලා නිවන් දක්නවා. ඒ වගේම තව තැනක් තියෙනවා අතීතේ ආනන්තරිය පාපයක් කර්මයක් කරපු මුගලන් හාමුදුරුවෝ දැන් මේ බුද්ධ ධර්මයේ අග්‍රශ්‍රාවක වෙලා නිවන් දක්නවා. ඒ නිසා දැන් මේක ආනන්තරිය පාප කර්මය කියන්නේ මොකක්ද? අන්තරික අතරක් නැතිවම බල විපාක දෙන ඔළුව උස්සන්න බැරි පාප කර්ම. හැබැයි ඒ පාප කර්මය ගෙවලා ඉවරුන ගමන් ඔළුව උස්සනවා. ඊට පස්සේ අර පුණ්‍ය කර්ම පුණ්‍ය ශක්තියෙන් මතුවේ. දැන් මුගලන් හාමුදුරුවෝ මේ අග්‍ර ශ්‍රාවක වෙන්න අවශ්‍ය බොහෝ කරුණු බොහෝ දේවල් සම්පූර්ණ කළා. හැබැයි ඒ අතර තමයි මේ ආනන්තරික පාප කර්මය. එතකොට ඒ පාපේ ගෙවලා ඉවර වෙනකොටම ඉවරුනේ නෑ. ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ගෞතම බුදුහාමුදුරුවෝ දුන්නා. නමුත් එයාට පුණ්‍ය ශක්තිය දුන්නා අග්‍රසව් වෙන්න ආව. නමුත් අර ආනන්තරිය පාප කර්මයේ කොටසක් ඉතුරු වෙලා දුන්නා වැය. ඒක වැය කළේ අරහත්ත්වයට පත්තු පසු හොරු ගහලා ඒකට එක. ඒ නිසා දැන් මේ කවුරුත් හිතන්න එපා ආනන්තරිය පාප කර්මයක් කරපු මිනිහෙකුට එහෙම නැත්නම් කවුරු හරි පාපයක් කරපු මිනිහෙකුට නිවන වැහිනවා කියලා කිව්වොත් ඒක බුද්ධ ධර්මයි. හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ මනස හරියට පාවිච්චි කරලා තමන් කරපු වරද හැටියට තේරුම් අරගෙන ඒ වරද නිවැරදි කරගෙන නිවැරදි මාර්ගයේ යන්න. මේකමයි චතුරාර්ය සත්‍ය. වරද තමයි දුක. වරද දිවිගියනම් පැවතගෙන යෑම තමයි සම්මුතිය. වරද නිවැරදි කරලා සම්මුතිය නිරෝධ කිරීම තමයි නිරෝධේ විරෝධගාමී ප්‍රතිපදාව තමයි. ඉතින් ඒක නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ඔන්න ඕක තේරුම් ගන්න. මෙතෙක් කල් වැරදි කළා. වැරදි කරේ. ඒ වැරදි නිසා තමයි බයවත් සම්බන්ධය දිගටම තියෙන්නේ. ඒ වැරද්ද වැරද්ද හැටියට දැකලා ඒ වැරද්ද නතර කරා. ඒකයි නිරෝධය. ඒ වැරද්ද නතර කළාම මේ නතර කිරීමේ ප්‍රතිපදාව නිරෝධගාමී මාර්ගයේ දිගටම පාත් වෙනවා. එතකොට ඉවරයි. මේ එහෙමනම් දැන් 10 කාලේ තව හරියටම පැයක් වමන තියෙන එහෙමනම් මේ නිකිඩෝ තියෙන ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් කියවන්න කිව්වා. මයික් එකක් තියෙනවා? නැහැ. ආයෙත් ගන්න කියන්න බෑ ඒකට.
ගරු ස්වාමීන් වහන්සේ තුන් සිත පහදවා ගැනීම පින කරන අවස්ථාවේ විනාඩි 5ක් වමන කාලයක් කළ යුතු බව ඔබ වහන්සේගේ දැනුම හා දැක්ම අනුග්‍රන්ථයේ සඳහන් වේ. තුන් සිත පහදා ගැනීම යනු අතීත අනාගත එම පින්කම කරන මොහොතේ සිත වශයෙන් කාල තුනක් සිත පහදා ගැනීම නොවේ. පහදා ගැනීම
නෑ. තුන් සිත පහදා ගැනීම කියන්නේ රාගයෙන් තොර වූ රාග සිතෙන් පහදා ගැනීම, ද්වේෂයෙන් තොර වූ ද්වේෂ සිත පහදා ගැනීම සහ මෝහයෙන් තොර වූ මෝහ සිත පහදා ගැනීම. පහදා ගන්නවා කියන්නේ පිරිසිදු කර ගන්නවා, චිත්ත ප්‍රසාදයටපත් වෙනවා. එනිසා තුන් සිත පහදන අවස්ථාවක රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර උපේක්ෂා සිත ඇති කර ගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට පින්කමක් කරලා දානමය පින්කමක් හෝ වෙනත් ඕනෑම පින්කමක් කරලා පින්දෙන අවස්ථාවේ පින් අනුමෝදන් කරන අවස්ථාවේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියන මේ තුන් සිතෙන් එකක් හෝ සිතිවිල්ලක් තියෙනවනම් සංකාරයක් තියෙනවනම් ඒ පුද්ගලයාට පිරිසිදු චේතනාවක් ඇතුව පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න බෑ. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන පින්කමක් කරලා පින් අනුමෝදන් කරන අවස්ථාවේ බොහොම සාවධානව තමන්ගේ හිතේ තියෙන රාගය ද්වේෂය මෝහය ඉවත් කරලා අත් කරලා තුන්විත පහදාගෙන මේ පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්න. මේක පැහැදිලිව උදාහරණයකුත් දීලා තියෙනවා. උන්නමේ උදකං වට්ටං ඒව මේව හිතෝ දින්නම් වේතාණං උපකප්පති යතාවාරි වා පුරා පරිපූර්ණු සාගරං කියලා. මේක උන්නමේ උදකං වට්ටං කියන්නේ උඩ ඉඳන් අක් කරන ජලය පහළට වැටෙනා වගේ තුන්සිත පැහැදෙන්න. ඒ තුන්සිත පැහැදුනේ නැත්නම් අර උඩ ඉඳන් අක් කරන වතුරෙන් ජලය ටික භාජන ටික පිළිලා යන්න වගේ අර පින් බලාපොරොත්තු වෙන අයට පින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින් ලැබෙන්න නම් පින් දෙන්න නම් පින් පවරන්න නම් පින් අනුමෝදන් කරන්න නම් පින් පවරන අනුමෝදන් කරන පුද්ගලයාගේ තුන්සිත පැහැදෙන්න ඕන. ඉතාම පිරිසිදු සිතකින් ඕන පින් දෙන්න පින් පවරන්න. තමන් තුල රාගයක් ද්වේෂයක් මෝහයක් තියෙනවා නම් පින් දෙන්න බෑ, පවරන්න බෑ. එහෙම නම් පුඤ්ඤාපි සංකාරයක් වෙනවා මිසක් අර පින් දෙන්න බෑ. චාගෝ පටිසග්ගෝ මුත්‍යානාලයෝ කියන සත්‍යයට පත් වෙන්නේ නැහැ. දැන් අද ප්‍රායෝගික වශයෙන් පින්කමක් කරලා කවුරුත් පින් දෙන්නේ නැහැ. ඇයි? මොකද්ද තියෙන්නේ? රාගී සිතක් තියෙන්නේ. මොකටද? මේ කරපු පින්කමෙන් ඒ පුද්ගලයාටම ආපහු ප්‍රතිලාභයක් ලැබීමේ කැමැත්තක් තියෙනවනම් ඒක රාගයක්ද මෝහයක්ද? එකම තියෙන්නේ. දැන් පින්කමක් කරලා දැන් අපි ගම්මුකෝ ඕනම තැනක පින්කමක් කරලා ඊට පස්සේ වාක්‍යයක් කියනවා අද පින් වාක්‍යය කියලා සම්මතයි. අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්කමෙන් මේ පින්වතුන්ට අර නන්දා විසාකා මල්ලිකා සුමනා තුනන්දාමෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින උපකාර වේවා උදව් වේවා. දැන් ඔතන මොකක්ද ඇති කරේ? රාගයක් සම්බන්ධයක් බැඳීමක් සමුදයක් සහ මෝහය. ඕක තුන්විත පාදා ගැනීමට බලවත්ම බාධක. පටිච්ච මොකටද පටිච්ච කරේ? මේ දැන් මේ මොහොතේ කළ පින්කම නිසා මේ මොහොතට පසුව අර රූප සම්පත්, භෝග සම්පත්, ධන සම්පත්, දෙව් මිනිස් සැප කියන ඒවා මොනවද? පංචස්කන්ධය උපාදානය කර ගැනීම. ඔය බර, ඔය බය, ඔය බැම්මට බැඳින. ඒක තමයි රාගයයි මෝහයයි. ඉතින් ඒක නිසා මේක මේ පින්කමක් එහෙම නෙමෙයි. මේ පින් දෙන්නේ නැහැ, පින් පවරන්නේ නැහැ. ඔතනදී වෙන්නේ ඒ කරපු පින තමන්ගෙම සංසාරයේ දික් වෙන හැටියට තමන්ටම ප්‍රතිලාභයක් හැටියට තමන්ම පවරගත්ත ලබාගත්ත තමන් දන්නේ නැතුව තමන්ගේ සංසාරයේ ඒ කරපු පින්කම නිසාම දික් වෙන. මේක තමයි කරගන්න පුළුවන්. දැන් ඔතන වරදවල් දෙකක් වෙනවා. මේක මොකද මේ ප්‍රශ්නේ අහුව නිසා මේක කියන්නේ. එකක් තමන් මේ පින්කම කළේ කරන පරමාර්ථය මොකද්ද? තමන්ගේ ඥාතීන්ට අනන්ත අප්‍රමාණ සංසාරගත ඥාතීන් පින් ගන්න එනවා. ඒ පින් ඥාතීන්ට තුන්විත පාදාගෙන පිරිසිදුව පින් දෙන්න. පින් දුන්නද? නැහැ. එක වරදක් ඒ ආපු ඥාතීන් අර තිරෝබුද්ධ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා හිස් ගොටු ඇතුව අතරමං වෙලා ඒ ඥාතීන් කලකිරීමටපත් වෙලා තරහ වෙලා යන. ඒ යන්නේ ගෙවල් වල ඉඳලා හරදට. පළවෙනි වරද ඒක, දෙවෙනි වරද මේ කරපු පින්කම නිසා තමන්ගේ සංසාරේ දික් වෙන්නට අර දෙව් මිනිස් අප රූප සම්පත් භෝග සම්පත් ලැබිලා මේක නිවන වහන්නට කියලා මේ දෙකම සිද්ධ වෙනවා අද ප්‍රායෝගික වශයෙන් ඒක හැබැයි දැන් මේ මේක කොයිතරම් මිනිස්සුන්ගේ මේ බ්‍රේන් වොෂ් එකක් එහෙම නැත්නම් මේ මනස පිළිඩු කිරීමක් කරලාද කිව්වොත් බැරි විලාවට තාම්ජුර දාන එකට ගිහිල්ලා ඔය පින් වාක්‍ය කියලා පින් නොදුන්නොත් එහෙම අපෝ එහාඳුරු පින්නේන්නේ එහාඳුරු පින් දුන්නේ නැහැ එහෙමත් කියන මිනිස්සු මේ මටම ඇහිලා තියෙනවා ඒක නිසා අද මේක මේ බ්‍රේන් වොෂ් එකක් කරලා තියෙනවා ඔක්කොම සම්පූර්ණයම කන පිට ගහලා මේ කරන්න ඕනේ වැඩේ නෙමෙයි කරන්නේ නොකල යුතු දෙයක් මිනිසුන්ට උගන්වලා මේ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ නිවන වහන්නේ කවුද? නිවන වහන්නේ මේ සම්මතය. වෙන මොකක්වත් නෙමෙයි.
ඉස්සෙල් ස්වාමීන් වහන්සේ ඒක මේ ආමිදන්නාන්සේලාම කරන
වැඩක්.
ඒක ආමිදන්නාන් වහන්සේ
ඒක ඉතින් ඒක තමයි අඥානකම නොදන්නාකම සම්මතයට ඔය කියන දෙයට දැන් මිනිසුන්ව සතුටු කරන්නේ. ඒ මොනි දැන් මිනිසු සතුටු වෙන මේ මෙච්චර වීදම් කරලා දානයක් දුන්නා අපිට බින්දුන්නේ නැහැ බින්පැවුනේ නැහැ අපිට දෙව් මිනිස් අප ලබන්නට කැමති ඒකට මේ පාර හැදුවේ නැහැ එහෙමත් කියලා අහින්නවා
නමුත් ස්වාමින්වහන්සේලාට පුළුවන් ඒ හාමුදුරන්වහන්සේලා නිවැරදි කළා
දැන් පුළුවන්කම තිබුණට ඒ හාමුදුරුව දැන් ඉගෙනගෙන ඒක දැන් ගුරු හාමුදුරුව කියපු එකමයි පාඩම් කරන්නේ ඒකෙන් ඒක නොකියුවත් ගුරුහාමුදුරුවෝ කියන වැරදි බාර
කියන්නේ.
ඒක නිකන්නේ ඔව්. ඉතින් ඒක නිසා මේක හොඳට තියෙන්න ඕනේ මේ සම්මතයේ අද ඇබ්බැහිලා. සම්මතයේ නිසා මේ ගමන සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කන පිට
හරිනවා.
අවිද්‍යාව පොඩි ගන්නවා. හරි ඊගා ප්‍රශ්න
ගරු ස්වාමීන් වහන්ස කාමසුකල්ලිකාන යෝගිය අත්තිනෝදාන යෝගිය පැහැදිලි කර දෙන්න මෙන්න ඉල්ලා
සිටිනවා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා කාමසුකල්ලිකාන යෝගෝ ග්‍රාම්‍යයි හීනයි පුතුජනිකයි එකින්ද එක අනුපගම්. අත්තිනෝදාන යෝගිය හීනයි පුතුජනිකයි නිවනට බාධා වෙනවා එකින්ද එක අනුපගම්. මේ අන්ත දෙකම දැන් සිදුවත් කුමාරයා අර අවුරුදු 16 ඉඳන් 29 දක්වා ගත කළේ මොකද්ද? කාමසුකල්ලිකාන යෝගයේ අර ඇහැ කන නාසය දිවකය මන තියෙන මේ රාය විනවා උපරිම මට්ටමින් පින වූ බව කියනවා. ඊට පස්සේ එදා සම්මතයෙන් නිවනට උපකාර වෙනවා කියලා බ්‍රහ්මත්වයට බ්‍රාහ්මණ සාපයත්වයට මගපල ලබන්නට අවිඥා ලබන්නට උපකාර වෙනවා කියලා මේ කය දවා තබා කයට දුක් දීලා කරන ක්‍රමයක් තිබුණා. ඒක එදා දුදාංග රකින්නවා කියලා තිබුණා. නොයෙකුත් සීලබ්බත පරාමාසයන්ට ගැලපෙනවා. ඉතින් ඒක නිසා ගෝසත්තුමා ගෝසත් වෙලා අවුරුදු 6ක් ඔය කියන ආකාරයේ අත්තිකිලමතාන් යෝගීක පිහිටලා නොවිනිනා දහදු බින්ද කයට ආදුම් දුන්නා. ඒකෙන් හරියේ නැහැ. අර කායට සැප දීලා කරන්නත් බැරිුණා, දුක් දීලා කරන්නත් බැරිුණා. මේක තමයි ඔය කාමසුකල්ලිකාන යෝගය, අත්තිකිලමතාන යෝගය. නමුත් ඒ දෙකෙන්ම නිවන් දකින්න බැරි වූ බුදු ඥානන් වහන්සේ මේ මජ්ක්‍ධිමා පටිපදා කියන සම්මා අංගාට අවබෝධ කරගත්ත පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධ කරගත්ත. ඒ අනුව මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙලා මේ මධ්‍යමා පටිපදාවෙන් සම්මර සංසුති සම්මාතත්වයෙන් නිවන් අවබෝධ කරගන්න. දැන් අද තියෙනවා අන්ත දෙකමයි කොහේ ගත්තත් මේ සම්මානෙන් සම්මත ආගම. ඔය අන්ත දෙකට වැටෙන ඔලිවල් ඔක්කොම
තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අභ්‍යන්තර පංච උපාදාන ස්කන්ධයේ අනුකමාවක්.
දැන් අධ්‍යාත්මික පංච උපාදාන ස්කන්ධයයි බාහිර උපාද පංච ස්කන්ධයයි කියලා දෙකක් තියෙනවා. දැන් එහෙන් අපි හිතමු දැන් මේ මොහොතේ අලුතෙන් රූපයක් දැකලා මේ රූපේ උපාදානය කර ගැනීම එක අලුතෙන් බාහිරින් කරන එකක්. දැන් අපි ඊයේ දැක්ක රූපයක් පෙරේද බලමුදා දැක්ක රූපයක් එවනනම් ගිය මාස ගියා උරුත ගියා ආත්මේ දැක්ක රූපයක් දැන් අපේ මේ චිත්ත සංකානේ අධ්‍යාත්මය අපිට දැන් තැන්පත් කරගෙන තියෙනවා. ඒ රූපේ එක පාට මතුවලා එනවා නිදාගෙන ඉන්නකොට හෝ ඇහැ පියාගෙන ඉන්නකොට හෝ භාවනා කරනකොට. ඒක මොකද්ද? ඒක අධ්‍යාත්මික. ඒක නිසා මේ ඒ වගේමයි වේදනාවක් සංඥාවක් සංකාර විඥාන මේ පංචස්කන්ධේම අධ්‍යාත්මිකවත් වෙනවා බාහිරින් අනිදලු වෙනවා. ඒ දෙක අධ්‍යාත්මික බව අධ්‍යාත්මතාව මහිත්‍යාව කියලා. ඉතින් ඒ දෙකම හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම හිටි වෙන දේවා. ඒ දෙකම අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ගලි අධ්‍යාත්මික බාහිර දෙකම නිරෝධ කරන්න පුළුවන් විරාග කරන්න පුළුවන් පටිනිසග්ග කරන්න පුළුවන් එනම් විදීන දාසු නිබ්බිදා
ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සංවර සීලය යන පැහැදිලි
කරන්න. දැන් සතර සංවර සීලය කියලා එකක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා පටිසම්භිදාමග්ග ප්‍රකරණේ මහාවග්ගපාළියේ. තව සීල විග්‍රහ කරන හැම තැනකම සතර සංවර සීලයක් තියෙනවා. දැන් මේකෙන් ඔය දෙකක් තමයි කිව්වේ. හැබැයි ඔය දෙක මේ හතරම එකට මිසක් ඔය දෙකට වෙන් කරලා අර්ථ දක්වන්න අමාරුයි ක්‍රියාත්මක කරන්න අමාරුයි. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කර ගැනීම. කාය සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ කර මේ තුන් ආකාරයේම සංවර වීමක් ඉන්ද්‍රියයන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි භාවිතා කරන සිව්පසේ ඒක ප්‍රත්‍ය සංනිසිත සංවර සීලය. මේ දෙක ආය කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය සහ ප්‍රත්‍ය සංවර සීලය තිබුණාම ඒ පුද්ගලයා තුළ ආයතික සංවරයක් එවනනම් ආජීව පාරිශුද්ධ සංවරයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා තුළ මේ පැවැත්ම ජීවිත පැවැත්ම හැම අංගයක්ම හැම දෙයක්ම තමන්ට පුළුවන්කම තියෙනවා. කාය සංවරව වාචාය සංවරව මනසා සංවරව සාධි සම්බන්ධ සංවරව කියලා පැහැදිලිපත් කරගන්න. එහෙම පුද්ගලයාට ප්‍රාතිමෝක්ඛ සංවරය කියන මේ තමන්ගේ අතීතයේ වර්තමානයේ අනාගතයේ තමන්ගේ හිතට ඇතුල් වෙන සියලුම අසංවර දේවල් සියලුම ඇකරණාන්තයේ දුකයි මන සංවර කරගෙන මේ ආකාරයට ඒකෙන් තමන්ට අයහපත කවලයක් අසාධාරණයක් බාහිර ලෝකයකට අයහපත අසාධාරණයක් නොවන ආකාරයට සංවර වෙන්න පුළුවන්. සතර සංවරයේ පිළිදී පීඩා කටයුතු කරන්න පුළුවන්කම් තියෙනවා. ඒ නිසා මේ හතරම එකට තියෙන සංවර සීලයක්. අනිවාර්ය ප්‍රාතිමෝක්ඛ සංවර සීලය තවත් තියෙනවා. මේ ප්‍රහාණ සීලය, වේරමණී සීලය, චේතනා සීලය, අවිතික්කම සීලය කියන ඒවා සම්පූර්ණ වෙන ක්‍රමයක්. ඉතින් ඒක නිසා මේ සංවර සීලය කියන එක තමයි බුදුහාමුදුරන්ගේ සීල ප්‍රතිපදාව. නමුත් මේක තියෙන්නේ මේ ආයතික සංවරය ඇති කර ගැනීමට සහ ප්‍රාතිමෝක්ඛ සංවරය ඇති කර ගැනීමටයි බුදුහාමුදුරුවෝ සංවර සීලය දේශනා කළේ. ඒක වෙන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ සිව්පදයෙන් සංවරයෙන් පරිවර්තනය කිරීම.
ස්වාමීන් වහන්සේ මනස සිත විඥානය යන තුන එකිනෙකට වෙනස්ද? වෙනස්නම් එසේ වෙනස් වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න.
මනස සිත විඥානය කියන තුන එකිනෙකට වෙනස්. එතෙන්දි සිත කියලා වචනයක් මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ නැහැ. ඒක සිංහල වචනයක්. මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ කියන්නේ චිත්ත. චිත්ත කියලා අපි හදාගෙන තියෙනවා. ඒ නිසා මේකත් හොඳට තේරුම් ගන්න ඕන. චිත්ත මනෝ මනසම් අධ්‍යම් පණ්ඩරම් මනින්ද්‍රම් මනායතන විඥාන විඥානස්කන්ධ තඤ්ඤා කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ චිත්ත කිලුටු වෙන්නේ පිළිසිදු වෙන්නේ චිත්ත තමා ප්‍රභවයේ චිත්තේ තමා ප්‍රභාස්වර වෙන්නේ චිත්තේ තමා කිලුටු වෙන්නේ. දැන් මේ චිත්තය පිළිසිදු කරගන්න නම් උපකාරවන ඉන්ද්‍රියක් තියෙනවා. එක ඉන්ද්‍රියෙම ඉන්ද්‍රිය ගණනාවක් තියෙනවා. ඒකෙන් වැදගත්ම පළවෙනිම ඉන්ද්‍රිය තමා මනින්ද්‍රිය. දැන් මනින්දිය කියන්නේ අපේ හිතට එහෙම නැත්නම් චිත්තයට අරමුණු වන විඥාණයට අරමුණු වන දේවල් අර ඈත කන්නාසේ දිවට කාට මනන්නට අරමුණු වන අරමුණු හය ලැබෙන දේවල් පෙරලා තෝරලා බේරලා පිරිසිදු කරලා හොඳ දේවල් භාන්තයට ගැනීමත් නරක දේවල් බැහැර කිරීමත් කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ මනින්දියට. හැබැයි මනින්ද්‍රිය ක්‍රියාත්මක නොවන අවස්ථාවක මනාව යතනිය ක්‍රියාත්මක වෙයි. හැම වෙලාවෙම ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නම් ආයතන ක්‍රියාත්මක. ඒ නිසා දැන් චක්කු ඉන්ද්‍රිය චක්ක ආයතනය. සෝත ඉන්ද්‍රිය සෝත ආයතනය. ඒ කියන්නේ චක්කායතන සලායතන සහ චක්කායතන දෙක. ඒ නිසා මේ ඉන්ද්‍රිය ආය ක්‍රියාත්මක වෙනවා නම් ඒක චක්ක අර ආයතන ආය ක්‍රියාත්මක වෙනවා ඒක සලායතන. ඉතින් ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන මේ මනස ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙනවා නම් කුණු කෙලෙස් කිලුටු දේ තෝරලා බේරලා අයින් කරනවා පිරිසිදු දේ විතරක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අලෝභ ආදීස අමෝහ විතරාගී විත දේදී මේක මොහි යහපත් නිවෙන විමුක්තියටපත් වෙන නිවෙන නිදාස් වෙන දේ ගන්නවා අර රත් වෙන මත් වෙන කිලුටු වෙන අකරමං වෙන මංගුලා වෙන දේවල් බෑ ඒක මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් මනායතනේ ක්‍රියාත්මක වෙනවා නම් අර මනදිනුත් කරන්නේ කුණු කිලුතු කෙලෙස් දේ පේරන්නේ තෝරන්නේ බේරන්නේ නැතුව අර විඥාණයට අවශ්‍ය ආහාර මනායතනෙනු එකව කළ දෙනවා ඉතින් ඒක නිසා මේ මනස කියන එක දෙපැත්තකට ක්‍රියාත්මක වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ මනින්ද්‍රිය වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ විඥාණයට උපකාර වෙන කෙලෙස් උන් ඉරුදේ උදුකර ගන්න ආයතනයක් බවට පත් වෙනවා. ඒ අනුව අර ඉන්ද්‍රිය හයම ආයතන හයක් බවට පත් වෙනවා. ඔය චක් ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, මන ආයතන, වාණ ආයතන. දැන් නිවන් අවබෝධ කරගන්නට නම් අවශ්‍ය වන පළමුවෙන්ම ඉන්ද්‍රිය මොකද්ද? මනින්ද්‍රිය. මතු කර ගැනීම. යෝනිසෝ මනසිකාරේ කටයුතු දැන් මේ මනින්ද්‍රිය මතු කරගත්ත ගමන්ම තව ඉන්ද්‍රිය පහක් මතු වෙනවා. හැම මිනිහෙකුටම තව ඉන්ද්‍රිය පහක් මතු වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය සමග ඉන්ද්‍රිය ධර්ම පහ ක්‍රියාත්මක වෙනකොට බල ධර්ම පහ ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල හැටියට බල ධර්ම පහ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඇති වෙලා ගොජ්ජංග ධර්ම දා ආරයත්‍රාංග මාර්ගය සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම ආල්පනා කරගන්න ඕනේ තමන්ගේ මේ මනස ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රියක් හැටියටද ආයතනයක් හැටියටද කියන එක. ඒක තමන්ටයි තේරෙන්නේ තමන්ටයි කරගන්න පුළුවන්. තමන් ප්‍රිය දෙයට ඇලෙනවා නම් අප්‍රිය දෙයට ගැටෙනවා නම් ප්‍රියා අප්‍රියා කර අන්තවාදී ලෙස මනිනවා නම් එතන ආයතනයක් මිසක් ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උපේක්ඛා හිතක් තියෙනවා නම් අන්න ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනවා මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක.
දැන් ස්වාමීන් වහන්සේ කුසල පටිච්ච සමුප්පාදයේ කුසල මූල සංතාර යනු සමත විපස්සනා වැඩි වීම ලෙස ගත්තොත් නිවැරදිද?
වැඩි. කුසල මූල සංකාරයේ මේ කුණුමුල් තුන උදුරා දමන්නට උපකාර වන සංකාර විසංකාර කියනවා. දැන් සංකාර කියන්නේ කුණු සහිත වූ කෙලෙස් මුල් තියෙන තුනක්. ඒ කෙලෙස් මුල් උදුරා දමීම කුසල මූල සංකාර සමානයි විසංකාර. එමන්නම් සම්දි විසන්දි කිරීම. එමන්නම් සමුදේ නිරෝධ කිරීම. එමන්නම් සංවට්ඨ විවට්ඨ කිරීම. එනිසා මේ කුසල මූල සංකාර කියන එකේ තියෙන්නේ මේ සංකාරවල තියෙන සංකාරයන් තුන. ඒව තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒ එකතු කරගත්ත ඒවා අයින් කරන්න කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා හතරම හතරම උපකාරයි. හතරම අත්‍යවශ්‍යම අනිවාර්යම අවශ්‍යයි. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කෙලෙස් මුල් තුන ගැලවීම තමයි ඔය විග්‍රහයෙන් කරන්නේ. කුසල මූල
නාම ධර්ම වල සහ රූප ධර්ම වල උත්පාද කීති බංග අවස්ථා දැකීමට අප උත්සාහවත් විය යුතු බව මතයක් ප්‍රකාශ වී ඇත. මෙතනදී අපි උත්සාහවත් විය යුත්තේ උත්පාද ස්ථಿತಿ බන්ධ දැකීමටද ආස්වාද ආදී නම් නිස්සාරණ දැකීමටද දකින ක්‍රමය පැහැදිලි කරන්නේ.
දැන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ කොහෙවත් ඔය උත්පාද ස්ථಿತಿ බන්ධ නැහැ. ඒ තියෙන්නේ අටුවාව. මුල් අටුවාවලක් තියෙනවා. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ඔය කියන කතාවට වඩා වෙනස් එකක්. උදයන්ගම අත්තන්ගම ආස්වාද ආදීනෝ නිස්සාරණ පහක් දක්ින්න තමයි හැමතැනකම ත්‍රිපිටකයේ තියෙන්නේ. නමුත් පසේ කාලෙක අටුවාකාරයෝ මේක වෙනස් කරගෙන ඔය උත්පාද ත්‍රිපිටි බංග කියන එක මතුවල තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි බුදුදහමේ තියෙනවා උදය වැය දක්ින්න. උදයව ඥානයි. එතන ඔය කියන ත්‍රිපිටි කතාව නැහැ. මේ උපනිෂද් දර්ශනයේ ගත්තේ ගත්තම ඔය උත්පාද ත්‍රිපිටි බංග කියන තුන ඔය උපනිෂද් දර්ශනයේ තිබුණු වචන ටිකක් අරගෙන මේ මහායාන බුද්ධාගමෙන් මේ අපේ ථේරවාද බුද්ධාගමට පස්සේ අටුවාකාරිය ලියාගත්ත ඔය අභිධර්ම සමුච්චයේ තිබිච්ච වචන. ඉතින් ඒක නිසා මේ උතුම් බුද්ධ ධර්මයේ තියෙන උදය වැය ඥානෙ උදයව්‍යාඥානෙ කිය එහෙම නැත්නම් උදයංගම අස්තංගම අත්තංගම ආශාද ආදීනව නිසරණකේ පියවර පහතිය. ඒ පහලක්ම තමයි අත් වශයෙන් නියම බුදුදහමේ තියෙන. හැබැයි උදේවැඥානේ ලැබුණාට පස්සේ අර බංගී ඥානේ ඇති වුණාට පස්සේ මේක ලැබුණා. ඒක තියෙනවා. එනිසා මේ ඥානිය තමන්ගේ ඔය කෙලෙස් උපදීම පිළිබඳවයි ඔක්කොම රාගය ද්වේෂය මොහේ ඔක්කොම ඔය උද්‍යංගම වෙනවා අත්තංගම වෙනවා ඒකෙන් ආස්වාදයක් ලැබෙන ඒක අර ආදීනව හැටියට තමන්ට උරුම වෙනවා. නිසරණයට පත් වෙන එකක් නිච්ච දේ දුක දේ අත් දේ පාත් වෙන මේක අනිච්ච දුක යනතයි මේක ලබින්න ඕන තේරුම් ගන්න ඕන. එතකොට ඔය කියන උත්පාදෝ අවස්ථාන වෙද්දිම අනුත්පාදෝ වශයෙන් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මේ ආවර්ජන වශයෙන් කරන්න
අද භික්ෂු සමාජයේ සිදු කරන ලබන උපසම්පදා පින්කම බුද්ධ කාලයේ තිබුණාද එහි වෙන පරමාර්ථ තේරුමක් තියෙනවා.
මේක ඉතින් ටිකක් විග්‍රහ කර යුතු ගැඹුරු දෙයක්. තන ඇත්ත වශයෙන් මේ උපසම්පජ්ජ විහෙරටි කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. මේකේ තියෙනවා උපසම්පජ්ජ විහෙරටි. මේ සමුත්ත විකාය ඒ වගේම බොහෝ නිකාය ත්‍රිපිටකයේ බොහෝ තැන්වලත් තියෙනවා ඔය කියන උපසම්පදා. අනිත් පාර සීලේ තියෙන උපසම්පන්න අනුපසම්පන්න සීල. උප කියන්නේ යම කරන්නට අප කැප වෙලා කටයුතු කරන වා කියන එකයි. උප කියන වචනේ මාගදී භාෂාවේ තියෙන උපකාර ඔය උප සභාපති උප කියන උප නායක මේ ආකාරය වශයෙන්. ඒ නිසා යම කරන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් එතන උප මොකක් කරන්නේද? සම්පහදා ඉවත් කරන්න. සම්පජ්ජ විහෙරටි. සං කියන්නේ රාගයේ ද්වේෂයේ මෝහය. ඒකට රාගයේ ද්වේෂයේ මෝහය තමන්ගේ හිතට එන අවස්ථාවේ වර්තමාන මොහොතේ තේරුම් අරගෙන ඒ රාගයේ ද්වේෂයේ මෝහය තමන්ගේ හිතෙන් ඉවත් කරන්නට අප කැප වෙලා වැඩ කරනවා නම් අන්න ඒක උපසම්පන්න සීලය. ඒ කරන පුද්ගලයා උපසම්පජ්ජ විහෙරටි කියන ගැටයට පත් වෙනවා. නමුත් මේක වචන කීපයක් වාක්‍ය කීපයක් සීල අර මේ යම් යම් වාක්‍ය කීපයක් කියවට හරියන්නේ නැහැ. තමන්ගේ හිතට එන රාගය ද්වේෂය මෝහය ඉවත් කරන්නට යම් අදිස්ත්‍යානයක් ඇති කරගෙන ඒ අනුව අප කැප වෙලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා උපසම්පජ්ජ විහෙරටි කියන උපසම්පදා ධර්මයට පත් වෙනවා. ඒක ඊට පස්සේ කරගන්න බැරි වුණ කාලෙක මේක සම්මුතියක් ඇතුළේට වාක්‍ය කීපයක් කියලා උපසම්පදා කියලා පත්‍රිකාවක් වුණා. ඒක සම්මුතියේ අනුබද්ධ මේ ක්‍රමය පාත්වගෙන ආවා. ඒකත් ඒකත් අර ග්‍රන්ථ ධූරයේ වගේ තමයි ඒක සම්මුතියක් ඇතුළේට පාත්වගෙන ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් යම් යම් අය ආගම හැටියට වටිනවා කියලා හිතනවා. නමුත් මේ නිගන්නක් ඉන්නට නම් නියම ආකාරයට සම්පහදා ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්මාපට්ඨියට පත් වෙන්න ඕන ඒ සඳහා අප කැප වෙලා වැඩ කිරීම උප සම්පජ්ජ විහෙර මේක මේ සූත්‍ර ගණනාවක කොටක් දෙකක් කියන්න තරමට උනා කර්ම කියනවා මේ උප සම්පජ්ජ විහෙර කියන වචනේ සංයුක්ත නිකාය පඤ්චු නිකාය දෙකේම උපක්ලේශ කියන එකත් ඒකමයි කෙලෙස් එකතු කරගන්න කරන්නේ තු කරන්නේ ඒක නේද උපක්ලේශ ආගන්තුකේ කුලිටෙන් කිලිටම්
බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කිවිමින් අනුතුරුව 10 කෝටියක් දෙවිදේවතාවුන් මාර්ගඵල ලැබුවත් මනුෂ්‍ය ලෝකයේ එකම කෙනෙක් සෝවාන් එකම කෙනයි සෝවාන් වුණේ ඒ මිනිස්සුන් හැටියට අපිට ලැජ්ජාවක්
වෙනවා. ඕනි ලැජ්ජාවක් හොඳයි. නමුත් දැන් මේක නිකම් මේ ලැජ්ජවීමක් නෙමෙයි කරන්නේ. ඒක මෙහෙමයි. මේ කෝටියක් කියන එක මාර්ග විභාගාවේ අපිට ගණින්න බැරි කෙලවරක් නැති කාරණා මිසක් කොයි කියන කෝටියක් නෙමෙයි. දැන් මිනිසුන්ට ගන්න හැංගිද කොහෙවත් ඔය නිවන් දැක්ක මේ දෙවිදේවතා. ඒකයි කෝටියක් කියන්නේ. ඇතුළු වෙන මොකක් කරන්නේ දැන් කොටි ආරම කියලා කියනවා මේ ඔය වාකරේ තිරුණමලේ දිස්ත්‍රික්කේ වාකරේ ඉඳන් වැලී කන්දට එනකන් තියෙන දිගටම ප්‍රදේශයට කියනවා කොටි ආරම නුවර අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියනවා ඉතින් මම ඉතින් ගිහිල්ලා තියෙනවා මෙතෙන් කිව්වේ කෝටියක් ආරම තිබුණ තැනක් කොටි ආරම කොටියක් කියන්නේ කෙලවරක් නැති ගණින්න බැරි තරමට හැම ගමකම හැම තැනකම ආරාම තිබුණා. එනිසා එතෙන්ද කිව්වොත් කෝටියක් ආරාම පස්සේ කොටි ආරාම. දැන් චතුස්කෝටික කියන්නේ එතරම් කෙලවලක් නැති. එතන සීමාවක් නැති. එනිසා මේ මාර්ගදී භාෂාවේ කෝටියක් කියන්නේ ගණින්න බැරි කෙලවරක් නැති කියන ආකාරය.
රාග සිතක් ද්වේෂ සිතක් අටගත් විට යෝනිසෝ මනසිකාරය කරන්නටයි කියනවා. එනම් මට මේ රාග සිත ඇති වුණේ කැමති දෙයකටයි. ඒ කැමති දෙය දිගටම තියෙනවා. යන වැරදි සංයාව නිසායි. ද්වේෂ සිත ඇති වුණේ අකමැති දෙයින් ඉවත් වීමට ඇති කැමැත්ත නිසායි. යනාදී වශයෙන් රාග ද්වේෂ මෝහ සිත ඇති වූ විට හිතේ පහළ වූ නිච්ච සුඛ අත්ථ යන වැරදි සංයා තුන දැකීම හේතුඵල දැකීම හේවත් යෝනිසෝ මනසකාරය ලෙස තේරුණානම් ඉවරදී.
දැන් මෙහෙමයි. උත්තරලාංචාන සූත්‍රයේ කියලා තියෙනවා මේ රාගසිතක්, ద్వේසසිතක්, මෝහසිතක් ඇති වුණාම ක්‍රම පහකින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරකින් හෝ පස්වෙනියකින් හෝ අයින් කරගන්න. ඒ නිසා ඒ පහම හරියට කියලා බලලා තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ රාගචිත ඇති වුණාම ඒකෙන් තමන්ට ලැබෙන ආදීනම ආනිසංස. එහෙම නැත්නම් අර අත්තං මේ උද්‍යංගම අත්තංගම ආසාද නිසරණ පද ඒ මාත මෙනෙහි කරත් හරි එහෙම නැත්නම් ආදීනම ආනිසංස තේරුම් ගත්තත් හරි ඒකෙන් තමා තමන්ට හරි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේම මේ රාගචිතෙන් වෙන් වෙලා ඒකට ප්‍රතිපක්ෂ වූ මෙත්තානුසතිය මෛත්‍රී සිතක් වෙනවා ඒක බැලීම හිතත් සංකාන සූත්‍රයේ ආදීනානි සංතයදී විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනත්ත වෙනු කිරීම ආකාරයට බලන්න පුළුවන්. ඒ නිසා විවිධ ආකාරයට තමන්ගේ සිතේ තමන්ගේ ඥාන ශක්තිය අනුව යෝනිසෝ මනසිකාරණ ශක්තිය අනුව මේකේ මිදෙන්න වෙනවෙන්නත් පුළුවන් එක්ක මිදෙන්න බැරි වෙන්නත් පුළුවන්. ඒකට තමන්ගේ තමන් යම් ආකාරයක ධර්ම අවබෝධයක් ධර්ම ඥානයක් ලබන්න.
පටිච්ච නොවි ශබ්දය දැනෙන්නේ කෙසේද? පටිච්ච නොවි ශබ්දය දැනෙන්නේ කෙසේදයි පාරාදී.
දැන් ශබ්දය කියන එක මේක අධ්‍යාත්මයෙන් එන ශබ්දයකුත් තියෙනවා. දැන් තමන්ට ඊයේ එහෙම නැත්නම් අද උදේ පෙරේද ඇති ශබ්දයක් දැන් මේ මනසේ තියෙනවා. ඒ ශබ්දේ තමන්ට තමන් තුළම දෝංකාර දෙනවා. ඒක මොකද්ද? අධ්‍යාත්මික ශබ්දයක්. ඒ නිසා ඒකෙන් ඒකටත් පටිච්ච වෙනවා. ඒකත් අපි අල්ලගෙන එකතු කරගෙන බැඳගෙන තැන්පත් කරගෙන තියෙනවා. ඒක නිසා මේක ප්‍රශ්නේ නම් වැරදි නම් කිසි මම මොකක් හරි කියන්න ඕන නිසා කිව්වා.
ගරු ස්වාමීන් වහන්සේ අප ගෙදර බුදුරජාණන් වහන්සේට මල් වහන් පූජා කර එක්තාවදාස ගාථාව කියා පින් අනුමෝදන් කරනවා. ඒ ගාථාවේ සබ්බේ සත්තා කියා පින් අනුමෝදන් කරන නිසා මියගේ අයට ඉදම් මේ ඥාතිනම් ගාථාව කියා පින් දෙන්න අවශ්‍යයි.
දැන් පින් දෙන්න කොටස් දෙකක් ඉන්නවා. දැන් එක්තාවදාච අම්මේහි සම්බදං කුඤ්ඤ සම්පදා. සම්බදං කියන්නේ අතීතයේ මේ මොහොතට පෙර සම්බන්ධයක් ඇති වෙලා ණයගල දෙනුකට සම්දේ නිසා බැඳුන හැම කෙනෙක්ම ඒ සම්බන්ධයෙන් මුදවානිද සම්පදා. අර උපසම්පදා කියන එකම සම්පදා. සම්පදා ඉවත් කරා. මේ සම්බන්ධයක් ඇති වුණා. ඒ එක කොට. ඊට පස්සේ ඉදම් මේ ඥාති. ඥාති කියන්නේ මොකෝ ණයකාර. ණයගල දෙනුක. ඒ කාට කොටද තව කොට. ඉදම් මේ ඥාති ඉනම් ඒ ණයගල දෙනවා තියෙන මම ණය සියලුම ආගේ ණය ගෙවන්න මේ පින් දෙන්න. ඉදම් ගෝ ඥාති. ඊට පස්සේ ණයගල දෙනවා වෙනත් අය ළමක ණයගල දෙනවා කැටි අය පින් ගන්නට අලෙවිල කියනවනම් ඒ හැම කෙනෙකුටම ඉදම් ගෝ ඥාති කියලා පින් දෙන්න. ඒ නිසා දැන් මේ ඉත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා ඊට පස්සේ ඉදම් මේ ඥාති ඉත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා ඊට පස්සේ සබ්බේ දත්තා තුනම කියලා ධාතා තුනක් හැටියටම කියන්න ඕන. දැන් අද හුඟක් රේඩියෝ වල ගුවන් විදුලිය එකපාරක් කියන මෙහෙම කියනවා එතවදා ජම්මේහි සම්බදම් කුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා කියලා කියන. ඒකෙන් ඉවර ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව මොකද? දැන් තුන්වෙනි අවස්ථාවේ සබ්බේ සත්තා කියවම අර මුල් අවස්ථා දෙකේදී ආහන්නට බැරි වෙච්ච පිං ගන්නට බැරි වෙච්ච හැම කෙනෙක්ම ඇතුළත් සබ්බේ සත්තා කියනවා. එනිසා සබ්බේ සත්තා තුන්වෙනි වරට අවසාන වරට යන්නේ ඒ ආයත පින්දීලා ඉවරුණාට පස්සේ ඉදම් මේ ඥාති ඉදම් ගෝ ඥාති තුන්තරයක් කියලා පින් දෙන්න ඕනේ. ඒක තමයි නිවැරදිම නියමාතේම පින් අනුමෝදන් කරන්නට පුළුවන් ක්‍රමයක් ගන්න. දැන් ඔය ආකාසට්ටා නුමුට්ටා කියලා ගාතාවක් කියන එක එහෙම පින් දෙන්නේ එහෙම නැහැ. ඒක එහෙම පින් දෙන එක නැහැ. ඒක තියෙන්නේ මේ තිරන් රක්කන් මාව ආරක්ෂා කරගන්න නෙවෙයි එහෙම එකක් කියන්නේ. ඈ ඒක දෙන්නේ මේ පංචස්කන්ධය ආරක්ෂා කරගන්න. ඒක මේ පොළොන්නරු යුගයට පස්සේ හදාගත්ත අටුවා ගාතාවක තියෙන ගාතාවක්. ඔය ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්දිකා මේ
එතර බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කර වන්දනාමාන කිරීමෙන් තිලක් සිදු වෙනවාද? එය සසරට බැඳීමක් සසර දික්වීමක් වෙනවාද?
දැන් මෙහෙමයි. තමන්ගේ තුන් හිත පාදා ගන්නට පුළුවන් නම් ගෙදර මල් පූජා කළත් හරි. මෛත්‍රී කර්මස්ථානයක් වැඩුවත් හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ම විනය කරන්න පුළුවන් නම් ඒ හරි. එහෙම බැරි නම් දැන් අපි ඔය මල් පූජා කරලා ඉල්ලුවත් එහෙම මේ මල වගේ හොඳ රූප මේ මලේ වගේ සුගඳ මේ නම මල වගේ බහපත්කම ඇති වෙන්නේ කියලා මොකද ඔය ඉල්ලන්නේ ලබා ගන්න යාඥා කරන්න යකින්නේ මේ පංචස්කන්ධය අල්ලේ උපාදානය කරගන්න අල්ලගන්න ආයිත් අද කරන්නේ මේක. ඔය මල් හොඳට පිරිසිදුවට තෝදලා රූප විතර කළා ඔක්කොම කරන්නේ මොකද? මේ මල වගේ රූපයක් මල වගේ සුගඳ මල වගේ බහපත්කම මට මෙතෙන් මේ මොහොතේ මාසෙ ලැබෙන්නේ කියලා. නමුත් ඒක නෙමෙයි ගාථාවේ කියන්නේ. දැන් අර උප්පම් විලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශක. මේ පුපුණු මල විලායාති. මැරිලා යනවා. ඒ යත ඒ ධම්මේ මම තේරුම් අරගෙන මේ අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන මේ කය මේ පවත්තන්න බැරිකම කම්ජිලේ ඉච්ඡදී දුකදී අත්දී පාත්තන් බැලකම අවබෝධ කරගන්නට මේ ධාතාව ධාතාවේ තියෙන අර්ථය. හැබැයි අද කියන කොට වෙන අර්ථයක් තියෙනවා. වෙන දෙයක් ඉන්න යකි. එනිසා හැම දෙයක්ම අද කන පිට ගහලා වෙන පැත්තකට හරවගෙන තියෙනවා. මේක වෙනස් කරන්න දැන් කාර්යය යන්නේ. ඒකයි අපිට හැබැයි මේ මහා බලවේගයක් වෙනස් කිරීම ලේසි වෙන්නේ නැහැ. හැබැයි ටික ටික මේක වෙනද කාට ටික ටික තේරුම් ගන්න අරින්න ඕනේ. මේ පුතම් යන පුද්ගලයෝ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙලා ඉන්න පුද්ගලයන්ට මේවා ගැලපෙන්නේ නැහැ. මේවා අදාළ වෙන්නේ නැහැ. මේවා ඒ අය කිසිම දෙයක් වෙන්නේ නැහැ. නමුත් මේක වෙන කොටස මේක යහපතක් වෙන කොටසක් ඉන්නවා. ඒ කොටසට විතරයි අපි මේක දෙන්නේ.
අත්ත සුඛය සහ අනන සුඛය යන අපට ධර්මානුකූල පැහැදිලි කිරීමක් කරන්න.
අත්ත සුඛය කියන්නේ මට ඇතිකම් මට තියෙනකම් මාගාව මගේ මේ මාගාව තියෙනවා කියන සුඛය තමයි අත්ත සුඛය. මඤ්ඤතාවේ මන්න මඤ්ඤේ සුඛය අත්මිමානිය මේක ධම්මතාවය තමන්ගේ தත්වය කියන මානිය රාගය ద్వේෂය මෝහය මින්ම ඔක්කොම අත්ත සුඛයයි. අනන සුඛය කියන්නේ ණය නැති කම. මේ ණය කියන්නේ ඔය සල්ලි වලින් මුදලින් ණය කම විතරක් නෙමෙයි. ඒ වගේම තමන් මේ සංසාරයේට බැඳුන හැම පංචස්කන්ධයේට බැඳුන නම් ඒකත් ණය. ඒකත් බර. ඒකත් බය. ඒකත් බැඳුන. ඒකත් ණය. ඉතින් ඒකෙන් මිදී නිදහස් වීම අනන සුඛය.
ලෝතුරා බුදුන් වහන්සේගේ එක ශ්‍රී පදුණක් මක්කම විහිදා දීදී යන අපේ සත්‍යදේ පහදා දෙන්න.
ඕකේ.
ගන්ධාර දේශයන අද පකිස්තානයේ.
දැන් ගන්ධාර දේශය කියන එක ඉස්සර මේ හෙළබිමේ කොටසක් තිබිලා තියෙනවා ගන්ධාර කියලා. පස්සේ දැන් ඉන්දියාවෙත් කොටසක් තියෙනවා ගන්ධාර. දැන් ඔය මක්කම තියෙන ශ්‍රී පදුල පිළිබඳව අතීතයේ මෙහෙම තියෙනවා. පොළොන්නරි යුගය අවසාන කාලේ වගේ 1188 දී නිසංගමල රජුගෙන් පස්සේ ඒ කාලේ වෙනකොට මේ මුස්ලිම් වෙළෙන්දු අරාබි වෙළෙන්දු හරියට ආවා. ඒ හැම එන හැම වෙළෙන්දෙක්ම මේ හෙළබිමට ඇවිල්ලා හෙළබිමේ මිනිස්සු වන්දනා කරපු බුදුහාමුදුරුවන්ගේ ශිල්පතුලට වඳින සිද්ධාක් තිබුණා. හේතුව මොකද? අර මොහම්මද් නබිනායක තුමා ඇවිල්ලා ඔක වැඳලා තියෙනවා. ඒ කියන්නේ අර කුරගල අද එන්නේ කුරගලටත් ඒ මුස්ලිම් අයට ආයිටි උනේ මේ සිල්පදල වඳින්න ආපු එක්කෙනෙක් මුස්ලිම් නායකයෙක් මැරුණා. ඉතින් ඒක නිසා 1188 දී නිසංගමල රජුගේ කාලේ පස්සේ නැගෙනහිර පළාතට මහා විශාල සුනාමියක් ආවා. සුනාමියක් ඇවිල්ලා මුළු නැගෙනහිර පළාතම ජන ශූන්‍ය වුණා. එක පාට ලොකු සුනාමියකින් මේ විනාශ වෙලා. දැන් මේ වගේ අවස්ථාවක මුස්ලිම් වෙළෙන්ද වගේ අරාබියෙන් ඔය මක්කම සෞදි අරාබියෙන් මේ ලංකාවට සුපුරුදු පරිදි බඩුනවකුත් අරගෙන ආවා. ඔය ලංකා පටුන කියන වාකරේ කියන තැනට එමරණ කොට්ටියාරම් කියන තැනට මේ මෙතෙන්ට ආව මුස්ලිම් කාර්යෝ බැලුවා. දැන් අර මිනිස්සුත් නෑ, බඩගල්ලාම් කරන්න ක්‍රමයකුත් නෑ. දැන් තමන් අර වැඳ පුදාගෙන හිටියේ සිටිපතුල නම් ඒ මණ්ඩල තියෙන. හැබැයි දැන් අයිතිකාරයෙකුත් නෑ, කවුරුත් නෑ, එපා කියන මිනිස්සුත් නෑ, මිනිස්සුන්ට වෙළඳාම් කරන්න විදියකුත් නෑ, බඩ තුනකවත් නෑ. මේ මිනිස්සු කරපු වැඩේ අපි දැන් මෙතෙක් කල් මේ අපේ උඟක් අය හිත වන්දනා කරේ මේ සිටිපතුලට අපේ නම්බිනායකතුමාගේ කියලා මේ සිටිපතුල අර නැවට වටවාගෙන ආවෝ තමන්ගේ රටට ගිහිල්ලා මේක මදීනාන් වල තැන්පත් කළ මේ සිල්පසුලට වඳීම එදා ඉඳන් අද වෙනකම් පටන් ගත්තා. ඒ නිසා ඔය කියන බුදුහාමුදුරුවන්ගේ සිල්පසුල ඔය කොට්ටියාර මේ පිටි එක මේ අය අරන් ගිහින් වඳින්න.
කලින් තිබුණ නේද මතයක්
කල්පිටියේ තියෙන සිල්පසුල පිහිටි ගලක කොටලා තියෙන එකක් මොකේම. නමුත් ඔය කල් වාකරේ කොට්ටියාර මේ සිල්පසුල තමයි මේක.
සති සම්පජානාකාරී ශක්තියන පහදා දී එය උපදවා ගන්න ආකාරය අනුකම්පාවෙන් පහදා දෙන්න.
දැන් මේක තියෙන්නේ සතර මහා සතරාධිපත්‍යාන සූත්‍රයේ තියෙන සති සම්පජඤ්ඤ පජ්ජේ පබ්බේ සති සම්පජඤ්ඤ මේක වචන දෙකක් සති කියන්නේ එකක් සම්පජඤ්ඤ කියන්නේ තව එකක් සම්පජඤ්ඤ කියන්නේ සම්පහදා ඉවත් කරලා පිරිසිදු කර ගැනීම සම්පජඤ්ඤ හේතුඵල ධර්මයට බහා ගලපා බලා හිතේ උපදින රාග දේශ මොහ ඉවත් කරලා හිත පහදා ගන්නට උපකාර වන ක්‍රියාකාරිකම විග්‍රහ කළේ සති සම්පජඤ්ඤ පබ්බේ. ඉතින් ඒක නිසා මේක තියෙන්නේ මේ හිත ඔය සතර අටපාඨාන සූත්‍රයේ පළවෙනි නෙමෙයි දෙවෙනි පබ්බය ආනාපාන පබ්බේ ඊටපස්සේ තියෙන සති සම්පජඤ්ඤ පබ්බේ ඊටපස්සේ පටිච්චකූල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේ නාම ජීවිත පබ්බේ මෙහෙම තියෙනවා පබ්බ 14ක් කායකානුපස්සනාවට ඒ වගේම වේදනානුපස්සනාවට පබ්බ දෙකකුත් චිත්තානුපස්සනාවට දෙකකුත් ධම්මානුපස්සනාවට පබ්බ පහකුත් පබ්බ 21ක් හැටියට තියෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන සම්පජඤ්ඤ පබ්බේ තමයි මුගක්ම බලවත් මේ පබ්බයක් හැටියට බුදුහාමුදුරු දෙවෙනි අවස්ථාවට දෙවෙනි ආදාරිත විග්‍රහ කරලා
මස් මාංශ කෑමෙන් වැළකී සිටීම ත්‍රිත්‍ය උපාදානයට අයත් වෙනවාද?
මස් මාළු කෑමෙන් වැළකී සිටීම අතවදින් සංවරකම්. මේ දිව අසංවරණම් රස තෘෂ්ණාව රස කැමැත්ත රස ආසාව රස දිජුකම රස කෑදරකම රස තණ්හාව තියෙනවා නම් මස් මාළු කන්න. දැන් ඔය කියන ජාගරියන් අනිත්‍යය කියන මේ ජරාව කෑමේ ආසාව තණ්හාව නිසා තමයි මස්මාළු කන්නේ. දැනගෙනමයි මේ මස් බව මේ තවත් සතුන්ගේ මරලගත්තු දෙයක් බව දැනගෙන කෑම වර්ධනය. ඉතින් ඒක නිසා මේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ අසංවරකමක් නිසා. දිව අසංවර, ක්‍රියාව අසංවර, සිතිවිල්ල අසංවර, මන අසංවර. ඒකයි මස් කන්නේ.
අපි දෙවියන්ට හා ගෝදස ළඟට ගොස් විවිධ ප්‍රාර්ථනාවන් කරවීමට ඉල්ලයි. අප ඉන්දන දේවල් දෙවියන් ලබා දෙනවාද? එසේ කිරීමෙන් අපට නිවන් කරා යා හැකිද?
දැන් ඔය ඉල්ලන්නේ මොනවද? ඔය ඉල්ලන්නේ මොනවද? මේ පංචස්කන්ධය තව ටිකක් වැඩියෙන් උපාදානය කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න කොට ගන්න. හැබැයි ඔය එකතු කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න කොට ගන්න යදින යාතිකෙක් වගේ ඉංගන්නෙක් වගේ ඉල්ලලා වැඩි කරගත්තාම ඕක බර, ඕකේ බය, ඕක හොරු ගැනීම, ඕක නැති වෙයිද, ඕකේ මැරෙනකොට ගෙනියන්න පුළුවන්ද? මේක තේරුම් ගත්තේ නැතුව ඉන්නේ අදිනිය ආඥා කරන්න ඉන්නා. ඒ නිසා මේ සියලුම ආගම් වල බුද්ධාගමෙන් විතරක් නෙමෙයි හැම ආගමකම දෙයියන්ගේ යදිනවා, බෝගස් වලින් යදිනවා, තව පිළිම වලින් යදිනවා, අරගොල්ලන්ගේ යදිනවා, මේගොල්ලන්ගේ යදිනවා. මොකටද මේ පංචස්කන්ධය තව ටික වැඩියෙන් උපාදානය කරගෙන අල්ලගෙන එකතු කරගෙන කොට ගන්න. හැබැයි යෝගේ තියෙන මේ අපි කැමති දේ පවත් ගන්න පුළුවන් දෙයක්ද? ඒක දන්නේ නැහැ. මේක ඇත්ත ඇති හැටියට යථා භූත ඥාන දර්ශනයෙන් දැකලා නැහැ. මේ පංචස්කන්ධය අල්ලගත්තාම අපිට ඒක බරක් වන බව, බයක් වන බව, ඒක බැම්මක් වගේ හැටියට අපිට බලයක් හැටියට හිතුවට මේක බැම්මක් බව දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම හැම පුතග්ජන පුද්ගලයෙක්ම හැම ආමිෂ තුයක් බලාපොරොත්තු කෙනෙක්ම මේ ඔය කියන පංචස්කන්ධය තව තව ටිකක් ගොඩ ගන්න තමන්ට අයිති කර ගන්න හදගන්න කැමැත්තක් තියෙනවා. ඒකයි ආමිෂ තුය වෙන මොකක්ද?
අනුපස්සනාව සහ විපස්සනාව අතර උදාහරණයක් ඇසුරින් පාදා දෙන්න.
දැන් අනුපස්සනාව විපස්සනාව කියන එක දැන් විපස්සනා කියන්නේ වෙන්කර කර ප්‍රහාණය කිරීම. වෙන්කර කර ප්‍රහාණය. දැන් අපි ආවජන වසිතාවෙන් කරන්නේ අපේ හිතට ආපු අරමුණ හරියට වෙන් කරලා බලන්න ඕනේ මේක කළ යුතු කරණීය ධර්මයක්ද නොකළ යුතු අකරණීය ධර්මයක්ද. එතකොට හිතට තරහ එනවා නම්, රාගයක් එනවා නම්, මෝහයක් මානයක් එනවා නම් ඒ එන එක වෙන් කර කර දකින්න ඕන. මේක වැරදිදක්, මේක අකරණීය ධර්මයක්, මේක නොකළ යුතු ධර්මයක්. ඒක ඒ වෙන් කළා නොකළ යුතු දේ ප්‍රහාණය කිරීම විපස්සනා. ඒ වගේම අනුපස්සනා කියන්නේ අලුතෙන් හිතට එන දෙයක් ප්‍රහාණය කිරීම අනුපතන. දැන් මේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ නිසා තමන්ගේ හිතේ අලුතෙන් රාගය ද්වේෂයක් මෝහයක් රාග බව ද්වේෂ බව මෝහ හැටියට අලුතෙන් උපදින. ඒ අලුතෙන් උපදින රාගාංශය පටිගාංශය අවිද්‍යා අංශය ප්‍රහාණය කරන්නට නම් රාගාංශයන් න අනුසේති කියන පටිගාංශයන් න අනුසේති අවිද්‍යා අංශයන් න අනුසේති කියන තත්වයටපත් වෙනවා. ඒ නිසා අර විතර මේ වර්තමාන මොහොත තුළ අලුතෙන් ඇතුළත් වෙන්න එන අනුසය රාගාංශය පටිගාංශය අවිද්‍යා අංශය අනුසය අනුසය කියන්නේ අලුතෙන් ඇතුළත් වෙන්න එන ආශය. ඒක වර්තමාන මොහොත තුළ ඇතුළු වෙන්නට ඉඩ නොදී න අනුසේති කරන රාගාංශය න අනුසේති. ඒකයි අනුපස්සනා. ඒ නිසා අනුපස්සනා කියන එක එකක් විපස්සනා කියන එක එකක්. නමුත් දෙකේම ප්‍රතිඵලය මේ භගවතුන් ශරීර පුද්ව තුළ තියෙන එකතු වෙන අලුතෙන් ගොඩ ගැහෙන කෙලෙස් ගති රාග ගති ද්වේෂ ගති මෝහන්ති රාග බව ද්වේෂ බව මෝහ බව සාමුලිම නැති වෙලා ඉවත් වෙලා අස්තල යන්නේ.
බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්තිය ගත බව මුල් ලෝකයේම සැඟවුණේ මොන කාලයකද? එන්පසු ඉන්දියාවට බුදු පූජා පැවැත්වීමට යන්නට පටන් ගත්තේ මොන කාලයේද?
දැන් 1864 මේ ජෝතිකන කියන සිද්දෙන් පොතක් ලිව්වට පස්සේ තමයි මේ කතාව ලෝකෙට එතෙක්කල් කිසිම කෙනෙක් ඔය ඉන්දියාවට හෝ මේ කිසි තැනක බුදුහාමුදුරුවෝ එන තැනක ඉක්මුණ නැහැ කියලා කිව්වේ නැහැ. 1864 යටතේ කාලය තුළ මේ අපේ පුස්කොළ පොට්ටික ගෙනිහිල්ලා ඉන්දියන් කාර්යෝ මේ ඉන්දියාවේ හිටපු සුද්දොයි අපේ රටේ හිටපු සුද්දොයි දෙගොල්ල මේකව වල ජෝලි කරන ජේම්ස් ප්‍රින්සස් ඔය කියන කණිංහම් කොඩ්රින්ටන් ඒ වගේ ECB බෙල් මහත්තයත් ඒකට උදව් උපකාර කළා. පියුරේ කියලා මිනිස්සු ඒ වගේ තව හුඟක් මිනිස්සු හිටියා. 1864 වෙනකම් අපේ හෙළපිමේ හිටපු සියලුම රජවරු අටමස්ථානයේ වඳින්න ගිහිල්ලා තියෙන්නේ මේ හෙළපිම තුල. විමලධර්මසූරිය රජුවත් ගිහිල්ලා තියෙනවා. විමලධර්මසූරිය රජුවත් ඔය අටමස්ථානයේ වඳින්න ගිය බව මේ මහනුවර බොහොම පහු කාලයක් තියෙනවා. විශේෂයෙන්ම කියනවා නිසංග මල්ල රජුගෝ මේ අටමස්ථානයේ වඳින්න ගිය බව. ඉතින් ඒක නිසා 1864 ඉස්සෙල්ලා යම් යම් ආකාරයක යම් යම් මේ මහායාන බුද්ධාගමේ මිනිස්සු යම් යම් මත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක මේ බුදුහාමුදුරුවන්ගේ උපත පැමිණීම මේ පිරිනම්කාම ගැන කියනවා නෙමෙයි, ඒ අර ආකෘති ගැන කියලා තියෙනවා. ඒවත් කියනවා. දැන් විශේෂයෙන්ම මේ පාහියන් හාමුදුරුවන්ගේ වාර්තා සියලුම දේවල් වල විග්‍රහ කරලා තියෙන මේ බෞද්ධ ඉතිහාසයේ මේ හෙළපිමේ දේවල් නිසා ඉන්දියාවේ දේවල් නෙමෙයි නමුත් සුද්ධ ඒවා ඔක්කොම ඉන්දියාවට පිට කරා. ඒ නිසා ඔය සුද්ධ කොහොම හරි ඔය ජෝතිෂ්‍යන ජේම්ස් ප්‍රින්සස් විශේෂයෙන්ම කොඩ්රින්ටන් සහ කණිංහම් අර බියුරේ කියන මිනිහෙක් තව මෙහෙම හොඳ මිනිස්සු ඉන්නවා ඔක්කොම සුද්ධ ජර්මන් කාර්යෝ තිටියා මේ ඉංග්‍රීසි කාර්යෝ තිටියා ලන්දේසි කාර්යෝ තිටියා ඉන්දියාවේ ලංකාවේ බැටකර මේ වගේ පොඩි රටක් ඒ මිනිසුන්ට පහත් කරන්න ඕන නැහැ. ඒක නිසා මේක අර ඉන්දියාවගේ ලොකු රටකටම පවරන්න ඉන්දියාවේ නැති වූ නොති වූ නැති ඉතිහාසයක් ඉන්දියාවට හදලා දීලා අපේ මිනිසුන් උදා කරා. අපේ මිනිස්සු ඊට පස්සේ මේකේ මුදා වෙලා මේ ඔක්කොම වෙනම එකක් වලට දෙනවා.
1927 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආකියොලොජි ඩිපාර්ට්මන්ට් එකේ කණ්ඩායම පටන් ගත්තට පස්සේ තමයි අපේ කොලෝනිය
ඔකම ඒ 1964 පස්සේ 1910-15 වෙනකම් විශ්වවිද්‍යාල වෙනකම් මේ ක්‍රියාවලිය බොහොම වේගෙන් ලංකාවේ කණු සුද්ධ අර සුද්ධ දෙකම එකව වෙලා මේක කරා. අපිට ඉතිහාසයක් ඉන්දියාවේ ඉතිහාසයක් හදලා අන්දර අටවල මවල පෙන්වන දුන්නු. ඉතින්
ඒක එක්ක සූදානම් නැහැ බුදුහාමුදුරුවෝ කියනවා ලංකාව ගැනවත් කියන්නේ කණින් මෙහෙම ලැබුණත්
ඒක තහවුරු කරන්න තමයි අර ඒෂියාටික් මේ සුසයිටි එක පිටවල මේක කරේ.
සෝවා සෝවාන් මාර්ග ඵලයට පත් වීමට පාර්තෝඝෝෂක ප්‍රත්‍ය අවශ්‍යයි කියන්නේ ඇයි?
ඒක ත්‍රිපිටකයේ ගෙන නිසා ඒවාම ප්‍රායෝගිකව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන නිසා මේ විශේෂයෙන්ම පොත් තුනක කාටහරි පුළුවන් නම් දැන් උනත් ඔය කම්පියුටර් එකෙන් ගන්න පුළුවන් පිටකෝපදේශයේ එහෙම නැත්නම් net උපකරණය කියලා පොත් දෙකක් මේවා බුදුහාමුදුරුවන්ගේ වාසිකාණික ලියපු පොත් නමුත් ඒවා ත්‍රිපිටකයේ ආයතියට තියෙන්නේ පිටකෝපදේශයේ පළවෙනිම පේනියම තියෙනවා මේ පරතෝගෝසු ප්‍රත්‍ය සම්මාදිට්ඨිය අත්‍යවශ්‍යයි ඊට පස්සේ පරතෝගෝසු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරනවා පරතෝගෝසු ප්‍රත්‍ය කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුගත වෙන්න නම් මේ මාර්ගය අහලා දැනගන්න මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න තව ආර්ය ශ්‍රාවකයෙකුගෙන් ඒ ගමන ගිහිල්ලා ඒ ගමනේ අත්දැකීම් තියෙන අත්දැකීම් තියෙන ආර්ය ශ්‍රාවකයෙකුගෙන් මේ මඟ මේ ගමන ගැන අහගන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්ුනේ නැත්නම් සාමු ඥානේ ඒ බුද්ධ ශ්‍රාවකයන්ට අර මුල් 69 ඇතුළු ඊට පස්සේ මඟඵල ලැබු කිසිම කෙනෙකුට ඒ බුදුහාමුදුරුවන්ගේ පරතෝපෝෂි ප්‍රත්‍ය ලැබුණේ නැත්නම් මඟඵල ගන්න බැහැ. බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. සම්මාදිට්ඨියට පත් වෙන්න බෑ. මේ නිවන් මඟ පටිසම්පාදිකාය අවබෝධ කරගන්න බෑ. ඉතින් ඒක නිසා පරතෝපෝෂික ප්‍රත්‍ය කියන එක අනිවාර්යයි අත්‍යවශ්‍යයි තවත් කෙනෙකුට ස්වයම්භූඥානේ නෙමෙයි තවත් කෙනෙකුගෙන් අහලා අරහත් බුද්ධ කියන ත්‍ත්වයට පත් වෙන. පරතෝපෝෂික ප්‍රත්‍ය නැතුව දෙන්නෙකුට පමණක් බුද්ධත්වයට පත් වෙන පුළුවන් ලෞතුරා බුද්ධ පච්චේක බුද්ධ ඒ දිනමම ඒ උත්තමයන් දෙන්නම ස්වයම්භූඥානේ ගුරුවරුකම් නැතුව පරතෝපෝෂික ප්‍රත්‍ය රහිතවම මඟඵල ලැබුණා. නමුත් බුද්ධ ශාසනයක ලෞතුරා බුදු කෙනෙක් උපදීන්නේ බුදු වෙන්නේ එක්කෙනෙකුට තමන්ට විතරක් නිවන් දකින්න නෙමෙයි තවත් සිය දහස් ගණන් ලක්ෂ ගණන් බුද්ධ ශ්‍රාවකයන්ට අරහත් බෝධියෙන් අරහත් බුද්ධත්වයට පත් වෙලා මඟඵල ලබා දෙන්න. ඒ මඟඵල ලබා ගැනීමේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ පරතෝපෝෂක ප්‍රත්‍යදා සම්මා දිට්ඨිය.
සෝවාන් මාර්ග ඵලයට පත් වීදයි සැකහැර දැනගන්නේ කෙසේද?
සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්න තමන්ට සැකහැර දැනගන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙන බව මේ ත්‍රිපිටකයේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන එක තෙසත්තර ඥාන වල තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන හැම මඟඵල ලැබී ගාමි කියන හැබැයි මාර්ගයේ ඉන්නකොට ප්‍රත්‍යවේක්ෂා ඥාන නැහැ. දැන් සෝතාපන්න මාර්ගය අවසන් වෙනකම් ප්‍රත්‍යවේක්ෂා මාර්ගය මාර්ගයේදී කරන්නේ අත්‍යවශ්‍යයි. නමුත් මාර්ගයේ සෝතාපන්න මාර්ගය අවසන් වෙලා සෝතාපන්න ඵලයට පත්තු පහසු ආවව බලන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ පසු විපරම් කරන්න බලන්න පුළුවන්. මොනවද පසු විපරම් කරන්නේ? මම මෙතෙක් කල් මේ වටිනවා සාරයි හොඳයි ප්‍රියයි මනාපයි කියලා අල්ලගෙන හිටිය දේ නේද මේ මට දුකට හේතු. ඒවා මම මිදී නිදහස් වුණා නේද? මේ නිදී නිදහස් වෙන්නේ කොටසකින් පමණක් නේද? ඉතුරු ටිකක් නිදහස් වෙන මාර්ගයක් තියෙනව නේද? මේකෙන් නිදහස් වුණා නේද මේ විමුක්තිය, මේ බර අඩු වීම, මේ බැම්මට බැම්මීම, ඉරවීම නැති වෙන්නේ කියලා මේ ආකාරයට ඇත්තා වූ දැන් තම තමන්ම තවන්ටම තේරෙනවා. යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණාම එයාටම තේරෙනවා එයා මේ ධර්මය අහන්නට මේ ධර්මය අවබෝධ කරගන්නට මේ මඟඵල ලබන්නට ඉස්සෙල්ලා කරපු කියපු හිතපු දේවල් වල වරද එයාටම තේරෙනවා. ඒ වැරදිදේ එයාම තේරුණා. ඒක දැන් ඊට පස්සේ ඒකෙන් මිදී නිදහස් වෙන්න ධර්මතාවයෙන් කල්පනා කරනවා කටයුතු කරනවා. ඒ අනුව ඒකෙන් මිදී නිදහස් වීම නිසා විමුක්තියක් ලබනවා. ඉතුරු දේවල් වලින් තමා වැරදි ආකාරයට කටයුතු කළා නම් ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ නිසා දැන් ඉස්සෙල්ලා කරපු කියපු දේවල් වල දැන් කරන කියන දේවල් වලත් අතර වෙනස දැකීම තමා සත්වේ ඥානින් දකින්න. ඒ අනුව තමන්ට පුදුංගම ලැබෙනවා. තව එක ප්‍රශ්නයක් විතර අහන්න දැන් 11 කාලා. තව පිළිගන්නක් තියෙනවා. ඒ අනුව දැක්කම
මන්ද මානසික දරුවන් උපදින්නේ ඇයි? මෙයට කල යුත්තේ කුමක්ද?
ඒක ඉතින් මේ මන්ද මානසික தත්වය මිනිස් රූපයක් ආවට මනස උසස් තත්වයට වත් කරගන්න මනස පිරිසිදු කරගන්න අවශ්‍ය ශක්තියින් නොලවා ඒ ගතියට පත් වූ නිසා තමයි මන්ද මානසික தත්වයට පත් වෙන්නේ. හැබැයි මිනිස් රූපේ තියෙන මනස උඩ තියෙන අධිගත තියෙන නම් ඒ මනස උසස්තත්වයට පත් කරගන්නට අවශ්‍ය වන ශක්තිය යොමුදෝ මනිකාර ශක්තිය උද්දේ යතුනේ නැහැ. ඉතින් ඒක එයාම නැති කරගත්ත දෙයක්.
මේ අන්දම දීපදීන් දරුවෙක්ට දෙමෝපියන් කලින්ත්තේ කුමක්ද?
කලින්ත්තේ ඉතින් ඒ පුද්ගලයාට අතවාසියෙන්ම මේ තත්ත්වයේ ගියාම දෙනවා මිසක් වෙන කාටවත් විදින්න බෑ. නමුත් ඒ මව්පියන්වත් මව්පියන් සියලු මව්පියන් පින්කම් කරලා ඒ දරුවා වෙන්නේ ඒ වගේ දරුවක් පමණක් නෙමෙයි මේ වගේ කිසිම දරුවෙකුට මේ ඉදින් කාලය තුළ මේ ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ කිසිම දරුවෙකුට මේ වගේ අයහපතක් මේ වගේ අසහනයක් මේ වගේ මානසික කුටි වීමක් සිදු නොවන්නට මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා උදව් වේවා කියලා සියලුම බලවේගවලට සියලුම තැන්වලට සියලුම අයට පින් දීලා පින් පවරලා ඒ තමන් පිරිසිදු ශක්තියක් මතු කරලා ඒ පිරිසිදු ශක්තියෙන් අර දරුවාට දරුවාගේ මනස පිරිසිදු වෙන්නට උපකාරයක් උදව්වක් තල්ලුවක් දෙන්න පුළුවන්.
ඒ කියන්නේ බාහිර කට්ටේ පින් දීමේ නෙවෙයි ධර්මයන ඒ තත්ත්වෙන් කොට ගන්න පුළුවන්.
බාහිර තත්ත්වෙන් කොටදකට යන්තම් සාමාන්‍ය තත්ත්වයකට ඊට පස්සේ හරි කරගන්න පුළුවන්.
එයාට
එයා කරගන්න ඕන නම් එයාට අද අදම කරගන්න. එම්මට එයාට මනස නැහැ කරගන්න. එයාට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ. අත්‍යවශ්‍යම දේ මිනිහෙකුට ජෝතාපත්‍යංග අතරේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය ඒක නැහැ. ඉතින් ඒක නිසා දැන් කොච්චර අපි මේ ධර්මයේ කිව්වත් කොච්චර මඟ කිව්වත් කොච්චර පාර කිව්වත් එයාට තේරුම් ගන්න බෑ. හැබැයි ඉතින් ඒ කෙනෙක්වත් අපි අතාරින්න බෑ. අතාරින්න ඕනේ නෑ. කරන්න ඕනේ මොකද? ඒ අයට මේ මතුවට මේ මොහොතෙන් පස්සේ මේක අවබෝධ වෙන්න මේ ධර්ම මාර්ගය යන්න මේ ශක්තිය ලැබෙන්න කියලා අපි සත්‍ය ක්‍රියා බලය අදිෂ්ඨානය කරනවා. ඒ අනුව අපේ හිතේ පිරිසිදු ශක්තිය එයාට බලපාන. හොඳයි නම් මං හිතන්නේ තව කියලා ප්‍රශ්න නැහැ. තව ප්‍රශ්න හුඟක් තියෙනවා. ඉතින් හැමදාම මෙහෙම තමයි ප්‍රශ්න ඔක්කොම ආලා ඉවර කරන්න බැහැ. එහෙම නම් ඉතින් අදට ප්‍රශ්න අවසන් කරනවා.
දැන් පැහැදිලි කිරීම
කියන්නේ තියෙනවා. පැහැදිලි කිරීම. දැන් මේවයි අද අගෝස්තු මාසේ 3 වෙනිදා ඊට පස්සේ සැප්තැම්බර් මාසේ කීවෙන්දලු තියෙන්නේ සැප්තැම්බර් මාස පළවෙනි ඉඳලා වගේ කාර්ද කි 7ද ඔව් සැප්තැම්බර් 7 ඉඳලා සැප්තැම්බර් 7 ඉඳලා අපි මේ මහරම මේ තැන උදේ 8:00 ට ඉලියල් මහත්මයාගේ අනුග්‍රහයෙන් සහ කැමැත්තෙන් කැමැතිනේ ආන්දපයි කැමැත්තෙන් සහ අනුග්‍රහයෙන් අනිකුත් අයගේ උදව් උපකාර ඇතුව මේ ධර්ම දේශනාවක් සහ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අගෝස්තු ඉඳන් සැප්තැම්බර් 8 පෝය ඒක නිසා 8 වෙනිදා අමීරිකමටත් යන්න අවශ්‍යයි. ඒ 8 වෙනිදා අමීරිකම ධර්ම දේශනාව කියනවා. ඊට ඉස්සෙල්ලා මේ මාසේ දැන් අද 3 වෙනිදා දැන් ඉවරයි මේ සතියට. ඊට පස්සේ 9 වෙනිදා ධර්ම දේශනාවක් නැහැ. 8 වෙනිදා නඩුවක් තියෙනවනේ ඒකින්ද ඒකට යන්න බෑ. මේ 10 වෙනිදා ධර්ම දේශනාවක් තියෙනවා. අනේ පොය 10 පොය ඊට පස්සේ 16 වෙනිදා නුවර තියෙනවා. 14 වෙනිදා කිරිබත්ගල තියෙනවා. 17 වෙනිදා ආයුධ මීරිගම තියෙනවා. 22 23 24 තුනේම මේ කොළඹ අවට එක එක අයගේ මේ ගෙවල් වල පුද්ගලික ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා තියෙනවා. ඊට පස්සේ 30-31 මාතර ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් තියෙනවා. තව මට හරියට මතක නැහැ තවත් 25 කෝය හරි එකක් දැම්මද කියලා. ඉතින් එහෙම ධර්ම දේශනා තියෙනවා මේ මාසය තුල වෙනදාට වෙන මාසවලට වැඩිය. එහෙමනම් ඉතිලාගේ මහත්මයාගේ අනුග්‍රහය ඇතුළු ඊට අවශ්‍ය සැප්තැම්බර් 7 වෙනිදා මේ පොය දවසේ මිනිගමට එන්න පුළුවන් මොරේකේ කොට පොය දවසේ වැඩට ගන්න තියෙනවා. ජයත් මාතේ නමලා කියන්නේ
අපේ ගත් ස්වාමීන් වහන්සේ අවසානයේ සඳහන් කළ කාරණය මගේ අනුග්‍රහය තියෙනවා නම් මගේ අනුග්‍රහය තිබුණා ධර්ම දේශනා 79 ඒක දැකනම් 78 මේ ස්ථානේ වෝක
ඒක ඒක 90 මේ හැම කෙනෙක්ම
හිතන්නේ ලංකාවේ ඔය විදියට තමාර මාතවල විවිධ හේතු නිසා මගහැරෙන්නේ නැත ඇති මේ විදියට ලෝකෙ මුදෙන ලංකාවේ මෙතෙ තියෙන නැතු ඇති
මොකේ කැප්ටි
ඊළඟට අද දින ඒකල සංග්‍රහය නිසා දවල් දානේ පිරිනැමීමට මගේ කිසිම වෙහෙසක් මහන්සියක් දරන්න උනේ නැහැ ඒකට ඉදිරිපත් වුණා දෙදෙනෙක් නම් කියන්නට ඒ කැමැත්තක් නැහැ අන්තිමට බලනකොට එක මහත්මිය පිළිවන්දලා තිබුණා අපි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය අපේ යුතුකමක් තියෙනවා මේ ඉන්න දිවසේ පමණක් නෙවෙයි මනුෂ්‍යත්ව පරිලාභයේ ලබා පිළින රටේ ඉන්න විවිධ පළාත්වලදී නායද පවිත්‍ර ධර්මය අසන්නට අවස්ථාවක් ලැබෙන්නට මේ ස්වාමීන් වහන්සේ තව දීර්ඝ කාලයක් නිරෝගීව විසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි නම් අවුරුත් නැවතත් සාදුකාරයක් වෙනවා. හොඳයි මේ පිනතුන් දැන් අපේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඔබ ධර්ම මාතෘකාවක් මනාලි කියනවා කියන්නේ. ආවේ විමලසේන දියරපතිගේ මහත්මයා මේ වටර කතාව මෙහිතාව ඒ මහත්මයාව ගෙදරින් කී බලම ආපාකාලා සනීප නැතුළු ඒ මහත්මයාටත් අපි ආශිර්වාදයක් කරන්න ඕනේ කියලා මේ ධර්ම මහත්මයා කැටි මහත්මයා මාතරක් ගියා මේ ධර්ම දේශනා කරන්න මාතරක් ධර්ම දේශනාව කරගන්න ඕනේ කියලා කීර්මාණික කතා කළා. ඉතින් ඒ මහත්මයාව බල්ලේ කපාකාලා ගෙදරින් කී ඉස්පිටාලෙන් ඉතින් ඒ මහත්මයාට අපි ඉක්මනින් නිරෝගී සුවයපත් වෙන අපි ආශිර්වාද කළා. මේ සත්‍ය ක්‍රියාවලෙන් සුවපත් වේවා යහපතක් වේවා සුවයක් වේවා. දැන් මේ පිනතුන් කල්පනා කරගන්න ඕන ඉදිරියට මහත්මයා කිව්වාගේ ඉදිරියට මහත්මයාගේ අනුග්‍රහයෙන් සහ අනිකුත් අයගේ උදව් උපකාරයත් සහිතව මේ ස්ථානයේ ඉදිරියට මහත්මයාගේ මිනිගොතේ ඉදිරියට මහත්මයාගේ කාලයක් මහන්සියක් සමයක් ඒ වගේම සාන්දලාදරට අපි මහත්මයාගේ උදව් උපකාරය ඇතුව තවත් බොහෝ පින්වතුන්ගේ සහභාගීත්වයෙන් සහ සාමූහිකත්වයක් ඇතුව මේ ධර්ම දේශනා 78ක් පැවැත්වුවා. මේ ධර්ම දේශනා අහලා බොහෝ පිරිසක් යහමගට මේ නිවන් මාර්ගයේ පිළිබඳව ඇත්ත ඇති හැටියට දැනගත්තා. ඉතින් ඒක නිසා ඒකෙන් යහපත් ප්‍රතිඵල ලැබුව අය අද බොහෝ ඉන්නවා. ඒක අපිට අස්පනා අපිටම තේරෙනවා. ඒ නිසා අපිට ඔක්කොම සියලුම දෙනාම මේ බණ අහන්න ආපු හැම කෙනෙක්ම නිවන් දකින්නට පුළුවන්කමක් නැහැ, දක්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ ගන්නා ආකාරයටයි මේ ධර්මයේ ගන්නා ආකාරයටයි නිවන් අවබෝධ කරගත යුත්තේ. ඒක තම තම නැන පමණින් කරගත යුතු දෙයක්. මගේ හිතුමම වාක්‍යයෙන් කියන්නේ මේ අවශ්‍ය දේ නොපැහැදිලිව නොසංගව පිළිසිදු මාර්ගය කියartifactId මාර්ග ප්‍රතිපදාව පැහැදිලි කර දුන්නා. ඉතින් ඒක නිසා මේ ධර්ම දේශනාව අහන්නට ශ්‍රවණය කරන්නට පැමිණි මේ සියලුම දෙනාට අපි පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන. ඒ සියලුම දෙනාගේ නමින් මේ පරිලෝකීය සියලුම. ඒ වගේම අද මේ ගිලන්පස දානිය සහ දවල් දානිය ස්වාමීන් වහන්සේලා පිණිස ඒ පිරිනමෝ ඒ නම් කිව්ව නොකිව් සියලුම පින්නතුන්ටත් ඒ මිය පින්නතුන්ගේ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්ටත් සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ ආත්මයේ විපරිණෝකයේ සියලු අයට ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මෙතනට පැමිණි සෑම සියලු දෙනෙක්ගේම නමින් විපරිණෝකයේ සියලු මහතුමෝ කියන්න වැඩි කියන්න ගුරුවර ඥාති මිත්‍රාදීන්ට සාම්ප්‍රදායන් භාර්යාවන් ධර්ම මුද්‍රන් සීල ආශ්‍රය සහෝදර සහෝදරීන් අසල්වාදීන් සේවකයන් ස්වාමීන් මේ ආදී කොට ඇත්තා වූ සියලු ඥාතීන්ට පින්දීල පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට මේ සුදුසු අවස්ථාව. එනිසා ජීවත් ජීවන සියලුම දෙනාට ආශිර්වාද කරන්නට මිය පරලෝකයේ සියලුම දෙනාට සිහිපත් කරලා පින් දෙන්නට පින් පවරන්නට මේ සුදුසුම අවස්ථාව. එනිසා සියලු ඥාතීන් සිහිපත් කරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සංසාර රට මිය පරලෝකයේ සියලු ඥාතීන්ට සසඳු දෙමින් නිදහස් වන්නට නිවන් දුවෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයක් උදව් වේවා උපකාර වේවා ඒක වාසනා වේවා එවකම සියලු භූම දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරන සියලු දෙවියන්ට පින් දීල පින් පවරල පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සසඳු දෙමින් නිදහස්වත්වා ඥාන්දුවෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පින උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා එවන් සියලුම භූත ભેද පිසාචාදී වූ අමනුෂ්‍ය කොටාලු සිතං අපාගත සතර අපාගත සතර කොටාලු අසංඛ්‍ය කල්ලිනා වූ අනන්ත අප්‍රමාණ සත්‍යං කෙරෙහි අනුකම්පා චිත්තකතු සියලු සත්‍යං සීපත් කළ පින් දීල පින් පවරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස්වා නිවන්යෙන් සුවපත් වන්නට මේ පින සියලු සත්වයන්ට උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා දැන් මේ පින සුබල්පනා කරගන්න දුන්න මේ වගේ ධර්ම දානීය කමකට සහභාගී වෙලා සම්බන්ධ වෙලා තුන්විත පහදාගෙන ඒ පින් දෙන්නට පින් පවරන්න ඕන සෑම සියලු දෙනෙක්ම ජීවත් කරලා පින් දෙනා පින් පවරවා පින් අනුමෝදන් කරලා එනිසා මේ පින්නතුන්ගේ පිරිසිදුයි පිරිසිදුට පවතින මේ පින්නතුන්ටත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් ඒ සඳහා ආර්යාලෝක සම්පත්තිය සහ දීර්ඝායුෂ ලබන්නටත් මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් මේ හැම පින්නතුන්ටමත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා
Dan binatang mau tusuk kita.